아마
Thank you.
Order, please. Katanai Koreagi Nimidana. Parliamentary Sabanai Kaduriaha, Andu Pakshi Padana Sangvita Kaduria Sandaha, Pilivarin Parliament Mantri Garu Lakshman Kirial Mahata Saha, Parliament Mantri Gayanta Karunathir Mahata Patmu Laba, Adibadan Kametimi. Dengan demikian, parlimen itu pelikat sampradayaanu, wipaksanaya kawasan pelikuan laban ni wipaksi asumsi sendiri pelikat paksa teling, beri mantu orang sengkak sendiri paksi ho, swadina kandai me parlimen tu kandai naikai. Kiki parlimen tu sampradayaanu, ekstad jantan ni jas sandwane, jati ka anjing ibatri wipaksi asumsi sendiri, wipaksi beri mantu orang sengkak sendiri pelikat desa parlimen paksi orang beriin, eh parlimen tu kandai naikai. Parlimen itu wakil negara itu pelik ani macam madas kerumi. Ia anu ekset jatuh ni jatuh sanjai parlimen tu menteri kandai menaik. Parlimen tu menteri garu Mahendra Raya paksa mata wakil negara orang simpan kerumi. Ebagai mana pernah? Ebagai wakil perdana sanggih jaya kawasing garu Mahendra Amarir metuma pelik ani. Garu saban naik tu mana?
Garu kata naik tu mana? Parlimen tu istawa re niaga anu. Ica itu mana parlimen tu dene ber. Mangga tu butuh bay tu pukar ni wa. Ada pitaya kipat dinek, mei parlimen tu betul terjadi situ. Kalau kata naik tu bni, apairate wewasta we, anu nama ya dahatun, waganti yatete, mangi kewanan sil dinek agi berdenek ni mesan dah. Yam parlimen tu menteri beriku ho, oh isi parlimen tu menteri beriku bu wewasta we di, oke nama betul tuwe yam pelikat desa parlimen pakcik. Mengapa itu? Kebanyakan hoki nama itu lah tuh yang pelikat desa bahannya paksa ke hoki swadhi ne kanda. Emak, yang lain sederhan kerul laban. Nama itu jenah patre itu. Ini desa bahannya paksa hoki kanda. Emak hoki samajik itu siti. Illa asimin hoki pakiri min hoki an kisi hetu waktu jauh natru wasta. Kekianne parlimen itu dah tuh beke desa bahannya paksa ngasuna na. Isi samajik itu siti natru. Isi samajik itu natru bodhi ne siti. Natalah mudi nasib. Eka masa yang kal si mabak ikutu pasu oke asuna ahimi mana ekela dia bertanya dia. Eki ane ekset jalan nida sanjane ayah sabe Sri Lanka nida spakce samajik katet ibu nisa. Itu orang me bimata waganti anu. Sri Lanka nida spakce samajik katet ayingunut ontar. Parlimen itu asalnya IBM, ait naduian nolne, obatua tiernya dengen. Sri Lanka ni das pakcik sama jika tengah ini bela, masa yang giham, orangi asalnya IBM ahi bino. Emelisa, kita kini kosong, yuka reply.
Istilah tuwe,
apa mana bisu luar negari kiwa?
Orang beri ni import, pura katakan wajib orang beri. Apa
ini dia?
Orang tak jenno.
Ia nak kata madi dek.
Istilah tuwe apa ni?
Bisu luar. Bukan kian katakan anda.
Iswad wajib beli kian negi kiwa. Okey, irai ni.
Saman aja tu ma katakan anda. Ibarat, pada ibarat kalau, pada inde, ibarat kalau awat tau jenna.
Kalau ini, apa tarik kerbau?
Kata ukur nama awat tau jenna, kata kerbau.
Tarik kerbau, apa ada parti pelajar ini dikian tu utara jenis muda nanne? Parti pelajar ini dikian ini nane?
Akian haru garu saban aja tu ma.
Api niya ba, niya.
Saban aja tu ma, ibarat kalau inde.
Api niya ba, ini dikian orang utara jenno.
Go ahead, now you go ahead please.
No, we are having little fun, garu kata nanya tu puni magi tarik ya.
Kondai.
Sat jantan nidas anda ni sama juga Sri Lanka nidas paksi. Sri Lanka nidas paksi sama juga tiwak tu dah. Ani barim bahasa yang ketul ter sama juga tiwak hai minum. Jadi mereka lo siapa? Hatak? Ya apa tidak pohon tuwe?
Mereka mah hela mana ni kau?
Pohon tuwe? Abu tu mana? Pohon tuwe naga?
Kau dah? Kau dah? Kau dah?
Hey thank you sir, thank you.
Janji berapa ni? Pada wait. Garu, I'll give you Mr. Chandima Vira Kodi, then you can have it.
Garu Katanaya Katumani, Garu Katanaya Katumani, Prajatantra Vadiya Kiyala, Merate, Chimpanzee Denne Kani Petra Kiyala, Isra Ima Vadiya Enna, හරි. ගරු කතානායකතුමනි.
කොහෙද?
ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්න කියලා. මේකද ප්‍රජාතන්ත්‍රවාදය?
ඔව්.
අද
ඔඩර් ප්ලීස්.
ඒකාධිපතියෙක් පාර්ලිමේන්තුවට පත් කරලා තියෙනවා. කැබිනට් එකක් නැහැ. අගමැතිවරයා විතරයි පත් කරලා තින්නේ. මේකද ප්‍රජාතන්ත්‍රවාදය? අපි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරා කියලා කියනවා.
ගරු සුබන්දිර මන්දිතුමා. ඔඩර් සුබන්දිරන්. ඔඩර් ප්ලීස්. Now don't disturb.
කරනා කරලා බාධා කරන්න එපා.
ඉරි වෙන්න. ඔනබල් සුබන්දිරන්.
I want to
මට අවශ්‍යයි අපේ පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කරන්න.
ඉඳගන්න. Yeah, go ahead.
I want to make our party's position very clear with regard to
විශේෂයෙන් විපක්ෂ නායක තන්ත්‍ර සම්බන්ධයෙන් මගේ පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කරන්න කැමතියි. ඔබ දන්නවා විපක්ෂයේ සිටින වැඩිම ආසන සංඛ්‍යාව හිමි පක්ෂයට විපක්ෂ නායක තන්ත්‍ර හිමි වෙනවා කියන එක පිළිබඳ ගැටලුවක් නැහැ. නමුත් අපේ සභාව ඉදිරියේ අද ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානය විපක්ෂයේ පක්ෂයක්ද? මම ඉතාමත් ගෞරවයෙන් කියන්නට කැමතියි. UPFA ප්‍රධානියා තමයි රජයේ විධායකේ සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා. එපමණක් නෙවෙයි එතුමා අමාත්‍ය දුර තුනකුත් කැබිනට් මණ්ඩලයේ තුර දරනවා. එවැනි අවස්ථාවක අපගේ ස්ථාවරය වන්නේ UPFA සමාජිකයෙක් විශේෂයෙන්ම එහි ප්‍රධානියා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානත්වය දරනකොට සහ කැබිනට් මණ්ඩල අත්‍යංශ තුනක් දරනකොට තවත් එහි සමාජිකයෙකුට විපක්ෂ නායක වෙන්න බෑ. දෙවෙනි එක තමයි අද සභා නායකතුමා මතු කරපු කාරණය. එක්සත් ව්‍යවස්ථාව ඉතාම පැහැදිලිව කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එල්ල අසුනහොත් හෝ ඔහු තේරිපත්ති ඇති පක්ෂයෙන් සමාජිකත්වය අවසන් වුවහොත් එතැන් සිට මාසයක කාලයක් ගියන් පස්සෙත් ඔහුගේ පාර්ලිමේන්තු අසුන හිම වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයෙන් ඉවත්තුණු අය SLSP ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා අසුන පමණින්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වෙනවද? එහෙම නැත්නම් වෙනත් පක්ෂයක සමාජිකත්වයේ ගත්ත නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ UPFA කේ සමාජිකත්වය අහිමි වුණාද කියන එක ඒක හංගලා තියාගන්න පුළුවන් එකක් නෙවෙයි. මොකද එය පාර්ලිමේන්තුවේ සංයුතිය පිළිබඳ ගැටලුවක්. අද ආගන්තුකයෝ සභාව තුළ සිටිනවද කියන ප්‍රශ්නට බලපාන එකක්. මට පෙනෙනවා ආගන්තුකයෝ සිටිනවා. නම් එවුන් අය ඉවත් වෙන්න ඕනේ. ඒත් පාර්ලිමේන්තුවට තීරණය කරන්නට පුළුවන් එකක් නම් අපි සිලෙක්ට් විශේෂ කාර්යක සභාවත් පත් කරලා ඒක විසඳන්න ඕනේ. ඒගොල්ලොන්ගේ සමාජිකත්වය අහිමි වෙලා තියනවද කියලා පරීක්ෂා කරන්න ඕනේ. මේක පාර්ලිමේන්තුවේ සංසදීයතයට බලපාන එක නිසා. ඒ නිසා මම යෝජනා කරනවා විශේෂ කාර්යක සභාවක් මේ කාරණේ සඳහා පොපත් කිරීම කරන්නයි කියලා. මම කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා විපක්ෂ නායක තනතුර මේ කාරණා දෙක සැලකිල්ලට ගන්නාතෙක් විපක්ෂ නායක තන්ත්‍ර පත් නොකර ලෙස ඔබතුමාගේ ඉල්ලා සිටිනවා. ඒ වගේම අපගේ ස්ථාවරයේ ලිඛිතව පැහැදිලි කරලා අපි කරුණ ඉදිරිපත් කරන මේක හරයාත්මක දෙයක්. ඒ නිසා මේ කාටවත් ආසනයට එල්බගින සිටීම පිළිබඳ එල්ලා සිටීම පිළිබඳ දෙයක් නෙවෙයි. මේක අධිකරණයට ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ගන්න ඕන තීරණයක්. දැන් පාර්ලිමේන්තු විසුරුව හැරපු එකත් විනිශ්චයකාරවරු 7 දෙනෙක්ගෙන් සම්බන්ධිත විනිශ්චය මණ්ඩලයක් විසින් ව්‍යවස්ථා අනුකූල නැහැ කියලා කිව්වා. එම නිසා තව දුරටත් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට ඉඩ නොදී යුතුයි. ඔවුන් මේ සභාවේ මන්ත්‍රීවරු නොවෙන්නම් ඔවුන් ඉවත් වෙන්න ඕනේ. ඔවුන් එසේ ඉවත් නොවෙන්නම් මේ පාර්ලිමේන්තුවට ශක්තිය තිබෙනවා මේ පිළිබඳව විමර්ශනය කරන්න විශේෂකාරක සභාව කරා. එම නිසා කරුණාකරලා විපක්ෂ නායක තන්ත්‍රය වෙනස් නොකරන ලෙස කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමා කරුණාකරලා මට ලිඛිතව මේ කාරණය දෙන්න. ඒ පිළිබඳව පැහැදිලි තීන්දුවක් මම දෙන්නම්. අජිත් පෙරරා මහත්මයාට පස්සේ ප්‍රේම් ජයන්ත මහත්මයා කතා කරන්න
තියෙන්නේ. මෙම කාරණය පිළිබඳව සුමන්දරණ මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද කරුණු අතරින් එක් කරුණක් පිළිබඳව මම කරුණු තහවුරු කිරීමට කැමැතියි. එනම් යම් පක්ෂයක සමාජිකයෙකු ලෙස මෙම සභාවට පැමිණි මන්ත්‍රීවරයෙකු පසුව වෙනත් පක්ෂයක සමාජිකත්වය ලබාගෙන තිබෙනවා නම් මාසයක් ගත වුණාට පසුව නීතිය ක්‍රියාත්මක වීමෙන් එම ගරු මන්ත්‍රීතුමාගේ ධූරය නැති වේ. හැබැයි සුමන්ත්‍රණ මන්ත්‍රීතුමා කියූ විදිහටම මේක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. මොකද මේක සාක්ෂි සහ සිද්ධිමය කරුණු තිබෙන ප්‍රශ්නයක්. මේක මේ මතු පිටින් ව්‍යවස්ථාව දිහා බලලා ඔබතුමාට තීරණය කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. දැන් මෙවැනි අවස්ථාවක මොකද මේ ප්‍රශ්නය බලපානවා අද දින විපක්ෂ නායකතුමා වශයෙන් අද පත්වෙච්ච ගරු මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාටත් මේ ප්‍රශ්නයම අදාළ වෙනවා. ඉතින් මේක බැරෑරුම් කාරණයක්. ඒ නිසා මේ බැරෑරුම් කාරණය පිළිබඳව පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කරලා ඒ පිළිබඳව සාක්ෂි සහ නීතිය පිළිබඳ විමර්ශනය කරලා සුදුසු තීරණයක් ගැනීම තමයි ගරු කතානායකතුමනි සුදුසු වන්නේ. මම ඒ යෝජනාව කරන්න කැමතියි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු සුසිල් ප්‍රේමජාන් මහත්මයා, අද ලොකු ඩිබේට්යක් යන්න අවශ්‍ය වෙන්නේ කරුණු පැහැදිලි කරන්න පස්සේ.
ගරු කතානායකතුමනි,
ගරු ගමන්පිල් මහත්මයා, රාජපක්ෂ මහත්මයා, ඉන්පසුව
2015 අගෝස්තු 17 වෙනි දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී මැතිවරණ ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තුවට තේරීපත් වූ තිබෙන්නේ දේශපාලන පක්ෂ පහකේ. ඒ තමයි එක්සත් ජාතික පෙරමුණ, ඔව් එක්සත් ජාතික පක්ෂයේ, ළඟට එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොංග්‍රස් ඒක මන්ත්‍රීවරේ සහ EPDP සංවිධානයේ ඩග්ලස් දේවනන්ද මහත්මයා. මේ පහ තමයි ගැසට් නිවේදනයේ තියෙන්නේ. Sorry. සමාවෙන්න මේ TNA එකත් එක 6යි. එතකොට මේ දේශපාලන පක්ෂ 6ේ එක්සත් ජනතා නිදහස් සන්ධානය තුල ඒ සන්ධානය තුල දේශපාලන පක්ෂ කීපයක් සන්ධානගත වෙලා තමයි තරඟ කළේ. ඒ වගේම තමයි එක්සත් ජාතික පෙරමුණත්. එක්සත් ජාතික පෙරමුණ තුලත් තවත් දේශපාලන පක්ෂ ගණනාවක් හිටියා. දැන් මේ පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙක් තමයි පහුගිය අවුරුදු 3.5 කාලයක් තුල මේ පාර්ලිමේන්තුවේ සම්මුතියක් ඇති කරගෙන තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පෙරමුණ අතර. ඒ අනුව තමයි සම්මුතිය ආදී ආණ්ඩුවක් තිබුණේ. මා යෝජනාවක් සම්මත කළා සැප්තැම්බර් මාසේ 3 වෙනිදා. ඒ අනුව තමයි අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව දුරපවා වැඩි කළා තිබුණේ. දැන් කරු කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙක් තේරිපත් වුණේ නැහැ ගැසට් නිවේදනයේ අනුවත් නාම යෝජනා පත්‍ර අනුවත්. මොකද සන්ධානයේ නාම යෝජනා පත්‍රය අසංකලෙත් මම, ජාතික ලැයිස්තුවේ නාම ලේඛනෙවෙත් මම. ගොඩක් ඉන්නකෝ. ඒ නිසා දැන් සම්මුතියක් නැති නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තමයි ඉතා නිවැරදිව ඔබතුමා තීන්දුව කළ ආකාරයට විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන්නේ. ඒ නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිම මන්ත්‍රීවරයෙකුට කතානායක ධුරයේ දැරීමට කිසිම විපක්ෂ නායක ධුරයේ දැරීමට කිසිදු බාධාවක් නැහැ. ඒ විපක්ෂ නායක ධුරයේ හිමිවිතු ආකාරයෙන් ඔබතුමා ප්‍රකාශයටපත් කළා තිනවා ඔබතුමාගේ තීන්දුව අවසාන තීන්දුව.
හොඳයි ගරු ගමන්පිල්ල මැතිතුමා ඊට පස්සේ ගරු රවුෆගේ මැතිතුමා ඊට පස්සේ.
ඊට පස්සේ කතානායකතුමනි මේ කාරණා දෙකක්
මතුවෙනවා.
මුලින්ම සුමන්දිරන් ගරු මන්ත්‍රීතුමා විපක්ෂ නායක ධුරය Tamanට මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලබා ගැනීමට නොහැකිය. ඒට හේතුව
ගරු ගමන්පිල මන්ත්‍රීතුමා
පත් වෙලා ඉන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කියන තර්කයේ මත. ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ පූර්වාදර්ශ තුනක් තියෙනවා. ජනාධිපතිවරයාගේ පක්ෂයෙන්ම විපක්ෂ නායකවරයා පත් වුණු 1994 එක්සත් ජාතික පක්ෂයේ නායක ඩී.බී. විජේතුංග මැතිතුමා ජනාධිපති ධුරයේ දරන අතරේ එක්සත් ජාතික පක්ෂයේ ගාමිණී දිසානායක මැතිතුමා විපක්ෂ නායක ධුරයේ දැරුවා. 1921 දී බුදු ජන එක්සත් පෙරමුණේ නායිකා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජනාධිපති ධුරයේ දරන අතරේ එක්සත් ජනතා පොදු ජන පෙරමුණේ රත්නසිරි වික්‍රමනායක මැතිතුමා විපක්ෂ නායක ධුරයේ දැරුවා. මේ මෑතකම උදාහරණේ තමයි ගරු කතානායකතුමනි 2015 දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයේ දරන අතරේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේම නිමල් සිරිපාද සිල්වා මැතිතුමා විපක්ෂ නායක ධුරයේ දැරුවා. ඒතර මේ පාර්ලිමේන්තුවේ පූර්වාදර්ශ තුනක් තිබෙන කාරණයක් සම්බන්ධයෙන් තමයි ඔබතුමා ප්‍රකාශයට
පත් කළේ.
ඒකම දෙවෙනි කාරණේ ගරු කතානායකතුමනි ඔබතුමාට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්තුමා දැනුම් දීමක් කරලා තියෙනවද යම් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර අයිමු වුණු බවට?
නැ තාම නේකම ඔබතුමා
කතාන්නේ අපි ආණ්ඩුපක්ෂ කියන්නේ නපරේසම් විලෝමානේ නපරේසම් කතා කතා අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව තමන්ගේ දේක් බලා ගන්න.
හරි ගාරු අනබල් රවුෆගේ
අනබල් ස්පීකර්
කතානායකතුමනි මම කැමති මට ලැබිලා තියෙන ටෙක්ස්ට් පණිවිඩයක් ඩෙලි මිර පුවත්පතෙන්. ඒකේ කියනවා UPFA පාර්ලිමේන්තු කණ්ඩායම මහින්ද රාජපක්ෂ මැතිතුමා විපක්ෂ නායක ලෙස පත් කරන්නට යෝජනා කරනවා කියලා. මම අහන්න කැමති මේක කියන විදිහට හිටපු ජනාධිපතිතුමා හිටපු මන්ත්‍රීවරයෙක් මේ ජනාධිපති හිටපු ජනාධිපති රාජපක්ෂ මැතිතුමාට එරෙහි කිසි දෙයක් නෙවෙයි. මම එතුමාට ගරු රාජපක්ෂ කියන්නද රාජපක්ෂ මහතා කියන්නද? දැන් තියෙන ප්‍රශ්නය තමයි ගරු කතානායකතුමනි මේ කාරණය මේ වාද විෂය විසඳන්නට ඕනේ. ජනතාවගේ අධිකරණ වලය වරප්‍රසාද සම්බන්ධයෙන් හැර අධිකරණ වලින් තමයි ක්‍රියාවේ යොදවන්න ඕනේ. එතකොට වරප්‍රසාද සම්බන්ධයෙන් මොකද අධිකරණ බලය මේ සභාවට තමයි හිමි. ඒ නිසා අපිට වැදගත් වෙන්නේ විශේෂ කාරක සභාවක් පත් කරලා මේ පිළිබඳව විස්තරාත්මක විමර්ශනය කරලා මේක කරුණු පාදක සිද්ධියක්ද නැද්ද කියන එක බලන්නට ඕනේ. ගරු උදේගම්මපිල සහ ගරු ආස දෙවනනායකර මැතිවරුන් නිචින්ජයින් වර්ෂයෙන් හිටපු ජනාධිපතිතුමාට වැරදි විදිහට උපදෙස් දුන්නා. ජනාධිපතිතුමාට වැරදි උපදෙස් දීලා මහින්ද රාජපක්ෂ මැතිතුමා කරදරයට මුණ පෑවා. මේ කාරණය මේ සභාවෙන් තීරණය සත්‍යක්ෂණය කරලා බලන්නට ඕනේ. ඉතින් විශේෂ කාරක සභාවක් පත් කරලා අපි මේක සොයා බලමු. අපි UPFA පක්ෂයේ කියන්නේ එක්සත් ජනතා නිදහස් පක්ෂයේ නිදහස් සන්ධානයේ සංයුත්තේ සලකා බලන්නේ. ඒ වගේම මැතිවරණ කොමසාරිස්තුමා කැඳවල එතුමාගෙන් කරුණු විමසන්න ඕනේ. කවුද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සංයුතික පක්ෂ මොනවාද? කවුරු කවුරුද ඒකේ සම්බන්ධ වෙන්නේ? කොහොමද මැතිවරණයට තරඟ කළේ? ඒ ව්‍යවස්ථාව ඉතාමත් පැහැදිලි. යම් කිසි කෙනෙක්ව ඉවත් කළොත් පමණයි අධිකරණයට යන්න ඕනේ. නමුත් වෙනත් පක්ෂයක සමාජිකත්වයේ ගත්ත ගමන් ඒ පක්ෂයේ සමාජිකය ඉවත් වෙනවා. එතකොටම සමාජිකත්වය අහිමි වෙනවා. ඒ සඳහා මාසික කාලයක් ගතවන්නේ නැහැ. මේවා තමයි තින කරුණු. 21 ස්ථාවර නියෝගයේ ආගන්තුකයෝ පිළිබඳව සඳහන් වෙනවා. ආගන්තුකින් වශයෙන් හඳුනා ගන්න මන්ත්‍රීවරුන් වහම ඉවත් වෙන්න ඕනේ. නමුත් අපි ඒ කාරණේ විසඳන්න විශේෂ කාර්ය සභාවේ විමර්ශනයේ අවසන් දෙක බලා සිටිමු.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු හැටියට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට පසු වැඩිම මන්ත්‍රී කණ්ඩායම සිටින පාර්ලිමේන්තු කණ්ඩායම බව ගරු කථානායකතුමා විසින් මොහොතකට කලින් ප්‍රකාශයට පත් කරා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායමේ අතිමාත් බහුතරය සිටින මන්ත්‍රී කණ්ඩායම විසින් ගරු මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා විරුද්ධ පක්ෂයේ නායක හැටියට නම් කර බවත් ඔබතුමා ප්‍රකාශයට පත් කරා. අපි ඉතාම ගෞරවයෙන් සඳහන් කරන්න ඕනේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිවරයෙක් හිටියපු නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම හිමිවන්නේ නැහැ කියලා සුමන්දරන් මහතා ඉතාම බොළඳ තර්කයක් ඉදිරිපත් කරා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජනාධිපති හැටියට ඉන්නකොට මේ අග්‍රාමාත්‍යතුමාමයි එතුමිය යටතේ අගමැතිකමේ හිටියේ. එදා විපක්ෂ නායක හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමාව මේ පාර්ලිමේන්තුව පිළිගත්තා කියන ටික මම පාර්ලිමේන්තු ඉතිහාස වාර්තාවෙන් සඳහන් කරන්න ඕනේ. දෙවැනි කාරණේ මම මේට වඩා කියන්නේ. දෙවැනි කාරණාව පාර්ලිමේන්තුවට සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමා සඳහන් කරා ඔබතුමා කලින් දීලා තියෙන තීරණත් අනුව යමින් පාර්ලිමේන්තුවට පත්වන්නේ කුමන දේශපාලන පක්ෂයකින්ද? ඒ දේශපාලන පක්ෂයේ ලේකම්වරයා විසින් කරන දැන්වීම් මතයි ඔබතුමා විරුද්ධ පක්ෂයේ නායකයා පත් කරන්න කියන දේ ඔබතුමා විසින් පාර්ලිමේන්තුවට ප්‍රකාශ කොට සංඛ්‍යාව නෙමෙයි බලපාන්නේ පාර්ලිමේන්තුවට ඒ පක්ෂයේ ලේකම්වරයා කියලා දැනුම් දෙන්නේ. අමරවීර ලේකම්තුමා දැනුම් දීලා ඉවරයි. ජාත්‍යන්තරයටත් IPU එකටත් CPU එකටත් ඔබතුමා යවපු පිළිතුරත් ඒකමයි. ඒක නිසා තවදුරටත් ගරු මන්ත්‍රීවරුන්ගේ හා විරුද්ධ පක්ෂයේ නායකකම මෙලෙස බාල්දුවට ලක් කරන මේ බොළඳ විරෝධතාවයන් සලකන්නේ නැතුව අපි පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට ගෙනියන්න
යෝජනා
කරනවා.
ගරු කථානායකතුමනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය කැබිනට් අමාත්‍ය දැරුවේ නැහැ. ජනාධිපති විතරයි කැබිනට් අමාත්‍යංශය දැරුවේ
නැහැ.
ඔතන බලන්නකෝ
හරි ගරු වීදුමනි සොයිසමැතිතුමා.
ගරු කථානායකතුමනි, අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට මමත් ඒ වගේම ලක්ෂ්මන් සෙනවිරත්න ගරු මන්ත්‍රීතුමත් ඒ වගේම ඉන්දික බණ්ඩාරනායක ගරු මන්ත්‍රීතුමත් අද මේ රජයට සහාය ලබා දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට අපි එකතු වෙලා තියෙනවා. අපි එහෙම එකතු වීමට බලපාපු කරුණු රාශියක් තියෙනවා ගරු කථානායකතුමනි. විශේෂයෙන්ම පාර්ලිමේන්තු ඉතිහාසයේ ඒ වගේම මේ රටේ දේශපාලන ඉතිහාසයේ පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තුව අක්‍රීය වෙලා විධායකයේ විවස්ථාදායකයේ අධිකරණයේ කියන මේ අංශ තුනම එකිනෙකට අසමාන කාරණා මත ගැටෙමින් පාර්ලිමේන්තුවේ සිදුවීම් මාලාවම මේ රටේ ජනතාව දන්නව ගරු කථානායකතුමනි. ඒ වගේම රටේ ඇතිවෙච්ච දේශපාලන අස්ථාවරයේ මේ රටේ හැම පැල්පතකම හැම මන්දිරයකම ඉන්න හැම මිනිහෙකුටම ඒ දේශපාලන අස්ථාවරයේ දැනුණා. ඒ දැනිච්ච දේශපාලන අස්ථාවරයේ දරු කතානායකතුමනි අද අපේ රටේ ජනතාවගේ කර මත ඇඟ මත පැටවිලව දුප්පත් ජනතාවට බදු වශයෙන් දුප්පත් ජනතාවට තමන් පරිභෝජනය කරන භාණ්ඩ වශයෙන් ඒ වගේම බදු ගෙවන්නන්ට බදු වශයෙන් එයි බර ඔවුන්ගේ ඇඟට අද පතිත වෙලා හමාරයි ගරු කතානායකතුමනි තවදුරටත් ගරු කතානායකතුමනි මේ රටේ වගකීමිතු දේශපාලන පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒ වගේම අපි මේ පාර්ලිමේන්තුවට ගරු කරන පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරන ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අපි දිවුරා පොරොන්දු වූ කාරණා පිළිබඳව ගරු කතානායකතුමනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අපට ලොකු වගකීමක් තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගකීමේදී සමහර කුඩා වූ දේශපාලන පක්ෂ ඔවුන් හැසිරුණු ආකාරයේ ඔවුන්ගේ දේශපාලන විඥානය පිළිබඳව ඒකට අපේ ගරුත්වයක් තිබිය යුතුයි ගරු කතානායකතුමනි. ඒකට අපි අගයක් එකතු කළ යුතුයි ගරු කතානායකතුමනි. ඒ නිසා මම විශේෂයෙන්ම අපේ පක්ෂේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මෛතුමා අපේ අනුශාසක මහින්ද රාජපක්ෂ මෛතුමා අපි ඒ අයත් සමග අපි කටයුතු කිරීමේ කිසිම බාධාවක් ඇති වෙන්නේ නැහැ. හැබැයි දැන් නම් මම දන්නේ එතුමා වෙනත් පක්ෂයක සමාජික වෙලා කියලා තමයි මම මාධ්‍යෙන් දැක්කේ. මම හිතනවා තවත් ඔබ අපේ ගරු අනුශාසකවරයා කියලා මම අදත් කල්පනා කරනවා. ගරු කතානායකතුමනි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට අපට ලොකු වගකීමක් තියෙනවා ගරු කතානායකතුමනි. අතිගරු ජනාධිපතිතුමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපේ පාක්ෂිකයිනුත් අපි ආරක්ෂා කිරීම හරියට ගරු කතානායකතුමනි අපි අර බාඳුරා මලට වැටුණු කෝඳුරුව වගේ අපි බාඳුරා මල වැහිලා කෝඳුරුවට එන්න විදියක් නැහැ. මේකට සුලි සුලඟක් එන්න ඕනේ. එහෙම නැත්නම් මේ බාඳුරා මල කැඩිලා පෙති කැඩිලා විසිරිලා යන්න ඕනේ ගරු කතානායකතුමනි. අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව හැටියට ඒ තරමටම අසරණ අන්ත අසරණ භාවයකට පත් වෙලා තියෙනවා ගරු කතානායකතුමනි. මොනාද
නෑ කතා කරන්නේ
ගරු කතානායකතුමනි. මෙයාලට මේ පක්ෂය ගැන මේ මැදින් පීදිච්ච අය ගරු කතානායකතුමනි මම උපතින්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. මගේ පියා අවිස්සාවේල්ල සංවිධායක මොවුන්ට මතක නැහැ ගරු කතානායකතුමනි. මම 1979 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවිස්සාවේල්ල ආසනයේ නගර සභාවට ඉල්ලුවේ තාත්තයි මමයි අපේක්ෂකයෝ නැති කාලේ 1989 ගරු කතානායකතුමනි මම මොනරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 48ක් පවත්වන්නේ නැති ඔකුරු ඡන්ද මධ්‍යස්ථාන කියන ඡන්ද මධ්‍යස්ථාන නියෝජිත 7 දෙනෙක් මරපු කාලේ ඒ දිස්ත්‍රික්කයේ ගරු කතානායකතුමනි මම අපේක්ෂකයෙක් හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් උනේ ගරු කතානායකතුමනි. එදා අපට කිසිම නායකයෙක් ඡන්ද දෙන්න කිව්වේ නැහැ. කිසිම නායකයෙක් අපේ දිස්ත්‍රික්කවල ඇවිල්ලා අපට කවුරක්වත් කිව්වේ නැහැ ගරු කතානායකතුමනි ඡන්ද දෙන්න කියලා. අපි තනියම ගිහිල්ලා අපි ඒ දිස්ත්‍රික්කවල අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිල් පාට කොඩිය ගත්තේ රාජ්‍ය බලයටත් ඒ වගේම කැලේ නීතියටත් එරෙහිව අපි ඒ ගත්ත නිල් පාට කොඩිය අපි ප්‍රජා අයිතිය නැති ශ්‍රීමා බණ්ඩාරනායක අගමැතිනිය කරන්න අපි දායකත්වයේ දුන්න ගරු කතානායකතුමනි. ඒ විතරක් නෙමේ ගරු කතානායකතුමනි චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ජනාධිපතිනිය කරන්න අපි ලබා දීපු දායකත්වය මං හිතන්නේ මේ මංගල සමරවීර හැමතුමා දන්නවා. SP දිසානායක හැමතුමා දන්නවා ගරු කතානායකතුමනි. අපි ගරු කතානායකතුමනි මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ ඉඳලා අංක 2 කොළඹ දිස්ත්‍රික්කයේ ස්ටැන්ලි තිලකරත්න මහත්තයාගේ බලමණ්ඩලේ මමයි තාත්තයි දෙන්නම සමාජිකව හැටියට හිටියා. එදා පාර්ලිමේන්තුවේ කොළඹ දිස්ත්‍රික්කයෙන් මගේ තාත්තා ඉල්ලුවා අපේ අම්මට ගරු කතානායකතුමනි අපේ පවුලේ ණයය වේවිලා කිව්වා මොකද මේ තාත්තයි පුතයි දෙන්නම මේ වෙලාවේ ඡන්දෙට දාන්නේ කවුරුත් නැති වෙනව නේද? උඹට කවුරුත් නැති වෙනව නේද? එහෙම කියද්දි ගරු කතානායකතුමනි මගේ අම්මගේ වචනේ ධෛර්යය මගේ පුතා පාර්ලිමේන්තුවට යනවා කිව්වා. ගරු කතානායකතුමනි අපි ජීවිතේ පරදුවට තියලා මේ පක්ෂයට ප්‍රජා අයිතිය නැති ශ්‍රීමා බණ්ඩාරනායක මැතිනිය ඒ වගේම ගරු කතානායකතුමනි දුව යනකොට පුතා යනකොට බෑණා යනකොට අපි අපි අඩියක්වත් අපි සෙලෙව්වේ නැහැ අවුරුදු 17ක් විපක්ෂයේ හිටියා මගේ රංජිත් මත්තු බණ්ඩාර දරු මන්ත්‍රීතුමා ඉන්නවා එතුමයි මමයි නයයි පොළඟයි වගේ අපි එතුමයි මමයි ගහගෙන රණ්ඩු වෙලා මගේ පස් දෙනෙක් අද තෙල්ලුංගස් 17ක් තව ඉන්නවා පොලිමේ යන්න හතර දෙනෙක් මගේ පුතා බේරගත්තා මේ 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 ඉඩන් නඩු නෙමෙයි මේවා මතක තියාගන්න මේවා ඉඩන් නඩු නෙමෙයි මේවා මේවා ගේම් ගහලා ඩීල් ගහලා නෙමෙයි මතක තියාගන්න මේවා මේවා දේශපාලන අරගල අද මේ ණයටයි පොළඟටයි එකට වාඩි වෙන්න සිද්ධ වුණා ගරු කතානායකතුමනි මේ ගලපු ගම් වතුරේ එක කෙහෙල් කොට අපර නගින්න සිද්ධ වුණා එහෙම නගින්න සිද්ධ වුණේ ඇයි ඇයි ගරු කතානායකතුමනි අපිව අපිව මේ පක්ෂය අපේ සංවිධායකවරු 100ක් විතර මට කතා කරා අපේ වැඩබිම් වල ඉන්න සහෝදරයෝ කතා කරා වෘත්තීය සමිති නායකයෝ කතා කරා අද ගරු කතානායකතුමනි අපි වැටට තියලා අමුඩේ ගහලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අපිට ඉස්සරහට යන්නත් බෑ පස්සට යන්නත් බෑ අපිට ඉස්සරහට යන්නත් බෑ පස්සට යන්නත් බෑ එක්ක එක්ක ගරු කතානායකතුමනි අමුඩේ ගලවන්න ඕනේ නැත්නම් වැට කපන්න ඕනේ දෙකෙන් එකක් කරන්න ඕනේ කරන්න දෙයක් නැහැ එක්ක එක්ක වැට කපන්න ඕනේ එක්ක අමුඩේ ගලවන්න ඕනේ දෙකෙන් එකක් කරන්න ඕනේ ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි අපි 2001 මැතිවරණේ මොනරාගල දිස්ත්‍රික්කේ මමයි අපේ සුමේද මැතිණිය ඉන්නවත් දන්නේ නැහැ සුමේද මැතිණියයි පුෂ්ප කුමාරයි අපි තුන් දෙනා ගරු කතානායකතුමනි හම්බන්තොට පරදිනකොට අත්තනගල්ල පරදිනකොට අපි මොනරාගල දිස්ත්‍රික්කේ විතරයි නිල් බැච් එක තිබ්බේ අපි මොනරාගල දිස්ත්‍රික්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරා ගරු කතානායකතුමනි එහෙව් අපට කරපු දේවල් මම මෙතන කියන්න යන්නේ මම ස්තුතිවන්ත වෙනවා මොනවා වුණත් අපේ හිටපු ජනාධිපතිතුමා මට ඔබතුමා මට දුන්නා කැබිනට් ඇමතිකමක් මට දුන්නා ඒක ඇත්ත මම ඒකට ගරු කරනවා ඔබතුමාට හැබැයි හැබැයි ඔබතුමාට ගරු කරත් ඔබතුමා වටේ ඉන්න වෘකයන් සහ සුනකයන් එක්ක මේ ගමන යන්න බෑ මේ ගමන යන්න බෑ මේ ගමන යන්න බෑ
හොඳයි
යන්න බෑ ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට මම ගරු කරනවා එතුමා මට අතපය දිගෑරලා වැඩ කරන්න ඇමතිකම් දුන්නා ගරු ගරු කතානායකතුමනි වෙල්ලස්සේ අහිංසක ජනතාව මේ අවුරුදු 200 පිරෙනවා 1818 කැරැල්ලට සුද්ධ කඩපු පිටකොන්ද කෙලින් කරන්න මොනවද අපට දීපු ඇමතිකම් මට කැලේ ඇමති පුෂ්පෙට පොල් ඇමති සුමේදට කිහිලිකරු ඇමති තේරුණාද ගරු කතානායකතුමනි අපට හම්බුනේ එහෙමයි මම වල් ඇමති පුෂ්පයා පොල් ඇමති හරිද
මොනා කියන්නේ
ඔව් හරිද වල් කියන්නේ කැලේ යකෝ වල් කියන්නේ කැලේ තේරුණාද සිංහල භාෂාවේ වචන දැනගනින් ඉංග්‍රීසි ඉගෙන ගන්න කලින් තේරුණාද ඊළඟට දිහිලි කරු ඇමති ගරු කතානායකතුමනි අපි බලාපොරොත්තු වෙන්නේ මෙච්චරයි ගරු කතානායකතුමනි පක්ෂපාට නෙමෙයි අද මේ රටේ ජනතාවට ඕනේ මේ රටේ ජනතාව හැම එකම රජ කෙරෙව්වා ගරු කතානායකතුමනි මේ රටේ ජනතාව අර අගමැති කරා මෙයා ජනාධිපති කරා පවුල් පදනම් පවුල් පෞර පවුල් පෞරවල් මේවා බැන්දා බලකොටු බැන්දා ඔක්කොම ඡන්ද ලක්ෂ ගණන් ගොඩ ගහගත්තා ගෝණි ගණන් ගොඩ ගහගත්තා ගරු කතානායකතුමනි අහිංසක මිනිස්සු රජ වුණේ නැහැ අහිංසක මිනිස්සු රජ වුණේ අපේ ජීවිත කාලේ ඒ සුද්ධ කඩුව පිටකොන්ද වෙල්ලස්සේ කෙලින් කරන්න මට යම් කිසි දායකත්වයක් ලබා දෙන්න පුළුවන්කම ලැබුණා මේ රජය පසුගිය රජයට දෙයකට මගේ ගෞරවයක් තියෙනවා මට අපේ ආණ්ඩු කාලේ මම වැඩ කරනකොට මට වැඩ කරන්න දුන්නේ නැහැ හැබැයි මට රංජිත් මද්දු බණ්ඩාරවත් ආනන්ද කුමාරසිරිවත් මට එරෙහි වුණේ නැහැ වැව් 200ක් අපි හැදුවා වැව් 200ක් හැදුවා මේ ආණ්ඩු පහුගිය ආණ්ඩුව වැඩ කරේ නැහැ කිව්වට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් වැව් 200ක් අපි ආරම්භ කරා. ඒකෙන් 100ක් හදලා ඉවරයි. පහළ උමාවය අපේ තියෙන සුන්දරම නගරේ බණ්ඩාරවෙල. ඒක ගිල්වලා අධ්‍යාපන නගරේ සෙන් තෝමස් සෙන් ජෝසප් ආමි ස්කූල් එක ඊළඟට ගරු කතානායකතුමනි මේ ගුරු විද්‍යාලය මේ මහා සංචාරක නගරයේ ගිල්වලා වතුර ටික හම්බන්තොටට ගෙනියන්න හැදුවා. හරිද ගරු කතානායකතුමනි අපි ඒක නැවැත්වුවා දිනසී ආණ්ඩුවේ අලිකොටේ වැව හදලා ඉවරයි අක්කර අඩි 9000ක් හඳපානකල ව්‍යාපාරය අක්කර අඩි 5000 ඉඳලා 15000 දක්වා වැඩි කරලා ඉවරයි ඊළඟට අපි බලහරුව කුඩා වේ ජලාශය සිංහලයාට මහරා කිලෝමීටර් 38ක ඇලක්කපල ගරු කතානායකතුමනි අක්කරාඩි 25000ක මහා ජලාශයක් නිර්මාණය කරලා ඉවරයි ගරු කතානායකතුමනි. එහෙමනම් ගරු කතානායකගේ ඒ මහා වැවුතුන ආශ්‍රයෙන් කුඩා වැව් 100ක් අපි ආරම්භ කරලා ඉවරයි ගරු කතානායකතුමනි. අපට ඕනේ අපේ දිස්ත්‍රික්ක ජනතාවට වැඩ කරන්න. මට ඇමතිකම් තිබුණත් එකයි නේද මේ කවුද කියලා වැහුණා මට. ඕලා හිතන්නේ තමයි යුනිවර්සිටියේ එහෙම ආවා කියලා. තේරුණාද? ඕලා හිතන්නේ එපා. රජයට උදව් කරනවා දේශපාලන ස්ථාවරය ඇති කරන්න. දේශපාලන ස්ථාවරය ඇති කරන්න. කව එකක් UNP-ෙන් අපි ආණ්ඩුව ගන්න චන්දිකා මැතිනිට එදා අර්ජුන රණතුංග මහත්තයා දන්නවා මම ලක්ෂ 100ක් ගෙනෙලා දුන්නා. ඔබතුමා සාක්ෂි දරනවා. අපි මේ පෙළපාලි කරන්න අපි අපේ ධනය ශ්‍රමය කාලය මගේ පියාගේ කාලේ ඉඳලා අපි වීදම් කරපු ගොඩනැගු මේ පක්ෂය ගරු කතානායකතුමනි අපේ පාක්ෂිකයි පක්ෂය ආරක්ෂා කරන්න අපි මේ මහා දැවැන්ත පෙරමුණකට ජයග්‍රහී පෙරමුණකට අපි අද සම්බන්ධ වෙලා තියෙනවා කියන එක
හොඳයි බෞද්ධයෝ හොඳයි බෞද්ධයෝ
මගේ වචන ස්වල්පය අවසන් කරනවා
ඔලේ ප්ලීස් ඔලේ ප්ලීස් මම කලින් කී පරිදි අද වැඩගත් සාකච්ඡා කීපයක් නම් යෝජනා කරනවා ප්‍රධාන මරකල් සඳහා යාමට කතානායකවරයන් ලිපිලේඛාංශ පිළිගැන්වීම පළමුවෙන්ම 2017 වර්ෂය සඳහා විගණාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව සහ 2019 වර්ෂය සඳහා ජාතික විගණන කාලයේ වාර්ෂික කාර්යාව මම ඉදිරිපත් කරනවා ගරු සභානායකතුමා ඉරිදා හවුස්
ඒ මුදුනේ ලේක කළ යුතුය මම යෝජනා කරනවා
දෙවැන්න ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ආ 6 ව්‍යවස්ථා ප්‍රකාරව 2018 වර්ෂයේ දෙවැනි කාර්තුව එනම් 1/4/2018 සිට 30/6/2018 දක්වා සීමා නිර්ණය කොමිෂන් සභාවේ කාර්යසාධක වාර්තාව ඒ වගේම දෙවෙනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ආ 6 ව්‍යවස්ථා ප්‍රකාරව 2018 වර්ෂයේ පළවෙනි කාර්තුව සඳහා ජාතික ප්‍රතිසම්පාදන කොමිෂන් සභාවේ ප්‍රගති වාර්තාව සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ආ 6 ව්‍යවස්ථා ප්‍රකාරව 2018 වර්ෂයේ පළවෙනි කාර්තුව සඳහා සහ දෙවැනි කාර්තුව සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. ඊළඟට අපි සභාවේ වැඩ කටයුතු කොයිතරම් දුර කිරීම බලාපොරොත්තු වෙනවද? අද සභාව කල්තර යෝජනාවක් තියෙනවා.
මේ විවාදය අදයි හෙටයි සර්.
හොඳයි හොඳයි බොහොම ස්තුතියි. සභාව කල් තැබීම කල් තැබීම
ආලිමෙන්තුව හෙට සවස 1 දක්වා
කල් තැබීමේ යෝජනාව ගරු වෛද්‍ය නරින්ද ජයසමැත්තුමා
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව 1978 දී හඳුන්වා දුන් විධායක ජනාධිපති ධූරය විසින් පසුගිය වසර 40 පුරාම රටට සිදු කළ හානිය විශාලය. 1988 සිට පැවති සෑම ජනාධිපතිවරණයකදීම විධායක ජනාධිපති ධූරය අහෝස කිරීම ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූ අතර නිශ්චිතවම 1994 2005 සහ 2015 ජනාධිපතිවරණවලදී එම මතය ජයග්‍රහණය කරනු ලැබීය. විධායක ජනාධිපති ධූරයේ පවතින අත්නොමතිකභාවය හා ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවය අන් කවරදාකටත් වඩා මෙම අවස්ථාවේදී පැහැදිලිව පෙනෙන බැවින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා වන ක්‍රියාවලිය කඩිනම් කිරීමට මෙම ගරු සභාවට යෝජනා කර සිටිමි. ගරු කතානායකතුමනි මම හිතනවා මේ දේශපාලන කලබගෑනියෙන් අනතුරුව අපි පාර්ලිමේන්තුවක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ගත යුතු ඉතාම කඩිනම් සහ ශක්තිමත් පියවරක් තමයි මේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම. විධායක ජනාධිපති ධූරයේ ආදීනව පිළිබඳව පසුගිය අවුරුදු 40 පුරාම මෙරට අත්දැකලා තියෙනවා අත්විඳලා තිබෙනවා. ඒ නිසා තමයි මෙවැනි බලසම්පන්න ඒකාධිපති ධූරයක් අහෝසි කිරීම සඳහා සියලු ජනාධිපතිවරුන්වලදී ඒ ප්‍රධාන සරම්පාඩයක් බවට පත් වුණේ. ඒ නිසා මේ රටේ බහුතර ජනතාව මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී අගය කරන මෙරටේ දේශපාලන ශිෂ්ටත්වයක් අපේක්ෂා කරන මේ රටේ දේශපාලන සදාචාරයක් අපේක්ෂා කරන රටේ සාතිශය බහුතර ජනතාවගේ පැතුම් බවට පත් වෙලා තිබෙන්නේ මේ අත්නොමතික ඒකාධිපති විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම. ඒකට ගරු කතානායකතුමනි 1978 මේ තනතුර හඳුන්වා දුන් තැන සිටම බරපතල විරෝධයක් විශේෂයෙන් අපේ රටේ වමේ ව්‍යාපාරයේ පැත්තෙන් අපේ රටේ ප්‍රගතිශීලී ව්‍යාපාරයේ පැත්තෙන් එන්න පටන් ගත්තා. ඔබතුමාට මතක නම් 1982 පළවෙනි ජනාධිපතිවරණය
මැදේට බලලා කරුණාකරලා මේ තමන්ගේ ස්ථානවල ඉඳ ගන්න මොකද මේ විවාදයට නැත්නම් බාධා පැමිණෙනවා.
ඔව් දැන් ඉතින් ඒ අර කලින් කියපු දේශපාලන ශිෂ්ටත්වය සදාචාරය මොකක්වත් ඕනේ ආණ්ඩුව හදාගත්තට පස්සේ. ආණ්ඩුව හදාගන්නකන් තමයි ඔක්කොම. එතකොට මීයෝ වගේ ඉන්නවා. එතකොට කතානායකතුමා කිව්වට පස්සේ වාඩිලා හොඳට ඉන්නවා. දැන් මේ විධායක ජනාධිපතිගේ අහෝසි කිරීම වගේ යෝජනාවකට ඒකට අහුම්කම් දෙන සූදානම් නැහැ. ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි.
හරි.
බොහොම සුදී. ගරු කතානායකතුමනි, ඒ නිසා 1982 ජනාධිපතිවරණය ඉඳලම මේ සඳහා අපේ රටේ දේශපාලන ව්‍යාපාරණ ගත් උත්සාහයන් තිබුණා. මම මතක් කරන්න කැමති 1988 ජනාධිපතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී ජනතා බලවේගයේ හැටියට ගරු සිරිමාව බණ්ඩාරනායක මැතිනි ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අංක 2 කරුණ බවට පත් වෙලා තිබුණේ විධායක ජනාධිපති ධුරය අහෝසි කොට විධායක බලය පාර්ලිමේන්තුව හා කැබිනට් මණ්ඩලය සතු කිරීම කියන කාරණය. අද අපේ විජිත් සොයිසා මන්ත්‍රීතුමා ඉතාම ආවේගයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසය ගැන මතක් කරා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙනුවෙන් දරදියා දෙපු, ඒ වෙනුවෙන් තමන්ගේ කාලයේ ශ්‍රමය ධනය කැප කරපු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ, ඇත්ත ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ පැතුම් බවට පත් වෙලා තිබුණේ සිරිමාව බණ්ඩාරනායක මැතිනි 1988 ජනාධිපතිවරණයේදී මෙරට හමුවේ තබපු මේ ප්‍රතිපත්ති ප්‍රකාශය. එතුමිය අත්‍යන්තයෙන්ම සද්භාවයෙන්ම විධායක ජනාධිපතිගේ අහෝසි කිරීම සඳහා වන ක්‍රියාවලියක නිරත වෙලා හිටියා. ඊළඟ 1994 මහ ජනාධිපතිවරණයේදී ඒ ජනාධිපතිවරණයේදීත් ශ්‍රී මහමැතිවරණයේදී සිරිමා බණ්ඩාරගේ මැතිනියත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියත් පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදක්වන කොටත් බොහොම පැහැදිලිව කිව්වා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම අපේ වැඩසටහනේ ඉතාම ප්‍රමුඛතනක් ගනී කියලා. ඊළඟට ගරු කතානායකතුමනි, චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය 1995 ජූලි 15 වෙනිදා කලින් මේ අත්නොමතික විධායක ජනාධිපති අහෝසි කරනවා කියලා ජාතිය කලවා ගැනීම පෙරමුණ හරහා රට පණිවිඩයක් දුන්නා. ඒක ලිඛිතව ලබා දුන්නා. අපේ නිහාල් ගලපස් සහෝදර ජනාධිපති අපේක්ෂක දු සඳහා තරම් කරනකොට ඔහු ඉවත් වීමට බලපෑවේ ඇය ජනතාවට දීපු ලිඛිත පොරොන්දුව. ඊළඟට එතුමි අවුරුදු 6ක් පාලනය කරලා 1999 වෙනකොට 99 ජනාධිපතිවරණයෙන් පස්සේ අලුත් ව්‍යවස්ථාවක් සකස් කරන්න යෝජනා සාකච්ඡා තිබුණා. ඒ සාකච්ඡාව තුළෙත් විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා පාර්ලිමේන්තුව වක්කින ආණ්ඩු ක්‍රමයක් පිළිබඳව සාකච්ඡා පැවැත්තුණා. ඊළඟට 2005 ජනාධිපතිවරණයේ මහින්ද චින්තන අලුත් ඉරාක් යට අලුත් රටක් උදෙසා කියන ප්‍රතිපත්ති ප්‍රකාශයේ මෙහෙම සඳහන් වෙන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නා වූ හා රටේ සෙසු ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්නා වූ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සියල්ලන්ගේ සම්මුතියෙන් ඉදිරිපත් කිරීම. එනිසා 2005 ඒ ජනාධිපතිවරණ ප්‍රධාන සරම් පාටයක් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම. ඊළඟට මහින්ද චින්තන ඉදිරි දැක්මේ 2010 විධායක ජනාධිපති ධුරය මුළුමනින්ම අහෝසි කරනවා කියලා ඍජුව කිව්වේ නැති වුණාට එය පාර්ලිමේන්තුව වක්කින බාරකාර ධුරයක් බවට පත් කරන බවට තමයි එවකට මහින්ද රාජපක්ෂ මහත්තයා පොරොන්දුනේ. මම හිතන්නේ විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් යම්කිසි මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයක විස්තර සහිතව ලියුණා නම් ඒ ලියුණේ 2010 මහින්ද චින්තන ඉදිරි දැක්මේ. ඒ කියනවා මෙන්න මෙහෙම. මම කැමතියි එතුමන්ලා රහගනත් එක මේක කියවන්න. අතීතයේදී විධායක ජනාධිපති ධුරය යොදා ගන්නා ලද්දේ මැතිවරණ කල් දැමීමට, මැතිවරණ වලින් පත්තු ආණ්ඩු පෙරලා දැමීමට, අධිකරණයට බාධා කිරීමට, පක්ෂ තහනම් කිරීමට, උද්ඝෝෂණ මර්ධනය කර ඝාතන සංස්කෘතික රට ගෙන යාමට, රාජ්‍ය ආයතන කුළු කොල්ලේට විකුණා දැමීමට, අපරාධකරුවන් රැකීමට සහ ජාවා ආරම් කරුවන්ට සහන් ලබා දීමටය. රට පාවා දෙන ගිවිසුම් ඇති කරගත්තේද විධායක ජනාධිපති ධුරය යොදාගෙනය. මෙහෙම විධායක ජනාධිපති ධුරය විසින් රටට කරන ලද අතිමහත් හානිය පිළිබඳව විස්තර සහිතව කරුණු සහිතව ඉදිරිපත් කරේ 2010 මහින්ද චින්තන ඉදිරි දැක්මේ. ඊළඟට 2015 ජනාධිපතිවරණය ආවා. ඒ ජනාධිපතිවරණය තමුන්නාන්සේ දන්නවා මේ රටේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අවුරුදු 10ක පාලනය පිළිබඳව ඒ විධායක ජනාධිපති ධූරය භාවිතා කිරීම පිළිබඳව බරපතල විරෝධයක් පැන නැගුණා. ඒ විරෝධයේ ප්‍රතිඵලයක් හැටියට විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා වන සමාජ ව්‍යාපාරයන් දේශපාලන ව්‍යාපාර නිර්මාණය වුණා. මාදුලාවේ ශෝභිත හාමුදුරුවෝ ප්‍රමුඛ සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරයේ ඔබතුමා දන්නව කතානායකතුමනි ඒ විස්තර එවැනි සමාජ ව්‍යාපාරයන් ජනතා විමුක්ති පෙරමුණ තවත් පක්ෂ මේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා වන ක්‍රියාවලියකට අවතීර්ණ වුණා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා නොවැම්බර් මාසයේ 2014 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට එන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ පොදු අපේක්ෂකයා හැටියට. එතුමා එළියට ඇවිල්ලා නවනගර ශාලාවේ පවත්වන පළවෙනි මාධ්‍ය හමුව නොවැම්බර් 21 වෙනිදා 2014. එතුමා කියන්නේ දින 100ක් ඇතුළත විධායක ක්‍රමය අහෝසි කරනවා. දින 100ක් ඇතුළත අහෝසි කරන්න පුළුවන්. ජනතාව ඉස්සරහ ජනමාචාරණයකට ගිහිල්ලා දින 100ක් ඇතුළත අහෝසි කරන හැකියාව තිබුණා. එතුමා පොරොන්දු වෙන්නේ දින 100ක් ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. ඊළඟට මැතිවරණ ව්‍යාපාරය ඇතුළේ එළියට ඇවිල්ලා කරන පළවෙනි ප්‍රකාශය විතරක් නෙමෙයි මැතිවරණ ව්‍යාපාරය ඇතුළත එතුමා කියන්නේ මෙන්න මෙහෙමයි. එතුමා කියනවා මේ මතුකම දීපු රැස්වීමක් දෙසැම්බර් 12 වාර්තා කරන ලංකාදීප පුවත්පත දූෂිත විධායක ක්‍රමය අවසන් කිරීමට එක්වන්න කියාම ආරාධනා කරනවා. විධායක ක්‍රමය ආරම්භ කළ දවසේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධයි. කලින් ජනාධිපතිවරුන් මැතිවරණ ප්‍රකාශනයේ පමණක් විධායක අහෝසි කරනවා යැයි පැවසුවා. නමුත් මා සම්මුතියකට එකඟතාවයකට පැමිණ සිටින බව අනිවාර්යෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව මා කියනවා. පක්ෂ ගණනාවක එකතුවක නායකයන් 47 දෙනෙක් එකඟතා සම්මුතියට අස්සන් තැබුවා. මීට කලින් කිසිම දෙනෙකු නොකළ දේ සම්මුතියට අනුව මම කරන බව සියලු දෙනාටම සිහිපත් කරනවා කියලා ඒ මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ මෛත්‍රීපාල සිරිසේන කියන අපේක්ෂකයා වැඩිපුරම කියපු දේ තමයි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව. ඊළඟට එතුමා ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ මේ ව්‍යාපාරයේ මුල් පෙළේ හිටපු මාදුලාවේ ශෝභිත හාමුදුරුවන්ගේ ආදාහන උත්සවයේදී ඒ චිතක ඉදිරිපිටදී උන්වහන්සේගේ මුත්ත දේහය ඉදිරිපිටදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පොරොන්දුවක් දෙනවා විධායක ජනාධිපති ධූරය අහෝසි මෙම ශෝභිත හිමි පැතුව පරිදිම විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට කල හැකි සියල්ල කරනවා. ඒ නිසා මේ රටේ ජනාධිපතිවරණ ගණනාවකදී මේ පොරොන්දුව ප්‍රධාන මැතිවරණ පොරොන්දුව බවට පත් වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ගරු කථානායක තුමනි එම 2015 ජනාධිපතිවරණයේදී එක පැත්තකින් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන පොදු අපේක්ෂකයෙක් ඉදිරියට එනකොට ඊට ප්‍රතිපක්ෂව ආපු අපේක්ෂකයාට විධායකේ රකින්නවා කියලා හරි විධායකේ බලතල තවත් වැඩි කරනවා හරි කියන්න බෑ. ඒ නිසා අඩුගාන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඔහුට දාන්න සිද්ධ වුණා විධායක ජනාධිපති ක්‍රමය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ තීරණය අනුව සුදුසු පරිදි සංශෝධනය කරමි කියලා. එහෙම තමයි මේ ක්‍රියාවලිය අවුරුදු 40ක් තිස්සේ දියත් වුණේ. 82 ඉඳන් ජනාධිපතිවරණ ප්‍රධාන සරම්පාටයක්. ඒ වගේම නිශ්චිතවම ගත්තොත් 1994 2005 සහ 2015 කියන මැතිවරණවල මේ රටේ බහුතර ජනතාවක් ඡන්දය දීලා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට තමන්ගේ කැමැත්ත ප්‍රකාශයට පත් කළා තිබෙනවා. ඒ නිසා මේක ආයි සාකච්ඡා කළ යුතු මාතෘකාවක් නෙමෙයි අපි ක්‍රියාකාරීව විධායක අහෝසි කිරීම සඳහා කටයුතු කළ යුතුව තිබෙනවා. දැන් ගරු කථානායකතුමනි මේ වර්තමාන ජනාධිපතිවරයා ඔහුගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවත් ඒ වගේම ඔහු බලයට පත් කරපු කාරණයක් බවට පත් වෙන මම නැවතත් අවධාරණය කරන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම. ඒ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා අවුරුදු 5ක් යන ගමනේදී පළමු දින 100 ඇතුළත තමයි විධායකයේ යම් බලතල ප්‍රමාණයක් අත්පාදු කරන 19 වෙනි සංශෝධනය ගෙනාවේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ආපු කෙනා දැන් කතා කරනවා විධායකයේ බලතල යම් ප්‍රමාණයක් අඩු කරපු 19 වෙනි සංශෝධනය කප්පාදු කරන්න. 19 වෙනි සංශෝධන අයින් කරගන්න. දැන් එතුමා කල්පනා කරන්නේ 19 යට එනයක් කියලා. දැන් අර විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න කියපු දේවල් මතක නැහැ. දැන් මතක නැහැ. ඇත්තටම අපි මැතිවරණවලදී විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නට ජනතාව ඉස්සරහ ගත්ත කතිකාවට වඩා ජනතාව අත්දැකීමෙන් දැන් මේ විධායකයේ ආධිනව තේරුම් අරගෙන ඉන්නවා ගරු කථානායකතුමනි. ඒකට වෙන එකක් ඕනේ නැහැ. පහුගිය දින 50 ප්‍රමාණවත් අපි මීට මාස කීපයකට කලින් 20 වෙනි සංශෝධනය ගෙනාවු වෙලාවේ
ඔය 20 වෙනි සංශෝධනයේ එරෙහි වෙච්ච විධායකයේ ආරක්ෂා කරගන්න ඕන කියපු අය එක එක රූපවාහිනී සංවාදවල අපෙන් ඇහුවා හරි කියන්න බලන්න විධායක ජනාධිපති ධූරයෙන් රටට කරපු හානි පහ ඔන්නම කියන්න පටන් ගත්තා අපිට ඒවට උත්තර දෙන්න ඕනේ නැහැ මේ පහුගිය දින 50 ඇතුළතදී මෛත්‍රීපාල සිරිසේන මහතා හැසිරිච්ච ආකාරය අනුව ඒක ප්‍රමාණවත් විධායක ජනාධිපති ධූරය කියන්නේ මොකද්ද කියන එක තේරුම් කරවන්න මොකද මේක අහෝසි කරනකොට අපිට තිබුණා අහෝසි කිරීම සඳහා යන ගමනේදී සපුරාගත් නිර්ණායක කීපයක් මොකද විධායක ජනාධිපති ධූරයට පත්වන කෙනාට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙනවා නම් ඔහුට පක්ෂයේ බලයක් තිබෙනවා නම් ඒ පත්වෙන කෙනා මොන පොරොන්දු වුණත් විධායකයා අහෝසි කරන්නේ නැහැ කියලා පරණ අධ්‍යක්ෂකම අපට තිබුණා දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට පක්ෂක බලයක් නැහැ පාර්ලිමේන්තුවේ බහුතරයක් නැහැ එහෙම තියාගෙනත් මේ විදිහට තමයි ਉਹ අත්නෝමතිකව හැසුරුනේ ව්‍යවස්ථාවේ හිල් හොයන්න පටන් ගත්තා අපි යවන විශ්වාස භංගවල කරුණු හොයන්න පටන් ගත්තා අස්සන් චෙක් කරන්න පටන් ගත්තා ටිපෙක්ස් කරපුව බලන්න පටන් ගත්තා දිනල් බලන්න පටන් ගත්තා ඔන්න විධායක ජනාධිපතිවරයෙක් හැසිරුච්ච ආකාරය අපි අහන්න කැමති පහුගිය කාලේ දැන් මේ විධායක ජනාධිපති ධූරය ආරක්ෂා කරගන්න කලින් කතා කරපු අය දැනුත් ඒ මතේ ඉන්නවද කියලා මොකද අපි විශ්වවිද්‍යාල සංශෝධන ගැන අපේ වෙලාවේ සමහර අය කියන්න පටන් ගත්තා විධායක ආරක්ෂා කරගන්නට ඕනේ එහෙම නැත්නම් රට බේර ගන්න බෑ කියලා අපි අහන්නේ මේ දින 50 ඇතුළතදී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ශිෂ්ටත්වයට දේශපාලන සදාචාරයට මේ විධායකය විසින් කරපු හානිය දිහා බලලා ඒකේ හානි විඳවලා ඒකේ රට අත්වෙච්ච අපකීර්තිය ඇස් පනා පිටින් දැක දැක තවත් මේ දවසක් හරි ඉදිරියට ගෙන යන තමුන්නාසල අත උස්සනවා කියලා අපි අහන්න කැමතියි ගරු කතානායකතුමනි ඒ වගේම මේ දින 50 ඇතුළතදී අරහපු ප්‍රශ්න උත්තරයක් ලැබුණා වගේම මීට අවුරුදු 40කට කලින් ගරු එන්නම් පෙරේරා මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නකට උත්තරයක් හම්බුණා මේ රටේ ජනතාවට විධායක ජනාධිපති ධූරය හඳුන්වා දෙනකොට රටට එන්නම් පෙරේරා මැතිතුමා ඇහුවලු හදිස්සියෙන්වත් මේ පුටුවේ පිස්සෙක් වාඩුණොත් මොකද වෙන්නේ කියලා අපිට අවුරුදු 40ක් ගියා එතුමගේ ප්‍රශ්නේ උත්තරයක් හොයාගන්න ඒකට ඒක ප්‍රත්‍යක්ෂ කාරණා එකතු කරගන්න අස්පනා පිට දැක් ගන්න පිස්සෙක් වාඩුණොත් මේ පුටුවේ මොකද වෙන්නේ කියලා අද මේ රටේ ජනතාවට ඌමනාල තොඩා හොඳින් ඔප්පු කරලා තිබෙනවා එවැනි කෙනෙක් මේ පුටුවේ වාඩුණාට පස්සේ කුමන ආකාරයට හැසිරනවද කියලා සගරු කතානායකතුමනි මේ අවස්ථාව පැහැර අපිට පැහැර හරින්නට කිසිදු සදාචාරමේ අයිතියක් නැහැ. එක පැත්තකින් පාර්ලිමේන්තුව ඒ විධායකයේ තිබෙන අත්නෝමතිකත්වය යම් ආකාරයකට පාලනය කරලා තිබෙද්දි ශ්‍රේෂ්ඨාධිකරණයකට තීන්දුව ලැබිලා තිබෙද්දි ජනාධිපතිවරයා ව්‍යවස්ථාව කඩ කරා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තිබෙද්දි කරු කතානායකතුමනි තවදුරටත් අපි මේක පවත්වාගෙන යනවාද? මම අගය කරනවා කුමාරවර්ග මන්ත්‍රීතුමා අද ජයිලන් පත්තරේ මුල් පිටුවේ ප්‍රකාශයක් කරලා තිබෙනවා. ඔය කියනවා මේ ව්‍යවස්ථාව කඩපු ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධී වැසි ජනාධිපතිවරයා තවදුරටත් මේ ධූරේ නොසිටිය යුතුයි කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උපසභාපතිවරයෙක් කියනවා ව්‍යවස්ථාව කඩපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහු තවදුරටත් මේ පුටුවේ නොසිටිය යුතුයි කියලා. ඒක තමයි මේ ඇත්ත කාරණේ. සත් දැන් තිබෙන්නේ තවදුරටත් විධායක ජනාධිපති ධූරය අපි පවත්වාගෙන ගියොත් ගරු කතානායකතුමනි ලෝකෙ සමහර රටවල් තිබෙනවා විධායක ජනාධිපති ධූරය පවත්වාගෙන යන මේ විදිහට නම් මේ පුටුවේ වාඩියෝ නැහැ හැසිරෙන්නේ අපට ඉස්සරහට විධායක ජනාධිපති කමක් නෙමෙයි ජනාධිපති කමක්වත් මේ රටේ තියාගන්න හම්බෙන්නේ නැහැ ඒ මොකද විධායක ජනාධිපති ධූරයට නෙමෙයි ජනාධිපති ධූරයටත් මේ රටේ ජනතාව බරපතල විරෝධයක් ප්‍රකාශ කරනවා මේ පුටුවේ හැසිරෙන කෙනාගේ මෙවැනි හැසිරීමක් අනුව අපි කරුණා කරලා ඉල්ලන්නේ දැන් අපි විශ්වවිද්‍යාල සංශෝධන ඉදිරිපත් කරා විශ්වවිද්‍යාල සංශෝධන ගැන පිළාවි ඔය සමහර කුඩා කණ්ඩායම් මොකද ඒගොල්ලන්ට ලොකු පක්ෂක එල්ලෙන්නේ නැතුව පාර්ලිමේන්තුවට එන්නවත් බෑ පාර්ලිමේන්තුවේ ප්‍රාදේශ සභාවකටත් එන්න බෑ ඒ නිසා ඒ කණ්ඩායම් කල්පනා කරනවා කාගේ හරි අර බල්ලගේ මැගේ වහන මැක්කෝ වගේ කොහොම හරි මේක එලිලා එන්න එවැනි අය ලොක්කෙක් ඉස්සර ලොක්කෙක් ඇඟේ එල්ලෙන්න හාමු කෙනෙක් වටේ එල්ලෙන්නට ඔවැනි තනතුරු තියාගන්නට උත්සාහ කරනවා කරු කතානායකතුමනි අපි දන්නවා ව්‍යවස්ථා සංශෝධනය කරනකොට විධායක ජනාධිපති ධූරයේ වගේ බරපතල ව්‍යවස්ථා සංශෝධනය කිරීමේදී අපට අනිවාර්ය වශයෙන්ම පාර්ලිමේන්තුව 3/2කින් සම්මත කරගන්න වෙනවා ඒ වගේම ජනමත චාරණකට යන්න වෙනවා අපි කියන ජනමත චාරණකට යන්න ඕනේ මේ අපි අද අනුගමනය කරන ව්‍යවස්ථාව 1976 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 මතාවක් සංශෝධනය ලා තිබෙනවා. කවදාවත් එක ජනතාව ඉස්සරහට ගිහිල්ලා නැහැ. ජනමත්චාරයේ අනුමත වෙලා නැහැ. එසේ අපි ජනමත්චාරයක යන්න ඕනේ. ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන. දැන් අපි අහන්න කැමති. දැන් ඔය අර මං කිව්වේ දැන් ඔය පුංචි පුංචි කණ්ඩායම මේ පැත්තේ ඉන්න අර මැක්කෝ වගේ කට්ටිය එයාගේ විරෝධතාවය පැත්තක තියමු. දැන් පහුගිය කාලේ මෙන්න මෙහෙම කතාවක් කිව්වා. එයා කියාගෙන යනවා රටේ 159ක් ජනතාව ඡන්දදායකයන්. ඒ අයට තමයි ජනතාව ඒ පරමාධිපත්‍ය තිබෙන්නේ. ඇත්ත. පරමාධිපත්‍ය තිබෙන්නේ ජනතාව ළඟ. ඒ අය තමයි මේ රටේ මොකද්ද වෙන්න ඕනේ කියලා තීන්දුව කරන්න ඕන. ඔව් ඇත්ත. ඒ නිසා ඒ 159ට අපි ඉඩ දෙන්න ඕනේ. අර කියන වගේ මම දැකේ දැලසලහපර මන්ත්‍රීතුමා කියනවා මේ පාර්ලිමේන්තුවේ 225 හරි ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න හරි එහෙම නැත්නම් විශ්වකාරවල මේ අධිකරණවල ඉන්න 365 හරි එහෙම නැත්නම් කථානායකතුමා හරි නෙවෙයි ජනාධිපතිතුමා හරි නෙවෙයි තීන්දුව කරන්න ඕන මේ රටේ මොකද්ද වෙන්න ඕන කියලා 159ක් ඕනේ ඡන්දදායකයා කියලා. හොඳයි. ඡන්දදායකයන්ට තීන්දුව කරන්න අපි අවස්ථාව දෙමු. ඡන්දදායකයන්ට තීන්දුව කරන්න අවස්ථාව දෙන්න නම් මේ පාර්ලිමේන්තුව විසින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවෙන් බාධා නොකළ යුතුයි. පාර්ලිමේන්තුවේ එකත් නොසිටවිය යුතුයි. ජනතාවට අවස්ථාව දෙන්න ඕන. ඒස අපි කරුණාකරලා ඉල්ලන්නේ හැම දිනාගෙම අපේ විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් තියෙන මතයේ එසේම තිබියදී අපි මේ රටේ ජනතාවට අවස්ථාවක් දෙමු. අර කිව්වා වගේ ජනතාවට තීන්දුව කරන අවස්ථාවක් දෙමු. විධායක ජනාධිපති ධුරය තවදුරටත් පවත්වාගෙන යා යුතු නැද්ද කියලා ජනතාව තීන්දුව කරනවා නම් විධායකය හොඳයි කියලා හරි අපි ඒක පිළිගමු. හැබැයි ඒක මෙතනින් බ්ලොක් කරන්න එපා. මේ 150කින් බ්ලොක් කරන්න එපා. ඒ අවස්ථාව දෙන්න ජනතාවට. දැන් පහුගිය ජනාධිපතිතුමා වෙලාවේ එක්සත් ජාතික පක්ෂත් මෛත්‍රීපාල සිරිසෙන මහත්මයාගේ මැතිවරණ වේදිකාවේදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා බොහෝ දේවල් කිව්වට මම අහගෙන ඊ යගමෙත රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා ඊළඟ මහ මැතිවරණයෙන් 3/2ක බලයක් ඒගොල්ලන්ට දෙන්න එතකොට විධායකයා අහෝසි කරන්නම් කියලා. ඔය යන්න හදන්නේ නොකරන වෙදගමඩ කෝඳුරු තෙල් හත්පත්ටකෝ තා චුට්ටක යෝන කියන එක නෙවෙයි යන්නේ. ඒගොල්ලන්ට 3/2 දෙන්න අපි මේක වෙනස් කරන්නම්. 3/2 ගත් එක පාර්ලිමේන්තුවක්වත් ඔක වෙනස් කරේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්මයා 2010 පාර්ලිමේන්තුවේ 3/2ක් අරගෙන නෙමෙයි 3/2ක් හදාගෙන කරපු එකම දේ මොකද්ද? එකම දේ තමයි 17 වෙනි සංශෝධනය අහෝසි කරලා 18 වෙනි සංශෝධනය ගෙනල්ලා විධායකයේ බලය තවදුරටත් වැඩි කරගත් එක. අඩු ගන්න ජේ.ආර්. ජයවර්ධන මහත්මයා මේ අත්නෝමතික විධායක ජනාධිපති ධුරේ වාර දෙකකට සීමා කරලා තිබුණා. ඒ සීමාවත් අයින් කළා දැම 3/2ක් හදාගෙන. සත් 3/2ක් ගත්ත කිසිම කෙනෙක් පක්ෂයක බලයක් ගත්ත නායකයෙක් පාර්ලිමේන්තුවේ බහුතරයක් සරල බහුතරයක් නෙවෙයි 3/2ගේ බලයක් තිබෙන නායකයෙක් කිසි දවසක ගරු කතා නායකතුමනි ඔය විධායක ජනාධිපති ධුරේ අහෝසි කරන්නේ නැහැ. කරනවා නම් මේක තමයි අවස්ථාව. කාටවත් සරල බහුතරයක්වත් හදාගන්න බැරි අවස්ථාව. මේ අවස්ථාවේ තමයි යොපු යොක්කම එකතු වෙලා පහුගිය දින 50 තුනට අඩු තරමේ ඒ කුමන්ත්‍රණය පරාජය කරන්න එකතු වෙච්ච සියලු දෙනාම අපි කියනවා මේ වෙලාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දේශපාලන සදාචාර සහ ශිෂ්ටත්වය වෙනුවෙන් එක පෙළට හිටගෙන මේ විධායක ජනාධිපතිතුමා අහෝසි කරලා අපි මේ පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් දක්වා ගමන් කරමු. අපි මහින්ද රාජපක්ෂ මහත්තයා කණ්ඩායම නැත් කියනවා. ඔබ ඕන තරම් ඔබ ඕන තරම් බැට කෑව මේ විධායක ජනාධිපති ධුරේ. මේ දවස් 50. 2010 ඔබතුමා පැහැදිලිව කියලා තිනවා. 2010 අමතක කරන්න. මේ දවස් 50 මහින්ද රාජපක්ෂ කියන චරිතය සහ ප්‍රතිරූපය බිඳවැට්ටුවේ ඒක පල්ලේ අඩි රැඳ දැට්ටලා දැම්මේ සෞතු කරේ වෙන මොකකින්වත් නෙමෙයි විධායක ජනාධිපති ධුරේ බලතල පාවිච්චි කරලා. ඒ බලතල පාවිච්චි කරලා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්‍රතිරූපයටත් බරුණා විධායකෙන් එල්ලවෙන තමන්ට එල්ලවෙන ඒ අවමානයෙන් වළකින්නට. ඒ නිසා එතුමාටත් අයිතියක් තිබෙනවා. එතුමාටත් අවස්ථාවක් තිබෙනවා. මේ තමනුත් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න කාලේ 1988 සිරිමා බණ්ඩාරගේ මැතිනිත් එක්ක 97 චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියත් එක්ක 99 චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියත් එක්ක 2005 තමන්ම 2010 තමන්ම 2015 කෙලින් නැතුවත් වක්‍රවහල් තමන්ම ඉදිරිපත් කරපු දේශපාලන ලියවිල්ල අනුව කටයුතු කරන්නට. කොහොමදත් එතුමට මේ විවස්ථාව තිබෙනකන් ආයේ ජනාධිපතිව ඉදිරිපත් වෙන්න බෑ. දැන් වටේ ඉන්න කට්ටිය කියනවා ඇති නෑ මේකෙත් කොහේ හරි ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ආය උස්සලා පොලේ ගහන්න. සා අපි ඔබතුමාට කියන්නේ ඔබතුමායි කණ්ඩායම මෙහෙම ගන්න. ඔබතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙව ගන්න. ඔය වටේ ඉන්න ඔබතුමාගේ සාටකෙන් එල්ලීලා පාර්ලිමේන්තු රිංගන දඟලන අර කවුද කිව්වා වගේ උසාවියේ පඩිපල උඩ ඉඳගෙන වොයිස් කට් දෙන ගොඩ පෙරක දෞරංගද අදහස් නෙමෙයි. ඔබතුමාගේ වටේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අදහස් ගන්න. අර විජිත විතුමුණු සොයිසා වගේ එදා ඉඳන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දරදියා දපු කුමාර වෙල්ගම් වගේ එදා ඉඳන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරා දපු ඒ මිනිස්සුන් ගහන්න මොකද්ද මේකේ ඇත්ත කතාව කියලා. අන්න එතන ඔබතුමාලත් හෘද සාක්ෂණෝ තීන්දුවක් ගන්න පුළුවන් වෙයි විධායක ජනාධිපතිගේ හවුස් ක්‍රීම් සඳහා තමන්ගේ මතයේ ස්ථාවර ප්‍රකාශයට පත් ගන්න. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා අපි ලෑස්තියේ කාටවත් ගෞරවය දෙන්න හැම දිනාම මේක මේ ජාතික වැදගත්කමක් හැටියට සලකලා මේකට කර ගහනවා නම් මේ මල්වට අත ගහනවා නම් ඒකේ පින හැමෝටම දෙන්න පින් අනුමෝදන් කරන්න අපි සූදානම්. මේක නිසා ජනතා විමුක්ති පෙරමුණ විශ්ව සංශෝධන ගෙනාවා කියලා ජනතා විමුක්ති පෙරමුණ ගෙනාවු නිසා කුහකකමෙන් විරුද්ධ වෙන්න එපා. මේක අපේ මේ පාර්ලිමේන්තුව කරපු ඓතිහාසික වැඩක් බවට පත් කරගමු. 2015 දී කොහොම වුණත් 162 ජනතාවක් ඡන්දය දීලා පත් කරගත්ත ජනාධිපතිවරයා එතුමා රයිට් එතුමාගේ ඔය සියලු පව් හොදලා දාන්න පුළුවන් මේ විධායක ජනාධිපතිගේ අහෝසි කිරීමේ කටයුත්තට මුල පුරනවා නම් දැන් ඔය එක එක ගේම් ගහලා ආයේ ජනාධිපති වෙන්න හරි එක එක එක්කෙනායි කරෝඩි රින්ගලා ආයේ ජනාධිපති පුටි වාඩි වෙන්න හරි තියෙන සීන එකක්වත් ඉෂ්ට වෙන්නේ නැවෙයි එකක්වත් ඉෂ්ට වෙන්නේ නැවෙයි මොකද්ද නේද අර විනාශ වෙ එහෙමත් නැත්නම් ගත්තොත් නිවෙන්න හදන බල්බ් එකක් ආයේ පත්ත කරන්න බෑ. ඒ වගේ ඔබතුමා තේරුම් අරගෙන අවුරුදු 5වසන් වෙනකොට විධායක ජනාධිපතිගේ අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලය පවර්ලා යන ජනාධිපති බවට පත් වෙන ඔබතුමාට පුළුවන්. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට ඒ ඓතිහාසික අවස්ථාවට උර දෙන්න කර දෙන්න පුළුවන්කම තිබෙනවා. ඒත් අපි කියන්නේ තව දුරටත් ප්‍රමාද නොකර ඉදිරිපත් කරලා තියෙන විශ්වවිද්‍යාල සංශෝධනේ අපි පාර්ලිමේන්තුවේ 3-2 අනුමත කරලා අපි ජනතාව ඉස්සරහට ගිහිල්ලා ජනතාවගේ අනුමැතිය අරගෙන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ශක්තිමත් පදනමක් දාන්න හොඳ අතිවාරමක් දැමීම සඳහා මේ මහඟු කටයුත්තට අපි හැමදෙනාම එකසේ දායකවමු කියලා ඉල්ලීම කරමින් මම නතර වෙන්න ගරු කතානායකතුමනි බොහොම සුදී.
එම යෝජනාව ස්ථිති කිරීම ගරු විජිත හෙරත් මැතිතුමා ඒ වගේම අද වැඩ කටයුතු 4:30 දක්වා අපි කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.
ගරු කතානායකතුමනි නලින්ද ජයදිස මන්ත්‍රීවරයා ඉදිරිපත් කරපු යෝජනාව මා ස්ථිර කරනවා. ඒ ස්ථිර කරමින් වචන කිහිපයක් ඉදිරිපත් කරන්න අවසර ඉල්ලනවා. ගරු කතානායකතුමනි අද දවස කියන්නේ මේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ඓතිහාසික දවසක්. දින 50ක රට හෙල්ලු ඒ කාලේ අවසන් කරලා පාර්ලිමේන්තුවත් රටත් යථා තත්ත්වයට පත් කරන ආරම්භක දවස. අද අපි ඉතා පැහැදිලිව දැක්කා මුළු රටම දැක්කා මේ අර්බුදකාරී තත්ත්වය නිර්මාණය කරේ මේ අත්නෝමතික බලයක් සහිත විධායක ජනාධිපති ක්‍රමය. ඕනෑම රටකට නායකත්වයක් අවශ්‍යයි. හැබැයි නායකත්වයක් ඇති කරනවා කියලා ඒ නායකයා වෙනුවට ඒ මුල් පුටුවට පිස්සෙක් පත් කරොත් රටකට පත් වෙන ඉරණම අපි අද අත්දකිනවා. ඒ නිසා නායකයෙක් කියන්නේ උන්මත්තකෙක් පිස්සෙක් වෙන්න බෑ. නීතියක් සදාචාරයක් කඩලා වැඩ කරන්න කිසිදු නායකයෙකුට අයිතියක් නැහැ. ඒක මුළු රටම මේ දින 50 මෙහෙයුම ඇතුලේ අත්දැක්කා. එදා 2015 ජනවාරි 8 වෙනිදා අපේ රටේ දේශපාලන වෙනසක් ඇති වුණා. ඒ වෙනස ඇති වෙන්න බලපාපු ප්‍රධාන සාධකය තමයි ඊට පෙර පැවති ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. ඒ නිසා තමයි මෛත්‍රීපාල සිරිසේන අපේක්ෂකතුමාගේ ප්‍රධාන ඡන්ද පොරොන්දුව බවට පත් වුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. එතුමා ජනතාවගෙන් ජනවරම ඉල්ලුවේ මට දින 100ක් දෙන්න. ඒ දින 100 ඇතුළත මම මේක අහෝසි කරන්න සූදානම් කියලා. මුළු රටම බලාපොරොත්තු වුණා 60 දෙලක්ෂයක් ජනතාව එතුමාට ඡන්දෙ දුන්නා. නමුත් ඒ පොරොන්දුව අමුඅමුවේ මහදවාලේ කඩ කරනවා උල්ලංඝනය කරනවා අපි දැක්කා. විධායක ක්‍රමය අහෝසි කරනවා වෙනුවට එහි බලතල කප්පාදු කරන තැනට අපිට එදා යන්න සිද්ධ වුණා. එදා මේ පාර්ලිමේන්තුවේ තිබිච්ච සංගුතියේ යථාර්ථය නිසා එදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේට මන්ත්‍රීවරු 162ක් මං හිතන්නේ හිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අනිකුත් පක්ෂ එකතුව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දූර 42යි ජනතා විමුක්ති පෙරමුණේ අපිට තිබුණේ මන්ත්‍රී දූර 3යි ගරු කතානායකතුමා. හැබැයි අපි ඔක්කොම එදා එකතු වුණා. කාටත් තේරුණා මේ ඒකාධිපති විධායක බලතල පාර්ලිමේන්තුවට පුළුවන් ප්‍රමාණයක් කප්පාදු කළ යුතුයි කියන එක. ඒ නිසා තමයි ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් තැබූ ඉදිරි පියවරක් විදිහට 19 වෙනි සංශෝධනය ගෙනාවේ. ඒ 19 වෙනි සංශෝධනයට ඡන්දෙ දුන්නේ මේ පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයේ 42යි. වැඩිපුරම ඡන්දෙ දුන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු. අද ඔය වැරදි අඩුපාඩු තියෙනවා, කොමාව ප්‍රශ්නේ, ඉස්පිලිපාපිලි ප්‍රශ්න, එක එක නීති තර්ක දාපු 33-2 ප්‍රශ්නේ, 71 ප්‍රශ්න දාපු ඔක්කොම එදා අද්දෙක ඉස්සුවා. බහුතරයක් ඡන්දෙ දුන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය. ජේවීපී එකෙන් අපි දුන්නේ ඡන්ද 3යි. හැබැයි අපි ඉතා පැහැදිලිව දැක්ක 19 කියන්නේ ඉදිරි පියවරක් කියලා. බොහෝ අය කිව්වා 19 වෙනි සංශෝධනයේ අඩුපාඩු තියෙනවා කියලා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණේ විවස්ථාව අර්ථ නිරූපණය කරන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉතා පැහැදිලි ඓතිහාසික තීන්දුවක් දුන්නා. 19 වෙනි සංශෝධනයේ ඔය මතු කරන ආකාරයේ කිසිදු වැරද්දක් නැහැ කිය. ඒ මතු කරපු නීති තර්ක, ඒ සියල්ලම වැරදි, ඒ සියල්ලම හිතලුවක් කියන එක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉතාම වැදගත් විදිහට තීන්දුවක් දුන්නා. ගරු කතානායකතුමනි, ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මොකද්ද? ඒ තීන්දුවේ කිසිතැනක ඡන්ද එපා කියලා නැහැ. දැන් මේ වැරදි මතයක් හදනවා. මම දැක්ක මහින්ද රාජපක්ෂ මහත්මයා ඉල්ලාස් වෙන අවස්ථාවේදී කිව්වා මේ ඡන්ද එපා කියනවා ශ්‍රේෂ්ඨාධිකරණේ. ඊළඟට ජනාධිපතිතුමා අර ප්‍රකාශ කරන වෙලාවේ කිව්වා ඡන්ද එපා කියලා තියෙනවා අධිකරණයෙන් කියලා. මේ අධිකරණය කිසි තැනක ඡන්ද එපා කියලා නැහැ. මේ පිටු 88ක් තියෙන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ කිසි තැනක ඡන්ද එපා කියලා නැහැ. ගරු කතානායකතුමනි, මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් ඉතා පැහැදිලිව මේ රටේ සියලු පුරවැසියන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම තමයි කළා තියෙන්නේ. ඉතා පැහැදිලිව එහි වගන්ති වලින්ම සඳහන් කරලා තියෙනවා ජනතාව සතු ඡන්ද අයිතිය උල්ලංඝනය කරන්න කිසි කෙනෙකුට බැහැයි කියන්නේ. මේ ඓතිහාසික නඩු තීන්දුවේ ප්‍රධාන වැදගත් තීන්දුව දෙකක් තියෙනවා, කරුණු දෙකක් තියෙනවා. එකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12-1 වගන්තිය, මූලික ඓතිහාසිකම් පිළිබඳ වගන්තිය, සියලු පුරවැසියන් සමාන ලෙස සැලකිය යුතුයි කියන වගන්තිය උල්ලංඝනය වී ඇත. ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ තීන්දුවෙන් 12-1 වගන්තිය උල්ලංඝනය වී ඇත. ඒ කියන්නේ සියලු පුරවැසියන් සමානසේ සැලකීම කියන වගන්තිය උල්ලංඝනය වී ඇත. දෙක, මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝනය කර ඇත. ඉතින් පැහැදිලිව තියෙන එක ඡන්ද අයිතිය උල්ලංඝනය කරන්න බෑ කිසි කෙනෙකුට. ගරු කතානායකතුමනි, අපි කවුරුත් දන්නවා 2015 අගෝස්තු මාසේ තිබිච්ච මැතිවරණයෙන් තමයි මේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු 225 දෙනෙක් තෝරාපත් කරගත්තේ. ජනතාව තමයි අපිට ඒ ඡන්දෙ දුන්නේ. ජනතාව අපිට ඡන්දෙ දුන්නේ 19 වෙනි සංශෝධනයේ සම්මත වුණාටත් පස්සේ, ඊට පෙරාතුව නෙමෙයි. 19 වෙනි සංශෝධනයේ ඉතා පැහැදිලිව තියෙනවා අවුරුදු 5ක කාල සීමාවක් සඳහා මේ පාර්ලිමේන්තුවේ දූර කාලේ පවතිනවායි කියලා. ජනතාව ඡන්දෙ දෙන්නේ මන්ත්‍රීවරුන්ට අවුරුදු 5ක කාලයක් Taman වෙනුවෙන් තීන්දුව තීරණ ගන්න, ප්‍රතිපත්ති හදන්න, මූල්‍ය පාලනයේ පිළිබඳ වගකීම දරන්න. ඒ ජනතාව ජනතා නියෝජිතයෝ පත් කරලා එව්වේ ඒකට. ඒක තමයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදී. එතකොට දැන් මේ සිද්ධ වුණේ මොකද්ද? ජනතාව විසින් තෝරාපත් කර එවන ලද මන්ත්‍රීවරුන්ව, මහජන නියෝජිතයන්ව කොහෙද ඉන්න පුද්ගලෙක්, මෛත්‍රීපාල සිරිසේන නැමැති පුද්ගලෙක් මේ රටේ ජනතාව දීපු ඡන්දවරම පැහැරගත්තා. තනි පුද්ගලයෙකුට එහෙම බලයක් කොහෙද දීලා තියෙන්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එහෙම බලයක් දීලා නැහැ. විධායක ජනාධිපති බලය තිබුණා කිව්වට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්, රටේ මූලික නීතියෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දීපු ඡන්දය තනි පුද්ගලයෙකුට පැහැරගන්න බලයක් මේ කොහිවත් සඳහන් කළා නැහැ. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණ ඉතා පැහැදිලිව කිව්වේ කොහෙවත් ඉන්න කෙනෙකුට, ජනාධිපතිට හෝ කවරව පුද්ගලයෙකුට ජනතාවගේ ඡන්ද අයිතිය පැහැරගන්න අයිතියක් නැහැ. ඒක වැරදි. ඒ නිසා පාර්ලිමේන්තුව හිතුමතේට විසුරුව හැරීම සිද්ධ වුණේ, ඒකෙන් සිද්ධ වුණේ ජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝනය කිරීම. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කියන්නේ ඡන්ද එපා කියලා දීපු තීන්දුවක් නෙමෙයි. මේ වැරදි අර්ථකථන දෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දීලා තියෙන ඡන්දය ආරක්ෂා කරන්න, ඡන්ද අයිතිය ආරක්ෂා කරන්න, ඒක උල්ලංඝනය කරන්න බෑ. සියලු පුරවැසියෝ එක හා සමානයි. මෛත්‍රීපාල සිරිසේන මහතාත් මේ රටේ පුරවැසියෙක්. ඒ හැමෝම මේ රටේ පුරවැසියෝ.
එනිසා පුරවැසියන්ට තියෙන සමාන වූ අයිතිය ඒක කාටවත් පැහැරගන්න බෑ කියලා ගරු කතානායකතුමනි මම කැමති ඒ ඓතිහාසික නඩු තීන්දුවේ 87 වෙනි පිටුවේ තියෙන මේ වැදගත් වාක්‍ය කොටස මේ සභාවට ඉදිරිපත් කරන්න. If this court were to deny relief merely on the basis that the petitioners have failed to establish unequal treatment, we would in fact be inviting the state to equally violate the law. It is blasphemous and would strike at the very heart of Article 4D, which mandates every organ of the state to respect, secure and advance the fundamental rights recognized by the Constitution. Rule of law dictates that every act that is not sanctioned by the law and every act that violates the law be struck down as illegal. It does not require positive discrimination or unequal treatment. An act that is prohibited by the law receives no legitimacy merely because it does not discriminate between people. ඉතා පැහැදිලිව ගරු කතානායකතුමනි කියනවා මෙතන equally violate the law. සමානව නීතිය උල්ලංඝනය කරන්න බලයක් දුන්නා කියලා. නීතිය ආරක්ෂා කරන්න නෙමෙයි. සමානව නීතිය උල්ලංඝනය කරන්න බලයක් තියෙනවා. එහෙම බලයක් දෙන්න බෑ. එතකොට මේක පිළිගත්තොත් මේ පාර්ලිමේන්තු විසිරුව හැරීම පිළිගත්තොත් සමානව නීතිය කඩන්න නීතිය උල්ලංඝනය කරන්න බලයක් පැවරනවා කියලා තමයි කිව්වේ. එනිසා ඒක දෙන්න බෑ. ඒක වැරදි. ඒක තමයි ඉතා පැහැදිලිව මෙතන කියලා තියෙන්නේ. එනිසා මේ නඩු තීන්දුවෙන් ආරක්ෂා කරලා තියෙන්නේ මේ රටේ ජනතාව සතු පරමාධිපත්‍ය බලය, පාලන බලතල සහ ඡන්ද බලය. එනිසා වැරදි අර්ථකථන වුණේ නැහැ ගරු කතානායකතුමනි. විධායක ජනාධිපතිවරයා සතුව තිවිච්ච අත්නෝමතිකව පාර්ලිමේන්තු විසිරුව හැරීමේ බලය එදා 19 වෙනි සංශෝධනයේ මගින් අපි කප්පාදු කරන ලැබුවා. ඒක ඓතිහාසික පියවරක්. ඒක ප්‍රගතිශීලි පියවරක්. ඒක එහෙම නොවුනනම් අද මේ පාර්ලිමේන්තුව මේ විදිහට අපිට රැස් වෙන්න වෙන්නේ නැහැ. මේ රටේ ජනතාවට ජනතාවගේ ඒ ආර්ථික සමාජීය ප්‍රශ්න निराකරණය කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දෙවෙනි කරුණ ගරු කතානායකතුමනි, ඉතා පැහැදිලිව මෙහි කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 එක වගන්තිය උල්ලංඝනය කරන්න බෑ කියලා. ඉතා පැහැදිලිව මේ ඉදිරිපත් කරපු කරුණු වලින් ඉතා පැහැදිලිව සඳහන් කරනවා මෙහෙම. The proclamation mark P1 has been issued outside legal limits and has resulted in a violation of petitioner's rights both in his capacity as a parliamentarian legitimately elected to represent the people and in the capacity of a citizen who is entitled to be protected from any arbitrary exercise of power. Furthermore, for the reasons set out above, I hold that the petitioner's rights guaranteed under Article 12(1) of the Constitution have been violated by the issue of proclamation filed with the petition in SCFR 351/2018 marks P1 and make order quashing the said proclamation and declaring the said proclamation mark P1 null, void, ab initio and without force or effect in law. 12 එක වගන්ති උල්ලංඝනය කරන එක කිසිසේත් මේකට ඉඩ දෙන්න බෑ. ඒක සියලු පුරවැසියන් සමානව සලකන ඒ වගන්තියක්. ඒක ඉතාම වැදගත් වගන්තියක් කියලා. එනිසා ගරු කතානායකතුමනි මේ නඩු තීන්දුව මම ඉතා වැදගත් ඓතිහාසික නඩු තීන්දුවක් නිසා මෙය හැන්සඩ්ගත කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. මොකද මේ නඩු තීන්දුව තමයි ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට විධායක ජනාධිපතිවරයා සතුව තිබිච්ච ඒ තියෙනවයයි කියලා පාවිච්චි කරන්න හදපු අත්නෝමතික බලය එක එහෙම එකක් නැහැයි කියලා මේ රටේ ජනතාවගේ ඡන්ද අයිති ආරක්ෂා කරපු නඩු තීන්දුව ඒ වගේම සියලු පුරවැසියන් සමානව සැලකිය යුතුයි කියන එක නැවත තහවුරු කරපු ඓතිහාසික නඩු තීන්දුව. ඒ වගේම ගරු කතානායකතුමනි මේ දින 50 ඇතුළත අපි දැකපු ගොඩක් දේවල් තියෙනවා. ඒ සිදුවීම් ගැන නැවත පෙරලා කතා කරන්න අවශ්‍ය නැහැ. නමුත් මේ දින 50 ඇතුළත තමයි මේ රටේ සියලු පුරවැසියන් තේරුම් ගත්තේ විධායක ජනාධිපති ක්‍රමය කියන එක මොනතරම් අවුල් සහගත එකක්ද කියලා. මොනතරම් ඛේදවාචකයන් මෙරට.
Order please මේ අවස්ථාවේ නියෝජ්‍ය කතානායකතුමා මූලාසන පැමිණ ඇත.
මේ හරි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ දින 50 ඇතුළේ තමයි මේ රටේ ජනතාවට පොත් ගණනාවකින් කෘති ගණනාවකින්
ඉගෙන ගන්න බැරි දේවල් තමන්ගේ අත්දැකීම් තුලින් ඉගෙන ගන්න ඉතාම අනගිය අවස්ථාවක් ලැබුණා. ඒ අතින් ගත්තම මේ අර්බුදය ඇති වෙච්ච එක දේශපාලන වශයෙන් රටේ ජනතාව සමිඥානික වෙන්න වැදගත් පියවරක් වුණා. අර්බුදය රටට අනතුරුදායකයි. ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, දේශපාලන වශයෙන් අනතුරුදායක වුණා. හැබැයි ජනතාව පාඩම් ඉගෙන ගන්න පැත්තෙන් පොත් ගණනාවකින් ඉගෙන ගන්න බැරි දේවල් අත්දැකීම් වලින් ඉගෙන ගන්න මේ දින 50 වාසියක් වුණා. එතෙන්දි තමයි අපේ එදා රවුෆ් හකීම් ඇමතුමාගේ පක්ෂය, මුස්ලිම් කොංග්‍රස් එක, රිසාත් බද්දීන් ඇමතුමාගේ පක්ෂය, ඒ වගේම කඳුරට නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් යම් යම් සැක සංකා පහළ කරලා තිබුණේ. එතුමන්ලා කිව්වා සුළු ජාතිකයන්ට මේක අහෝසි කරොත් අසාධාරණයක් වෙනවා. එතුමන්ලා හිතුවේ මේ විධායක ජනාධිපතිවරයා තමයි දෙමළ මුස්ලිම් ජනතාවගේ අයිති ආරක්ෂා කරන එකම ගැලුම් කාර්යයක්. හැබැයි එතුමන්ලට අත්දැකීමෙන් තේරුම් ගන්න පුළුවන් වුණා නෑ, ඒක එහෙම නෙමෙයි. විධායක ජනාධිපති ක්‍රමයෙන් දෙමළ ජනතාවගේ, වතුකර දෙමළ ජනතාවගේ, ඒ වගේම සියලුම දෙමළ ජනතාවගේ, මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරනවා. 12 එක වගන්තිය කියන්නේ සියලු පුරවැසියන් සමානව සලකන. එතකොට දෙමළද මුස්ලිම්ද කියලා ભેදයක් නැහැ. ජනාධිපතිවරයා උල්ලංඝනය කරේ 12 එක, නැති කරේ ඒක. එතකොට විධායක ජනාධිපතිවරයා අමුමුවෙම නැති කරේ සියලු ජනතාවගේ සමාන අයිතිය, මූලික අයිතිවාසිකම්. එතකොට දෙමළ ජනතාවගේ, මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් තමයි මේ උදුරගත්තේ. ඒ නිසා තව දුරටත් මේ දෙමළ මුස්ලිම් ජනතාව මිත්‍යා මතයක ඉන්න එක වැරදි. මේ එහෙම මිත්‍යා මතයක ඉන්න එපා. මේ විධායක ජනාධිපතිවරයා දෙමළ මුස්ලිම් ඒ ජාතිකත්වයන්ගේ අයිති ආරක්ෂා කරනවා නෑ. ඒක අපි දැක්කා උතුරේ, නැගෙනහිර, ඒ වගේම කඳුකරේ සියලුම රටේ ඉන්න මුස්ලිම් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් මේකෙන් කප්පා දුනා. සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවගේ අයිතිවාසිකම් කප්පා දුනා. ඒ නිසා තවදුරටත් අපි මහජාතිය නෙමෙයි, අපි සුළු ජාතිය. අපේ ගැලුම් කාර්යය විධායක ජනාධිපතිවරයා කියන මිත්‍යාවෙ ඉන්න එපා. ඒ මිත්‍යාව වැරදි කියන එක, ඒ මිත්‍යා මතේ වැරදි කියන එක ඉතා පැහැදිලිව මේ අත්දැකීමෙන් අපිට පාඩමක් ඉගැන්වුවා. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තවත් ප්‍රශ්නයක් මතු කරනවා මේ විධායක ජනාධිපති ක්‍රමයේ සම්බන්ධයෙන්. මේකෙන් තමයි රට බෙදෙන්නේ නැතුව තියෙන්නේ. විධායක ජනාධිපති ක්‍රමය නැත්තම් රට ෆෙඩරල් වෙනවා, රට කෑලි 9කට කැඩෙනවා, රට අස්ථාවර වෙනවා, අරාජික වෙනවා. කවුද රට අස්ථාවර කරේ? කවුද රට අරාජික කරේ? මේ විධායක ජනාධිපති ක්‍රමයෙන් මේ පහුගිය දින 50 රට අස්ථාවර කරේ, අරාජික කරේ වෙන කවුරුවත් නෙමෙයි, විධායක ජනාධිපති ධූරය. ඒකේ වැඩි වෙන්නේ මහින්ද රාජපක්ෂද, ජේ.ආර්. ජයවර්ධන, ප්‍රේමදාසද, මෛත්‍රීපාල සිරිසේනද කියන එක අදාළ නැහැ. බොහෝ අය හිතුවේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මෙහෙම දැඩි තීන්දු ගන්න එකක් නැහැ කියලා. ඒ නිසා තමයි සමහර අය කිව්වේ පතෝල වගේ ජනාධිපති එක එක ජාතිය කතා කිව්වන්නේ, පණ නැහැ කිව්වන්නේ. දැන් අන්තිමට පණ ගත්තනේ. පණ ගත්තේ විවස්ථාවෙත් නැති විදිහට. එතකොට මේ ධූරය තමයි ප්‍රශ්නේ, පුද්ගලයා නෙමෙයි. පණ නහගන්න වැඩ කරේ. ඇත්තටම ගත්තොත් මේ ධූරයේ පිළිබඳ තමයි අපේ විවේචනේ තියෙන්නේ. අපිට මේ පුද්ගලයා පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. හෙට රනිල් වික්‍රමසිංහ මහතා මේ පුටුවේ වාඩි වුණත් සිද්ධ වෙන්න පුළුවන් මේ දේ. ඒ නිසා මේකෙන් රට කැඩෙනවා, රට බෙදෙනවා කියලා එකක් කිසිසේත්ම නැහැ. අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේලා මේ දේශපාලන බලවමනාවෙන් කෑ ගහන සමහර දේශපාලුවන්ගේ වැරදි කතා අහලා උන්වහන්සේලා හිතනවා විධායක ක්‍රමයේ නැති, විධායක ජනාධිපති ක්‍රමයේ නැති කළොත් රට බෙදෙනවා, රට කැඩෙනවා කියලා. අපේ හාමුදුරුවනේ, ඉතා ගෞරවයෙන් ඔබ වහන්සේලාගේ අපි කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ අපේ භාවිතාව දිහා බලන්න, කිසි මොහොතකදී මේ රට කඩන්න බෙදන්න අපි ඉඩ දීලා නැහැ. එදා උතුරෙන් නැගෙනහිර වෙන් කරන්න ඒ ඓතිහාසික තීන්දුව ගත්තේ ජනතා විමුක්ති පෙරමුණේ අපි. එදා රට කඩන වැරදි මත හදන ජන සංයුතියේ ව්‍යාප්තියේ වැරදි ප්‍රතිශතයන් පෙන්වන්න හදපු ඒ ඒකාබද්ධ කරපු උතුරු නැගෙනහිර වෙන් කරන්න ඕනි කියන ස්ථාවරයට මැදිහත් වුණේ ජනතා විමුක්ති පෙරමුණ. නැවත ඒව එකතු කරන කතාවක් නැහැ. එහෙම රට බෙදන්න අපි කිසිත් ඉඩ දෙන්නේ නැහැ. ජීවිත පරිත්‍යාගයෙන් අපි මේ රට තනි රටක් විදියට ආරක්ෂා කරගන්න මැදිහත් වෙලා තියෙනවා. 60,000ක් අපේ සමාජිකයෝ ජීවිත පරිත්‍යාග කරා ඒ රට බේරගන්න, රට ආරක්ෂා කරා. ඒ නිසා මේ රට බෙදන්න දෙන්නේ නැහැ. මේ කිසිදු වගන්තියක අපි ඉදිරිපත් කළ තියෙන 20 වෙනි සංශෝධනයේ තුල එක වාක්‍යයක්, එක වචනයක් එක ඉස්පිල්ලක් තාපිල්ලක් රට බෙදෙන රට කඩන පැත්තට නැහැ. අපි අභියෝග කරනවා, අපි අභියෝග කරා පුළුවන් නම් පෙන්වන්න විශ්ව සංශෝධනයේ එක වගන්තියක් තියෙනවා කියලා රට බෙදෙන රට කඩන. අඩුම ගානේ මේ 55 සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සතුව තියෙන බලේ ඒ කිසිවකටවත් අපි අත තියලා නැහැ. ජනාධිපතිවරයාට 50වල ආණ්ඩුකාරයන් පත් කිරීමේ බලය එලෙසම තියෙනවා, ආණ්ඩුකාරවරයන් ඉවත් කිරීමේ බලය එලෙසම තියෙනවා. යම් කිසි 50ක් හෝ 50 කීපයක් වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරහොත් ඒ සනයින් එය විසුරුව හරින්න බලය ජනාධිපතිවරයා සතුව තියෙනවා. ඒට විධායක බලතලම අවශ්‍ය නැහැ. ඒ විධායක අතනෝමතික බලය මොණි නැහැ. ඒ බලය අපි ඒ බලයට අපි අත තියලවත් නැහැ. එනිසා මෙතන රට බෙදෙන රට කඩන කතාවක් නැහැ. සමේ බොරු බියක් ඇති කරලා ජනතාව කුලප්පු කරලා තමන්ගේ පටු දේශපාලන වාසිය ගන්න හදන. ජාතික සමගිය පැත්තට අපි යන්න ඕනේ අවස්ථාවක් අපි ඉන්නේ. ඉතිහාසයේ ඉඳලා ජාතීන් අතර තියෙන සමගිය ඇතිකිරීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විශාල කැපකිරීම කරලා තියෙන පක්ෂයක්. අදත් අපි ඒ වෙනුවෙන් නිර්භීත ඉන්නෝ. ජාතික සමගිය ඇති කරන්න අපි එක රටක් විදිහට ජීවත් වෙන්න ඕන. සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, බර්ග මැලේ වේවා, මොන ජාතිකත්වයට අයිති වුණත් අපි එක රටක මිනිස්සු. අපි හැමෝගෙම ඇඟේ තියෙන්නේ රතු පාට ලේ. ඒක සිංහල ලේවල එක පාටක්, දෙමළ ලේවල එක පාටක් කියලා නැහැ. ඒක ඒ සමගිය ආරක්ෂා කරන්න නම් අපේ අයිතිවාසිකම් සුරකින්න, අපේ නිදහස ආරක්ෂා කරන්න. දෙමළ ජනතාවගේ, මුස්ලිම් ජනතාවගේ නිදහස සාක්ෂාත් වෙන්නේ කොතනද? ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් වෙන්නේ කොතනද? ඒ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන. ඒ වගේම තමයි සිංහල ජනතාව. සිංහල ජනතාවගේ, දෙමළ ජනතාවගේ, මුස්ලිම් ජනතාවගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂා වෙන්නේ කොයි ප්‍රමාණයකින්ද? ඒ ප්‍රමාණයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න පුළුවන්. ඒක තමයි අපි ශක්තිමත් කරන්න ඕනේ. එහෙම නැතුව කොහෙවත් ඉන්න තනි පුද්ගලයෙකුට බලය පවරන එක නෙමෙයි. එනිසා අත්නෝමතික විදිහට තමන්ගේ අතට බලය අරගෙන ඒ බලය හොරකම, නාස්තිය, වංචාව වෙනුවෙන් පාවිච්චි කරන්න, ඇමතිකම් දීලා තමන්ගේ බලය හදාගන්න පාවිච්චි කරන එක වෙනුවට මේ රටේ ඇත්ත ජාතික සමගිය හදන පැත්තට අපි වෙනස් කරමු. ඒක කරන්න පුළුවන් මහජන නියෝජිතයන් සතුව තියෙන ඒ බලය පාර්ලිමේන්තු සතු බලයක් බවට පත් කරොත් පමණයි. එනිසා මේ වැරදි මතය එකක් දෙමළ සහ මුස්ලිම් ජනතාව හිතනවා විධායක ක්‍රමය අහෝසි වුණාම තමන්ට අසාධාරණයක් වෙනවා, තමන්ගේ අයිතිය නැති වෙනවා කියලා. ඒක වැරදි මිත්‍යා මතයක්. ඒක අපි ඉවත් කරගමු. දෙක, වැඩිමනත් වශයෙන් සිංහල බෞද්ධ ජනතාව, සිංහල කතෝලික ජනතාවත් නෙමෙයි සිංහල බෞද්ධ ජනතාව අතර මතයක් ඇති කරලා තියෙනවා. මේ විධායක ක්‍රමය අහෝසි, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරාම රට බෙදෙනවා, රට කැඩෙනවා කියලා. ඒකත් වැරදි මිත්‍යා මතයක්. ඒ කිසි දෙයක් නැහැ. වැඩියෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම තුලින් පමණයි. එනිසා අද 12 එක වගන්තිය උල්ලංඝනය කළා තියෙන විධායක ජනාධිපතිවරයා, සියලු පුරවැසියන්ට සමානව සැලකීම කියන එක උල්ලංඝනය කළා තියෙන විධායක ජනාධිපතිවරයා, සියලු පුරවැසියන්ට එක හා සමානව සැලකීම සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ මේ අත්නොමතික විධායක ක්‍රමය අහෝසි කිරීමෙන් පමණයි. එනිසා අපි ඉන්නේ ස්ථාවරේ. ඉතිහාසයේ අත්දැකීම් අපිට ඕන තරම් තියෙනවා. ජයර් ජයවර්ධන පාලන කාලේ ඉඳලා, ප්‍රේමදාස පාලන කාලේ ඉඳලා, චන්ද්‍රිකාගේ පාලන කාලේ, මහින්ද රාජපක්ෂගේ පාලන කාලේ ඉතිහාසයේ නැවත නැවත පුනරුච්චාරණය කිරීමෙන් තේරුමක් නැහැ. දැන් අපි ඉස්සරහට යමු. දැන් මේ තියෙන යථාර්ථය ඇතුළේ මේක සම්මත කරගන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරමු. එතෙන්දී තව බොහෝ අය කියනවා මේ විශ්ව සංශෝධනය අපි රැගෙන ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට බලය පවරන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්දෙ ඉල්ලලා දිනන්න බෑ. ජනාධිපතිවරණෙන් ඡන්දෙ දිනන්න බෑ. ඒ නිසා තමයි JVP එක මේ විශ්ව සංශෝධනය ගෙනල්ලා එතුමට පාරක් කපන්නේ. හොඳට විග්‍රහ කරලා බලන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයාටද මේකෙන් චාන්ස් එක එන්නේ? එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්තයාටද? ඔය කෑ ගහන, කයිවරු ගහන කට්ටිය හොඳට විග්‍රහ කරලා බැලුවොත් දැනට තියෙන ව්‍යවස්ථාව අනුව මහින්ද රාජපක්ෂ මහත්තයාට නැවත අපේක්ෂකයෙක් විදිහට ජනාධිපති අපේක්ෂක විදිහට ඉදිරිපත් වෙන්න බෑ. හැබැයි මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන 20 සංශෝධනය සම්මත කරොත් මහින්ද රාජපක්ෂ මහත්තයාටත් සෞතු නොවි, පීචන් නොවි, ඔයිල්ලාස්වීම් හොරාගමතිකම් ගන්නේ නැතුව, අනාගන්නේ නැතුව, නාගන්නේ නැතුව, සෙල්ලම් කැබිනට් හදන්නේ නැතුව නිල ක්‍රමයට ජනතාව ඉස්සරහට ඇවිල්ලා ඡන්දෙට ගිහිල්ලා ඡන්දෙන් ජනතාව කැමතිනම් ජනාධිපති අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙලා ඒ ජනාධිපතිකම ගන්න පුළුවන්. අගමැතිකම ගන්න පුළුවන්. එතකොට ඒ නිසා මේකේ එහෙම ප්‍රශ්න ඕනනම් ජනාධිපති වෙන්නත් පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. බලයක් නැති ජනාධිපති ඒ වෙන්නත් පුළුවන්. ඒකට බාධාවක් නැහැ. නිසා නැවත අගමැති අපේක්ෂකයෙක් විදිහට ඡන්දෙට එන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ මේ 20 වෙනි සංශෝධනයේ එහෙම නැත්නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරගත්තොත් පමණයි. එනිසා පෝට්ටුවේ සමාජිකත්වය අරගෙන මන්ත්‍රීකමත් නැති කරගත්තොත් දැන් අන්තිමට මොකක්වත් නැති වෙනවා. ගණ්ඩ ගිය අගමැතිකම අන්තිමට අගමැතිකමත් නැති වුණා. අන්තිමට විපක්ෂ නායකකම ඒකත් දැන් නැති වෙන්න යන්නේ. ඒකත් නැති වෙලා අන්තිමට මන්ත්‍රීකමත් නැති වෙනවා. එහෙම වෙන්න ඕනේ නැහැ. එහෙම සෞත් වෙන්න ඕනේ නැහැ. මේ 20 සංශෝධනයේ සම්මත කරගත්තොත් අගමැති අපේක්ෂකයා ලෙස නැවත ඡන්දෙට ඇවිල්ලා ඡන්දෙ ඉල්ලලා ඕනි නම් ජනතාව කැමති නම් ඒ අවස්ථාව ගන්න පුළුවන්. ඒකට ඉඩ තියෙනවා. ඒ නිසා මේකේ වාසිය තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට නෙමෙයි. මේකේ වාසිය තියෙන්නේ මෛත්‍රී බහින්ද රාජපක්ෂ මහත්තයාට. ඉතින් ඒ තත්ත්වය ඇති කරගන්න. එහෙම නැතුව සවුත් වෙන්න එපා. මං හිතන්නේ දැන් මේ වෙච්ච සිදුවීම් ටික හොඳටම ප්‍රමාණවත් එතුමාට හරියට කල්පනා කරනවා නම් ඉදිරියේදීවත් මේ ගැන තීන්දුව ගන්න. නැත්තම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දැක්කනේ සිද්ධ වෙච්ච දේවල් ටික. කෙනෙක් වාඩි වෙලා ඉඳද්දි වැටුනොත් එච්චර ගාණක් නැහැ. රිදෙන්නේ නැහැ. වැඩිය දැනෙන්නේ නැහැ. පොඩ්ඩක් නිකන් ඇලුණා වගේ තේරෙනවා. කෙනෙක් හිටගෙන ඉඳද්දි වැටුනොත් ටිකක් රිදෙනවා.
තුවාලත් වෙනවා.
තැලෙනවා. පොඩ්ඩක් තුවාලත් වෙන්න පුළුවන්. හැබැයි කෙනෙක්ව ගිහිල්ලා උස්සලා පොළේ ගැහුවොත් හතර හන්දි කැඩෙනවා. මාරාන්තික. දැන් මේ සිද්ධ වුණේ ඒකනේ. ඉඳගෙන ඉඳලා වැටුණා නම් එච්චර ගාණක් නැහැ. හිටගෙන ඉඳලා වැටුණා නම් පොඩ්ඩක් රිදෙනවා. උස්සලා පොළේ ගැහුවොත් මාරාන්තිකයි හතර හන්දි කැඩෙනවා. දැන් මේ වෙලා තියෙන උස්සලා පොළේ ගහලා ඉවරයි. ඒ උස්සලා පොළේ ගැහුවේ කවුද? විධායක ජනාධිපතිවරයා. අය දෙකක් නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා, මහින්ද රාජපක්ෂ මහත්තයා උස්සලා පොළේ ගැහුවා. ඒකනේ ඇත්ත කතාව. කවුරුද දන්නව දේශපාලනව උස්සලා පොළේ ගැහුවා. භෞතිකව උස්ස ගන්න බැරි වෙයි මෛත්‍රීපාල මහත්තයාට. ගබරයිනේ මෛත්‍රීපාල මහත්තයාගේ අගත් එක ගත්තම මහින්ද රාජපක්ෂ මහත්තයාම එහෙම උස ගන්න බැරි වෙයි. හැබැයි දේශපාලන වශයෙන් උසලා පොළේ ගැහුවා. ඉතින් මොකද්ද ඒ හඬ? හරි. ඒ ඇවිල්ලා මාලිගාවත්තේ ලීමෝලේ හඬද? ආ මාලිගාවත්තේ නෑ, අනුරාධපුරේ.
කංස.
අනුරාධපුරේ ලීමෝලක්ද? හරි, හොඳයි. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන්වත් මේ තමන්ගේ ඇඟට දැනුනම රිදුනම පාඩම් ඉගෙන ගත්තොත් හොඳයි. අපේ සේමසිංහ මන්ත්‍රීතුමා, අලුත් මන්ත්‍රීවරයෙක්, ඔබතුමාලගේ නායකයා ගැන මේ කියන්නේ. වරදක් නෙමේ කිව්වේ, හොඳ දෙයක් මේ කිව්වේ. ඔබතුමාලගේ නායකයාට පොට්ට චාන්ස් එකක් හරි පාද ගන්න පුළුවන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරගත්තොත්. ඉතින් ඒක කරගන්න දැන් අපි කවුරුත් එකඟ වෙමු. ඒකට අපි ජනතාවට ඉඩ දෙමු. පාර්ලිමේන්තුවෙන් ඒක බ්ලොක් කරන්න එපා. පාර්ලිමේන්තුවේ 3-2 සම්මත වුණාම අනිවාර්යයෙන්ම දැන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනමත විචාරණයකට යා යුතුයි. අපි සූදානම් ජනමත විචාරණයට යන්න. එදාටත් වඩා ජනතාව දැන් මේකට සහය දෙන්න සූදානම්. හරි, හිතමුකෝ පොහොට්ටු අයට මහින්ද රාජපක්ෂම වුණි කියලා. එහෙම හිතුවත් දැන් ජනතාව මේකට කැමතිනේ. න්‍යායික මේකේ තියෙන ව්‍යවස්ථා කරුණු පැත්තකින් තියන්නකෝ. දැන් පොහොට්ටු අයටම මහින්ද රාජපක්ෂ මහත්තයා ආය අගමැති අපේක්ෂකයා විදිහට ගේන්න ඕනිකමක් තියෙනවා නම් ඒකට ඉඩක් තියෙන්නේත් මේකෙන්ම තමයි. එනිසා මේ දැන්වත් හරියට තේරුම් ගන්න මේ ගම්මන්පිල මන්ත්‍රීතුමාලගේ ලනු කණ්ඩ එපා. එතුමන්ලගේ ලනු කාලා ආපහු අමාරු වැටෙන්න එපා. සේමසිංහ මන්ත්‍රීතුමා, ඔබතුමන්ලගේ පක්ෂයේ පොට්ටුවනේ. ඒ පක්ෂයේ ඔය කියන අපේක්ෂකයට එන්න චාන්ස් එක හදාගන්න. මේක සත්භාවයෙන් කියන්නේ. ඒ සත්භාවයෙන් කියන දේ තේරුම් අරගෙන අපි මේක සම්මත කරගමු. සම්මත කරන්න අපි දැන් 20 අපි පෞද්ගලික මන්ත්‍රී 50ක් විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. පාර්ලිමේන්තුව කල් තිබ්බයි කියලා ඒක අවලංගු වෙලා නැහැ. මගේ දැනීමේ හැටියට ඒක වලංගුයි. ඒ නිසා ආණ්ඩුවට පුළුවන් හැකි ඉක්මනින් ආණ්ඩුවේ ස්ථාවරයේ මේ පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න. ඒකෙදි අපි සූදානම්, අපි ඉදිරිපත් කරපු සංශෝධනයේ අඩුපාඩු තියෙනවා නම් වෙනස්කම් කරන්න ඕනි නම් සංශෝධනය කරන්න ඕනි නම් අපි ඒව කරමු. ඒක අපි ඉදිරිපත් කරපු එකම සම්මත කරන්න කියලා එකක් නැහැ. එකම උමනාව අපිට තියෙන්නේ මේකේ තියෙන හරය, මේ අත්නොමතික බලය ඉවත් කරන එක. ඒ නිසා ඒකට ඒ අපි ඉදිරිපත් කරපු එකේ වාක්‍යවල අඩුපාඩුකම් තියෙනවා නම් අපි සූදානම් මේ ඕනම එකක් අලුතෙන් ඇතුල් කරලා පාර්ලිමේන්තුවේ පනතක් විදිහට මේ සියලු දෙනාගේම කැමැත්ත මත අපි මේ පනත සම්මත කරගමු. එහෙම සම්මත කරගත්තොත් මේ රටට විනාශයක් ගෙනාපු මේකාධිපති බලතල සහිත විධායක ක්‍රම අහුසි කරගෙන රට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පැත්තට යන්න පුළුවන්, ශිෂ්ටත්වයට යන්න පුළුවන්. මේ අශිෂ්ට දින 50 ඒ කලබගෑනි නැවත අනාගතයේ සිදු නොවෙන්න වග බලා ගන්න පුළුවන් එවැනි තත්වයකදී පමණයි. එනිසා ඒට ඉඩපස්තාව සලස්වන්න මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඥානය පහළ වේවා, බුද්ධිය පහළ වේවා, දේශපාලන ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මානෙහිඳ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු මලික් සමරවික්‍රම මහත්මයා, ඔබතුමාට කාලය දෙනවා.
Honorable Deputy Speaker, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද මම මගේ කතාව ආරම්භ කිරීමට කැමති විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇත වශයෙන්ම යහපාන රජයේ ඉතාම වැදගත් ප්‍රතිපත්තියක් බුදුධර්මයක් කියන එක මතක් කරමින්, සෝභිත හිමියන් ප්‍රකාශ කළ ආකාරයට දැන් අපිට ඒ පොරොන්දුව නැවත ඉටු කිරීමට කාලය ලැබලා තිබෙනවා. ඇත වශයෙන්ම අපි ඇයි මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න උත්සාහ කළ යුත්තේ? පසුගිය දවස් 52 තුළ රටේ සිදුවුණු සිදුවීම් තුළින් අපිට ඉතාම පැහැදිලි වෙනවා මේ බලය එකතැනකට කේන්ද්‍ර වීම කියන කාරණය ඉතාම විනාශකාරී දෙයක් බව. ඇත වශයෙන්ම අපි දැක්කා මේ තුළ තියෙන බරපතල ප්‍රතිවිපාක. ඇත වශයෙන්ම එය අපිට නොසලකා හරින්න පුළුවන් කමක් නැහැ. අපිට පුළුවන්කමක් ලැබුණා මේ සභාව තුළදී, විශේෂයෙන්ම රජයේ පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා අපි කරපු ව්‍යායාමය. නමුත් මේ තුළදී විධායකයන් හැසිරුණු ආකාරයත් අපි දැක්කා. කොහොමද ගරු කතානායකතුමා ඉතාම ධෛර්යවන්ත ආකාරයට මේ විධායකයන් විසින් ඇතුණු, ඒ වගේම මේ සභාවේ සමහර මන්ත්‍රීවරුන් විසින් ඇති කරන ලද ක්‍රියාදාමයන්ට කටයුතු කළේ කොහොමද කියන එක අපිට පැහැදිලියි. විශේෂයෙන්ම අධිකරණය මේ සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සුරකීම සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළා. අපගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන තුලින් අපි දන්නා විශේෂයෙන්ම ප්‍රධාන ආයතන තුනකට බලය විමර්ජගත වෙලා තිබෙනවා. ජනාධිපති ධුරය, අධිකරණය සහ ව්‍යවස්ථාදායකය. ඇත වශයෙන්ම මේ තුළින් අපි කරන්නේ මොකද්ද? එක පුජ්‍යලයකට පමණක් මේ බලය කේන්ද්‍ර වීම වැළැක්වීම. අපි දන්නවා පසුගිය දවස් 52 තුළ මේ රට තිබුණු තත්ත්වය අපි දැක්කා. විධායක ජනාධිපති ධුරය අවසි විය යුතුයි. ඇත වශයෙන්ම අපි මේ ප්‍රකාශ දිහා බලනකොට අපි සලකා බලන කාරණා කිහිපයක් තිබෙනවා. අපි පසුගිය දවස් 52 තුළ පැහැදිලි වුණා ඉතාම වැදගත් ශක්තිමත් ව්‍යවස්ථාදායකයක් සහ ඒ වගේම අධිකරණයක තියෙන වැදගත්කම අපිට පැහැදිලි වුණා. අපි දන්නවා ඇත වශයෙන්ම අන්තර්ජාතික ප්‍රජාවත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළා. අපි ඇත වශයෙන්ම අද විධායක ජනාධිපති පති ධුරය තුළින් විතරක් ස්ථාවර ශක්තිමත් රටක් බිහිවෙනවායි කියන්න පුළුවන් කමක් නැහැ. විධායක ජනාධිපති ධුරය ඉතාම ස්ථාවර රජයක් බිහි කරනවා කියන එකත් අපිට පිළිගන්න පුළුවන් කාරණයක් නෙවෙයි. අපි දන්නවා පාර්ලිමේන්තුව කියන්නේ ජනතාවගේ නියෝජිතයන්ගේ එකතුවක්. අපගේ රට තුළ සියලු ප්‍රදේශවල ජනතාව මේ පාර්ලිමේන්තුව තුළ නියෝජනය වෙනවා. ඒ නිසා මේ අද අපි දැකපු අර්බුදය තුළින් පැහැදිලි වුණු කාරණයක් තමයි විධායක ජනාධිපති ධුරය විශේෂයෙන්ම ව්‍යවස්ථාදායකයට ඇති කරනු ලබන ප්‍රබල ප්‍රහාරය. ඒ නිසා අත වශයෙන්ම විධායක ජනාධිපති ධුරය අවශ්‍ය කිරීම අවශ්‍ය කාරණයක් වෙලා තිබෙනවා. අපි දන්නවා 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් විධායක ජනාධිපති ධුරය යම් යම් බලතල ව්‍යවස්ථාදායකයේ වෙත පවරා දෙනු ලැබුවා. පසුගිය දවස් 52 තුල ඔබට පැහැදිලි වුණා මේ සංශෝධනයේ තියෙන වැදගත්කම. ඒ නිසා ඇත්ත වශයෙන්ම දැන් කාලය ලැබිලා තිබෙනවා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා. ඇත්ත වශයෙන්ම මෙතරම් විශාල බලයක් එක පුජ්‍යලයකට කේන්ද්‍රගත කිරීමේ තියෙන භයානක තත්ත්වය අපිට ඉතාම පැහැදිලිව තිබෙනවා. ඒ නිසා ජනතාවගේ නියෝජිත ආයතනය වන පාර්ලිමේන්තුවට බලය ලබා දිය යුතුයි. ඒක තමයි අපි ඉදිරිපත් කරන මූලික තර්කය. ඒ නිසා මම මේ සභාවේ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් තමන්ගේ සහයෝගය ලබා දෙන්න. ඒ වගේම ජනමත විචාරණයක් ආවන් පස්සේ සඳහා සහයෝගය ලබා දෙන්න කියලා ප්‍රකාශ කරමේ මගේ කතාව අවසන් කරනවා. ඔබට ස්තුතියි. ගරු ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීතුමා.
විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ ප්‍රශ්නය මුලින්ම ශ්‍රී ලංකාවේ මතුනේ 1972 ව්‍යවස්ථාවට පෙර ඒ ව්‍යවස්ථාව හැදුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේදී එහිදී එවකට විපක්ෂ නායකව සිටි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතා යෝජනා කර සිටියා ශ්‍රී ලංකාවට විධායක ජනාධිපති ක්‍රමයක් ඇතුළත් හඳුන්වා දිය යුතුයි කියලා. ඒට තදින්ම විරුද්ධ වූයේ එම පක්ෂයේම නායක ඩඩ්ලි සේනානායක මැතිතුමා. එතුමා ජේ.ආර්. ජයවර්ධන මහත්මයාට අවසර දුන්නා එම යෝජනාව ඉදිරිපත් කරන්න. නමුත් පක්ෂයක් හැටියට සහ පුද්ගලයෙක් හැටියට පුද්ගලික වශයෙන් ඔය ඉතාමත්ම හොඳ කතාවක් කරලා කිව්වා. ඇමරිකාවේ විධායක ජනාධිපති ක්‍රමය සාර්ථක වුණා වෙන්න පුළුවන්, ෆ්‍රන්සේ සාර්ථක වුණා වෙන්න පුළුවන්. ඒත් ලංකාවෙන් රටවල් වලට මෙය සුදුසු නැහැ. ලංකාවෙන් රටවල් වලට සුදුසු වන්නේ පාර්ලිමේන්තු ක්‍රමයක් කියලා. එදා සිරිමාව බණ්ඩාරනායක මැතිණිය එවකට අගමැතිවරු එතුමියට පිතාමත්ව පහසුවෙන් පුළුවන්කම තිබුණා ඒ තිබුණු විශාල වැඩි ඡන්ද සංඛ්‍යාව පාවිච්චි කරලා විධායක ජනාධිපති වෙන්නට. එතුමිය ප්‍රතික්ෂේප කරුවා. පාර්ලිමේන්තු ක්‍රමය රැකගන්නට එතුමිය ඉදිරිපත් වුණා. එම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද හැමදාම අපි දන්න තරමේ හැමදාම හිටියේ විධායක ජනාධිපති ක්‍රමයට නෙවෙයි පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කිරීමට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේදී ආචාර්ය කොල්විනාද සිල්වා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ ඇමතිතුමා කතා කරලා කිව්වා රාජයේ ශීර්ෂයේ බල කේන්ද්‍ර දෙකක් හදන්න එපා. එක පැත්තකින් ජනතාවගේ ඍජු ඡන්දයෙන් පත්වන ජනාධිපතිවරයෙක් එක්ක, අනෙක් පැත්තෙන් ඔහුගේ කවුන්ටර් පෝස්ට් කරන්න එපා. අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තුව තුළින් තේරී පත්වන අගමැතිවරයෙක් කවුන්ටර් පෝස්ට් කරන්න එපා. එයින් රාජ්‍යයේ විශාල ප්‍රශ්න ඇති වෙනවා කියලා අද අපි වාද දකිනවා. ඊට පස්සේ 1978 ජයවර්ධන මහත්මයාට අවස්ථාව ලැබුණාම ජනාධිපති ධූරයට බලය ලබා ගන්නට 77 ඡන්දේ පස්සේ එතුමා 72 ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනල්ලා විධායක ජනාධිපති ක්‍රමය ඇතුළත් කරලා ඊට පස්සේ 1978 ලෝකයේ තිබෙන ශක්තිමත්ම විධායක ජනාධිපති ක්‍රමයක් පාලන ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ඇති කෙරුවා. එදා ආචාර්ය එන්.එම්. පෙරේරා ඔහු ලෙඩ ඇඳේ ඉඳන් ලියපු කුඩා පොත් පිංචෙන් ඔහු නේෂන් පත්‍රයට ලිපි ගණනාවක් ලියලා ඒ ලිපි පසුව පළ කෙරුවා කුඩා පොත් පිංචක් හැටියට නේෂන් පත්‍ර. ඩේල්නුස් පත්‍රයටත් ලිව්වා, නේෂන් පත්‍රයටත් ලිව්වා. අනතුරු හංගවා සිටියා. මම මේ පිළිබඳ දීර්ඝ වශයෙන් කතා කරන්නේ මොකද මේ දවස්වල විධායක ජනාධිපති ක්‍රමය ගැන කතා කරනකොට වැඩියෙන්ම උපුටා දක්වන්නේ ආචාර්ය එන්.එම්. පෙරේරා මහතුමාගේ ඒ ප්‍රකාශන. එදා සිරිමාව බණ්ඩාරනායක මැතිණිය කියා සිටියා පාර්ලිමේන්තුවේ ජාතික රාජ්‍ය සභාවේ කියා සිටියා මේ කරන්න යන්නේ ව්‍යවස්ථාවට උඩින් ජනතාවට උඩින් අධිකරණයට ඉහළින් විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කරන්න හදන්නේ කියලා ප්‍රතික්ෂේප ඒ පිළිබඳව අනතුරු හංගවා සිටියා. ඉන්පසු හැම මැතිවරණයකදීම විරුද්ධ පක්ෂයෙන් ඉදිරිපත් කරපු ප්‍රධාන සටන් පාඨය වුණේ විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීම. 1994 අපි හිතුවා අපිට ඒක කරගන්න පුළුවන් වෙයි කියලා. නමුත් අවාසනාවකට 1994 පටන් ගත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය ඇදිලා ගියා 2000 වෙනකන් ඇදිලා ගියාට පස්සේ ඉන්පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් මැතිවරණ දිහා බලපු නිසා ඔවුන් දෙගොල්ලන්ටම එකඟ වෙන්නට බැරි වුණා ඒ ව්‍යවස්ථාව පිළිබඳව. 2000 ව්‍යවස්ථාවේ ඒ අවස්ථාවද අපිට නැති වී ගියා. ඉන්පසු 2001 අවුරුද්දේ අපිට පුළුවන් වුණා 17 වෙනි සංශෝධනය මගින්
එම විධායක ජනාධිපති ධුරයේ යම් බලතල ඉවත් කරන්න. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජනාධිපති කාලේ ඒ වෙලාවේ එතුමියගේ ආණ්ඩුවේ ස්ථාවරභාවය පිළිබඳ ප්‍රශ්නයක් මතුවන වෙලාවේ ජනතා විමුක්ති ප්‍රමුණ කොන්දේසියක් හැටියට ඉදිරිපත් කළා කිව්වා 17 වෙනි සංශෝධනය ගේන්නට කියලා. ඒ අවස්ථාවේදී පුරවැසි සංවිධාන විසින් විශේෂයෙන්ම වෘත්තිකයන්ගේ සංවිධාන විසින් හදලා තිබුණා කෙටුම්පතක්. ඒ කෙටුම්පත පාදක කරගෙන 17 වෙනි සංශෝධනය ගෙනල්ලා ආණ්ඩු ක්‍රම සංශෝධනය තුළින් විධායක ජනාධිපති ක්‍රමයේ සමහර බලතල ඉවත් කරුවා. අපිට පළවෙනි වට කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවක් ඇති කරුවා. සිවිල් පුද්ගලයන් පුරවැසි සාමාන්‍ය පුරවැසියන් 7 දෙනෙකුත් දේශපාලඥයන් 3 දෙනෙකුත් කථානායක විපක්ෂ නායක සහ අගමැති ගෙනියුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සභාවක් හදලා වැදගත් පත්වීම් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයට පත්වීම් ඒවා අනුමත කරන්න ඕනේ සභාව විසින්. ඒ වගේම ස්වාධීන කොමිෂන් සභාවලට නම් කරන්න ඕනේ සභාව විසින් කියලා 17 වෙනි සංශෝධනය ගෙනල්ලා අපිට පුළුවන් වුණා යම් දුරට මේ රටේ ඒ තිබුණ විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩු කරලා වඩා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇති කරන්නට පුළුවන් වුණා. කුඩා වශයෙන් කුඩා ප්‍රමාණයකින් හරි අපිට ඒ පැත්තෙන් අපිට දියුණුවක් ලබා ගන්නට පුළුවන් වුණා. එහෙත් 1918 18 වෙනි සංශෝධනය මගින් ඒ සියල්ල නිෂේධනය කරනවා. ඒ සියල්ල නිෂේධනය කරලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව නැති කෙරුවා. ඒ වෙනුවට කිසිම තේරුමක් නැති පාර්ලිමේන්තු කමිටුවක් පත් කෙරුවා. විධායක ජනාධිපති ක්‍රමයේ තිබුණු ජයජාවතර මහත්මයා සීමාවල් දෙකක් දාලා තිබුණා. එකක්. ඒක එක සීමාවක් තමයි දුර කාලය පිළිබඳ සීමාව. ඒ සීමාවත් අයින් කරුවා. එකල ඕනම් ලෝකේ මං හිතන්නේ එමගින් අපි විධායක ජනාධිපති ක්‍රම තියෙන රටවල් වලින් වඩාත්ම ශක්තිමත් ක්‍රමය තිබෙන රට බවට පත් උනායි කිව්වොත් අපි මං හිතනවා ඒක නිවැරදි. නරකම කාලයින් පස්සේ තමයි උදා වුනේ. අපි අධ්‍යක්ෂක 2009 පස්සේ 14 දක්වා. නරකම කාලේ තමයි උදාහරණ. අපි දැක්ක ඉතමත් මේ පිළිබඳව තවදුරටත් විස්තර කියන්නට අවශ්‍ය නැහැ. අග්‍රමිෂ්ඨකාරතුමිය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව වලට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනා අධිකරණය කියන උසාවි දෙකම කියා සිටියා මේ ක්‍රමය මේ පාවිච්චි කරපු ඒකට යොදාගත් ක්‍රමය වැරදි කියලා. ඒක නොදක අග්‍රමිෂ්ඨකාරතුමිය ඉවත් කෙරුවා. ඉන්පසු 19 වෙනි සංශෝධනයට අපි ආවා. මොකද අපි 2015 ජනවාරි 8 වෙනිදා කෙලවරු වුණු මේ මැතිවරණ කාලය තුල අපි ගමෙන් ගමට ගිහිල්ලා වර්තමාන ජනාධිපතිතුමා අපේ පොදු අපේක්ෂකය හැටියට රැස්වීමට ගිහිල්ලා කිව්වා මේක තමයි අවසාන ජනාධිපති මැතිවරණය. අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා කියා සිටා. අපිට සීමාවල් තිබුණා. මොකද අපි එකඟ වුණා ජනමත විචාරණයකින් තොරව ඒක කරන්නට. ඒ නිසා අපිට සීමාවක් තිබුණා. අපි ඒ බව දැනගෙන හිටියා. එතුමා සමග මන්ත්‍රීවරු 31 දෙනෙක් මේ පැත්තට එනවයි කියලා බලාපොරොත්තු වුණා. නමුත් ආවේ 6-7 දෙනයි. එම නිසා 3-2ක් තියා සරල බහුතරයක්වත් නැති පාර්ලිමේන්තුවක අපි කොහොමද කටයුතු කරන්න කියන ප්‍රශ්නයක් නැති වුණ නිසා ඒ යථාර්ථයට මුහුණ දීලා ජනමත විචාරණයකින් තොරව 19 වෙනි සංශෝධනය සම්මත කරන්න අපි එකඟ වුණා. ඒ නිසාම අපිට සීමාවල් වැටුණා. නමුත් කෙසේ වෙතත් අපිට යම් ජයග්‍රහණ ලැබුණා. අපිට එක්තරා විදිහකට ජනාධිපති ක්‍රමයේ බලතල ඉවත් කරන්නට පුළුවන් වුණා සෑහෙන ප්‍රමාණයකට. ස්වාධීන කොමිෂන් සභා නවත ඇති කෙරුවා. ස්වාධීන කොමිෂන් සභා සංඛ්‍යාව වැඩි කෙරුවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගත්තා මානව හිමිකම් කොමිෂම. ඒ වගේම අලුත් ප්‍රසම්පාදන නැෂනල් ප්‍රොකියුමන්ට් කොමිෂන් එක ඇති කෙරුවා. ඔඩිට් කොමිෂන් එක ඇති කෙරුවා. ඒ කොමිෂන්ස් කොමිෂන් සභා සියල්ලටම කරන පත්වීම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඔවුන්ගේ නිර්දේශ මත පත් කළ යුතුයි කියලා 19 වෙනි සංශෝධනය කියවෙනවා. ඊළඟට උපරිමාධිකරණ වලට කරන පත්වීම් අනුමත කළ යුතුයි එම සභාව විසින්. එහෙත් අපිට ඕන විදිහට එම සංයුතිය වෙනස් කරන්න බැරි වුණා එම සභාවේ. අපි යෝජනා කෙරුවා 19 වෙනි සංශෝධනයේදී කෙටුම්පතේ යෝජනා කෙරුවේ දේශපාලඥයන් 3 දෙනෙක් සහ දේශපාලඥයන් නොවන 7 දෙනෙක්. නමුත් මේ සභාව තුළ එම සංශෝධනය 19 වෙනි සංශෝධනයේ සාකච්ඡාවට ගන්නකොට කාර්යක සභා අවස්ථාවේදී එදා විපක්ෂයේ විසින් කොන්දේසි ඉදිරිපත් කරුවා. 3-2ක ඡන්දය දෙන්නට 3-2ක ඡන්දය ලබා ගැනීමට එක කොන්දේසියක් තමයි ඒ ඉදිරිපත් කරපු එක දෙයක් තමයි පුරවැසියන් 3 දෙනෙක් සහ දේශපාලඥයන් 7 දෙනෙක් හතර තුන තිබුණ එක තුනට හත යෝජනා කරුවා. එදා කරන්න දෙයක් තිබුණ නැහැ. ඒ නිසා අකමැත්ත වෙනුවත් මට මොන්දර මතකයි. මම මේ කාලේ മന്ത്രിවරයෙක් නෙවෙයි. මම එහෙම කට උතර සහභාගී වුණා. රයිල් වික්‍රමසිංහ මහත්මයා අඬ ගහලා මටත් වැලියම්න මහත්මයටත් කිව්වා කොහොමද මම සෝවිත හඳුනනට මුණ දෙන්නේ? කොහොමද මේ සංවිතය වෙනස් කරලා 7යි 3ට කියලා කොහොමද කැමති වෙලා මම කොහොමද එතුමාට මුණ දෙන්නේ කියලා. මම ඒ වෙලාවෙම දුරකතරයෙන් කතා කරලා සෝවිත හඳුනනට කිව්වට පස්සේ එතුමා උන්වහන්සේ කිව්වා නෑ කමන්නෑ. ඒ දුර්රකම් එක්ක අපිට සම්පූර්ණයෙන් කරගන්න බැරිවත් කමන්නෑ. ඔකට එකඟ වෙන්න මම ඒකට කැමැත්තයි මගේ අකමැත්තක් නැහැ කියලා එතුමා උන්වහන්සේ කියා සිටියා. ඉන්පසු අපි එම කටයුත්ත ප්‍රමාණ යම් කිසි ප්‍රමාණයකට ඉටු කරගත්තා. නමුත් ඉතුරු ටික ඉවර කරන්නට අපි පොරොන්දු වුණ පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් හැදුවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් හදලා අලුත් ව්‍යවස්ථාවක් හදන්නට ඊට එහි සාකච්ඡා යන අතරතුර ජනාධිපතිතුමා සෝභිත හඳුරංගේ අවමගුල් පූජෝත්සවයේදී නැවත සපත කර හිටියා. කලින් කියපු දේ වේදිකාවට ගමෙන් ගමට කියපු දේ සපත කරලා කියා සිටා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාමයි කියලා. මෙහෙයුම් කමිටුවට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයෝ ඒවා වාර්තා වෙලා තියෙනවා. කියා සිටියා ඔව් අපේ ස්ථාවරයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම තමයි කියලා. ඒ සටහන් වෙලා තිබෙනවා වාර්තාවල. එහෙත් වැඩි කල්යනාට ඉස්සල්ලා අපි සියලු දෙනාම දුරුමුඛ කරමින් ඔවුන් එම ස්ථාවරය වෙනස් කරලා නැහැ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නැහැ යම් යම් බලතල විතරක් අඩු කරනවා කියලා කිව්වා. එම නිසා තමයි එම ක්‍රියාවලිය බලාපොරොත්තු වන තරම් ඉක්මනින් අපිට අරන් යන්නට බැරි වුණේ. තව එකක් තමයි මේ විධායක ජනාධිපති ක්‍රමය අපි 19 වෙනි සංශෝධනයෙන් නියෝජ්‍ය කතානායකතුමනි 19 වෙනි සංශෝධනයෙන් විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩු කරුවට මේ ආණ්ඩුව මාත් කොටස්කාරයක් වන මේ ආණ්ඩුවම වග කියන්න ඕනේ. මොකද 19 වෙනි සංශෝධනයේ සම්මත කරුවට පස්සෙත් ජනාධිපතිවරයාට ඉඩ දුන්නා අර 19 ට පෙර ජනාධිපතිවරයෙක් වගේ කටයුතු කරන්නට. කැබිනට් මණ්ඩලය තුල ඉඩ ඇරියා. එක දවසක් ගන්න තීන්දුව පහුදාට වෙනස් කරනවා. පත්‍රේ මොකරි වැටලා කවුරු හරි රුද්ද වුණාම ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ තීන්දුව වෙනස් කරනවා. ඒ තත්ත්වය ඇති වුණා. ඒක පුරුද්දකට ගියා. ඒ පුරුද්දකට ගිහිල්ලා ඒක කෙලවර වුණේ පහුදී ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ඇති වුණ සිද්ධියෙන්. ඔක්තෝබර් මාසේ 25 වෙනිදා මෙම ගරු සභාව ආණ්ඩුවේ 50 සම්මත කෙරුවා. ෆිනෑන්ස් බිල් එකක් මූල්‍ය 50ක් සම්මත කෙරුවා. පෙරුම් 50ක් සම්මත කෙරුවා. රෙගුලේෂන්ස් සම්මත කෙරුවා 26 වෙනිදා. ඊට මාස කීපයකට ඉස්සෙල්ලා විශ්වාස බැංකු යෝජනාව ආණ්ඩුවට විරුද්ධව ගෙනාපු විශ්වාස බැංකු යෝජනාව පැහැදිලි බහුතරයෙන් 46කින් වැඩි ඡන්ද 46කින් පරාජය කෙරුවා. ඒ තියෙද්දි පැහැදිලි බහුතරයක් ආණ්ඩුවට තියෙද්දි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට පැහැදිලි බහුතරයක් තියෙද්දි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමුවේ උල්ලංඝනය කරලා එතුමා ඉවත් කෙරුවා. ඉන්පසු මෙම පාර්ලිමේන්තුව තුළ සරල බහුතරයක්වත් නැති රාජපක්ෂ මහත්මයාව අගමැති කෙරුවා. ඉන්පසු අපි දැක්කා ඒ දවස් 50 තුල දිගටම එකින් එක 6 වාරක් එකින් එකට පසුව 6 වාරක් පරාජය වුණා එතුමා. එතුමාට තමන්ගේ බහුතරය පෙන්වන්නට බැරි වුණා. ඉන්පසු පාර්ලිමේන්තුව කල් දැම්මා. ඊට පස්සේ බලපෑම එනකොට පාර්ලිමේන්තුව කල් දාලා ආපසු ඉස්සරහට ගත්තා. ඊට පස්සේ විසිරුවා හැරියේ එතුමා ගරු ජනාධිපතිතුමා ඊයේ පෙරද කියලා තිබුණා. මට හොඳම නීතිඥ උපදෙස් ලැබුණා කියලා. ජනාධිපතිවරුන්ගේ නීති උපදෙස් ලැබුණා. ජනාධිපති නීති උපදේශකයන් විශාරදයෙන් උපදෙස් ලැබුණා කියලා. අපි අහන්නේ ඒ කවුද කියලා. ඒක එතුමාගේ ඕන කෙනෙකුට තමන්ට අවශ්‍ය නීති උපදෙස් ලබා ගැනීමට අයිතියක් තිබෙනවා.
කවුද? ජීදාසල.
කෙසේ වෙතත් මේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චයකාරවරු 3 දෙනෙක් අතුරුදහනම් නියෝගයක් දීලා පාර්ලිමේන්තුව විසිරුවා හැරීම අත්හිටෙව්වා. ඉන්පසු 3 මදි කියලා 7ක් ඉල්ලුවා. විනිශ්චයකාරවරු 7 දෙනෙක්. 7 දෙනෙක් පත් කෙරුවා. ඒ 7 දෙනාම ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරනු ලැබුවේ එක්කෝ මහින්ද රාජපක්ෂ මහත්මයා විසින් එක්කෝ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විසින් ජනාධිපති හැටියට. ඒ හත් දෙනාම අපි එහෙත් 19 සංශෝධනයෙන් ඇති කරපු ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණය, ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ඇති වුණා. ඒ අවකාශය තුළ අධිකරණයට ලැබුණු ස්වාධීනත්වය පෙන්නුම් කරමින් ඒකමතිකව තීන්දුවක් දුන්න. බොහෝ අය ඔච්චම් කරුවා අපිට 19 සංශෝධනය අර කොමා එක නෑ, අර ෆුල් ස්ටොප් එක නෑ සිංහලේ. ඔව් සමහර තැන්වල යම් යම් අනුකූලතාවයන් තිබුණා, නැත්තේ නෑ. එහෙත් ව්‍යවස්ථාවක් අර්ථ නිරූපණය කරනකොට ඒ ව්‍යවස්ථාවේ ඒකාග්‍රතාවය, යුනිටි, කොන්ස්ටිටියුෂනල් යුනිටි එක අවශ්‍යයි කියන අපේ තර්කය පිළිගත්ත ශ්‍රේෂ්ඨ අධිකරණය. එක එක වගන්තිය වෙන 33 මේ දවස්වල හැමදෙනාම කතා කරනවා 33-2 ඌ සහ ඈ කියලා. 33-2 ඌ වගන්තිය, 33-2 ඈ වගන්තිය ගැන කතා කරනවා. ඒ පිළිබඳව තර්ක කෙරුවා. නමුත් අවසාන වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතික තීන්දුවක් දුන්නා. ඒසේ පුළුවන් වුණේ මොකද? ඒ වාතාවරණ නිසා, ඇති කරපු නිදහස් වාතාවරණ නිසා. අභියාචනාධිකරණය කෝරන්ට ආඥාවක් සඳහා ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරුවාම ඒ අගමැති ධූරයේ කටයුතු කරමින් සිටි රාජපක්ෂ මහත්මයාට තහනම් නියෝගයක් නිකුත් කරුවා. අනිකුත් අයට තහනම් නියෝග නිකුත් කරුවා. ඊට විරුද්ධව මම නෙවෙයි කියන්නේ අනිත් අය කියන්නේ කියලා විවේචනත් කෙරුණා. යම්කිසි නිකායක මහානායක මේ ස්වාමීන් වහන්සේ දෙන්න ඕන තීන්දුව විහාරාධිපතිවරුන් දෙනවයි කියලා අනියම් ආකාරයට අධිකරණයට එක්තරා විදිහක බලපෑම් කෙරුණා, ඔච්චම් කෙරුණා. ඒක නිතරමත්ම කණගාටුයි. කෙසේ වෙතත් අවසානයේදී ශ්‍රේෂ්ඨ අධිකරණය ඒකමතිකව මේ පිළිබඳව තීන්දුවක් දීලා 19 සංශෝධනය ප්‍රකාරව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව අවුරුදු 4 පාර්ලිමේන්තු විසිරුවා හැරීමට බැරි බව නියෝග කෙරුවා විතරක් නෙවෙයි, ප්‍රකාශ කෙරුවා පමණක් නෙවෙයි, එසේ කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස තීරණය කරනවා. ඒ අනුව පැහැදිලි ලෙසම අපි පේනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්, චේතනාන්විත උල්ලංඝනය කිරීමක් මෙතනදී සිදු වෙලා තිබෙනවා. නීතිපතිතුමා කිව්වා විධායක අපි 19 සංශෝධනය මගින් ගරු කතා නියෝජ කතානායකතුමනි ජනාධිපතිවරයාට තිබුණු මුක්තිය සීමා කෙරුවා. මූලික අයිතිවාසිකම් පිළිබඳව නඩු දාන්නට ඉඩ තියලා අපි කිව්වා ජනාධිපතිවරයා නිල ඔෆිෂල් කැපැසිටියෙන් නිල වශයෙන් කටයුතු කරන ඕනම කටයුත්තකට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩු දාන්න පුළුවන් කියලා. ඒක අභියෝගයට ලක් කරලා කනගාටු කියන්නේ මේ රටේ නීතිපතිවරයා ආවිලා කියලා ඔසාවියට. ඒක ඇත්ත. එතුමා පෙනී හිටින සේවාදායකයාගේ උපදෙස් අනුව කටයුතු කරුවා වෙන්න පුළුවන්. නමුත් ඒ වගේම හු නීතිපති කියා සිටවන්නේ නැහැ. ජනාධිපතිවරයාගේ කාර්යයන් විධායක හෝ පරිපාලන කාර්යයක් නෙවෙයි කියලා. ඒකට ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඒ අනුව අපිට විශාල මේ රටේ ජනතාවට විශාල ජයග්‍රහණයක් ලැබුණා. අද අපි දවස් 50ක අත්දැකීම් 51ක අත්දැකීම් සම්භාරයක් තිබෙනවා. ඇත්ත වශයෙන් කනගාටුවේ නරක අත්දැකීම් අපිට තිබෙනවා. ඒ පිළිබඳව දැන් ඒ පිළිබඳව අපි අලුතෙන් අත්දැකලා තියෙනවා. මේ කොතරම් භයානක විය හැකිද කියලා. මේ නිසා අද අවශ්‍ය වෙලා තිබෙනවා මේ විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව මේ සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම. ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ සියලු බලතල ඉවත් කරන්න නෙවෙයි. විශේෂයෙන්ම දැන් පළාත් සභාව පිළිබඳව බලතල, කේන්ද්‍රයේ බලතල ජනාධිපතිවරයාම ක්‍රියාත්මක කරපු දෙයක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද ජනාධිපතිවරයා තෝරන්නේ? ජනාධිපතිවරයා තෝරන්නේ මහා ජනතාවගේ ඍජු ඡන්දේ නම් එහෙමනම් ප්‍රශ්න ඇති වෙනවා. සුප්‍රසිද්ධ දේශපාලන විචාර විද්‍යාඥයෙකු වන නෙදර්ලන්ත ජාතික අර්වින් ලයිෆ්හාට් මේ විශේෂයෙන්ම බහුවර්ගික සමාජයන් පිළිබඳව දීලා තිබෙනවා. එතුමා කියා තිබෙනවා බහුවර්ගික සමාජයක හොඳම දේ තමයි සාමූහිකව තීන්දුව ගන්න ක්‍රමයක් තමයි වඩා උචිත පාර්ලිමේන්තු ක්‍රමයක්. ජනාධිපතිවරයා කවදා එතුමා කියා තිබුණා ජනාධිපතිවරයා කවදාක්වත් ඍජුවපත් කරන්න එපා. ඍජුවපත් කරුවම වෙන්නේ අර්බුදකාරී අවස්ථාවකදී ජනාධිපතිවරයා කියනවා බලතල තිබුණ නැතත් අගමැතිවරයාට අගමැතිතුමා ඔබ ඇවිල්ලා තියෙන එක ආසනයක් දිනලා මම මුළු රටම දිනලා ඇවිල්ලා තියෙන්නේ කියලා ක්‍රමය අර්ධ ප්‍රජාතන්ත්‍ර අර්ධ ජනාධිපති ක්‍රමයක් බවට හරවනවා. විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතුයි කියලා විවිධාය විවිධ හේතුන් මත ඒ සඳහා තර්ක කරනවා. ධනපති ක්‍රමය දියුණු කිරීම ධනපති සංවර්ධනයට අධිකාරීවාදී පාලනයක් අවශ්‍යයි කියලා හිතපු සමහර අය ඉන්නවා. මම සතුටු වෙනවා එක්සත් ජාතික පක්ෂයේ අද අවුරුදු 30 ගණනකට පස්සේ තම ස්ථාවරය වෙනස් කළ තිබීම ගැන. මලික් සමරවික්‍රම මහත්මයා ඉතාමත්ව පැහැදිලිව පද ප්‍රකාශයක් කරුවා එතුමාගේ පක්ෂයේ ස්ථාවරය පිළිබඳ. එහෙත් එදා ඉඳන් හැමදාම විරුද්ධ වුණා. 1972 ඉඳන් විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වුණ කොටස් කනගාටුයි කියන්නේ අද පෙනී සිටිනවා විධායක ජනාධිපති ක්‍රමය ආරක්ෂා කිරීමට. මේ පිළිබඳව අවංකවම එය තියාගන්න ඕනේ කියලා කියන්නේ අන්තවාදී සිංහල ජාතිවාදී. අතවසේ මට ඔවුන්ට ගෞරවයක් තියෙනවා. මොකද ඔවුන් තමයි කියන්නේ මේක ඕනේ අපිට. අපේ අධිකාරිය තියාගන්න. සිංහල බෞද්ධ ජන කොටසට මේ රටේ රාජ්‍ය අයිති වෙ යුතුයි. ඒ අධිකාරිය අපිට තිබිය යුතුයි. ඒ අධිකාරිය තියාගත හැකි එක ක්‍රමයක් තමයි විධායක ජනාධිපති ක්‍රමය. මම ඔවුන්ට ඇත්තටම පැසසනවා ඔවුන්ව එසේ කෙලින්ම කීම ගැන. මේ පිළිබඳව මම මගේ මිත්‍රයෙක් ජනාධිපති නීතිජ්වරයෙක් එතුමා මෙතන නැති හින්දා මම එතුමාගේ නම කියන කාරිය නැහැ. 2005 නැත්නම් 2006 තිබුණු සම්මන්ත්‍රණයකදී කිව්වා ඒක තමයි පැහැදිලි අන්තවාදී ස්ථාවරයේ පැහැදිලිව ඒ ප්‍රකාශයෙන් කියවෙන. ඔහු කිව්වා මොනවද දෙවන මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ? අපි යන්නේ එකම බස් එකේ, අපි බෙදා ගන්න එකම තේපෝච්චි. What problems do the Tamils have? We go in the same bus. මගේ වාරේ ආපුවම මං කිව්වා ඒක තමයි ප්‍රශ්නේ. That is the problem.
තමයි ප්‍රශ්නේ. ඔබ ඒ තේකෝප්පය බෙදා ගන්න සූදානම් වෙලා තිබුණා. නමුත් ඔබ රාජ්‍ය බලය බෙදා ගන්න සූදානම් වෙලා
නැහැ. කැමතියි. නමුත් රාජ්‍ය බලය බෙදා ගන්න කැමති නැහැ. ඉතින් විධායක ජනාධිපති ක්‍රමයේ ඔවුන් දකින්නේ මේ රටේ සිංහල බෞද්ධ ජන කොට්ටාසයට මේ රටේ රාජ්‍යයේ අධිකාරිය තියාගන්නට පුළුවන් එක ක්‍රමයක් හැටියට. සමහරව විරුද්ධ පක්ෂයෙනෙකුට විරුද්ධයි විධායක ජනාධිපති ක්‍රමයට ආණ්ඩු පක්ෂයට ගියාම ඒක තියාගන්න ඕනේ කියලා කියනවා. අපි දැක්කා 2015 පස්සේ ජනවාරියටෙන් පස්සේ තව සමහරව පුද්ගලික අභිලාෂයන් තියෙනවා ජනාධිපති වෙන්න. ජනාධිපති වෙන්න අකමැති බොහොම ටික දෙනා ඉන්නේ. හැම එක්කෙනාටම ජනාධිපති වෙන්න ඕන. ඉතින් පුද්ගලික අභිලාෂයන් තියන අයත් කියනවා නෑ විධායක ජනාධිපති ක්‍රමය තියාගන්න ඕනේ. කුඩා ජනවර්ගීය කණ්ඩායම් වල මෑතක් වෙනකන් අදහසක් තිබුණා නෑ මේ විදිහකින් අපිට වාසියක් තියෙනවා කියලා. මම හිතනවා දැන් විශේෂයෙන්ම මේ දවස් 51 අධ්‍යක්ෂකවෙන් පස්සේ ඔවුන් ඒ අදහස වෙනස් කරලා තියෙ කියලා. 1982 අග පැවති ජනාධිපති මැතිවරණයේදී මේ කුඩා ජනවර්ගීය කණ්ඩායම් විශාල වශයෙන් අතිවිශාල වශයෙන් ජේ.ආර්. ජයවර්ධන මහත්මයාට ඡන්දය දුන්නා. නමුත් 1983 ජූලි මාසේ කලබල ඇති වෙනකොට ඒ කුඩා ජනවාරි කණ්ඩායම වල ඡන්දය ගත්ත ජේ.ආර්. ජයවර්ධන මහත්මයාටත් පුළුවන් වුණේ නැහැ. උට දවස් ගාණක් ගියා ඇදිරිණිගේ දාලා හදිසි නීතිය පාවිච්චි කරලා ඒක මැඩලන්නේ. ඇයි? අන්තවාදීන්ගේ බලපෑම යටතේ. 2015 ජනවාරි 8 වෙනිදා මේ කුඩා ජනවාරි කණ්ඩායම් විශාල වශයෙන් ඡන්දය දුන්නා පොදු අපේක්ෂකයාට. ඔවුන්ගේ අත්දැකීම මොකද්ද? ඇත්ත අද ජනවාරිගේ සාමය වෙනදාට වඩා හොඳයි. ඇති වෙලා තිබෙනවා සංහිඳියාව දියුණු වෙලා තිබෙනවා. ඔව් හොඳයි. නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා කුඩා ජනවාරි කණ්ඩායම් විශේෂයෙන්ම නැවත සලකා බලයි කියලා මේ තත්ත්වය. ඉතින් මේ අද තිබෙන පහුගිය අවුරුදු පහුගිය දින 50 තිබුණේ අර අපි හැමදෙනාම අපිට අනතුරු අංගෝපු තත්ත්වය මේ රාජ්‍ය ශීර්ෂය මත මේ බල කේන්ද්‍ර දෙක two centers of power at the apex of the state. එම නිසා ඒ වෙනස් කළ යුතුව තිබෙනවා. මම විධායක ජනාධිපති ක්‍රමයට හැමදාම විරුද්ධ වුණු ලංකා සම සමාජ පක්ෂයේ සමාජිකයෙක්. අද මම එහි බහුතර කණ්ඩායමේ එක්සත් වාමාංශික පෙරමුණෙත් සමාජිකයෙක්. අපි ජනතා මුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙන 20 සංශෝධනයට අපි සහයෝගය දෙනවා. අපි පෙනී සිටින නව ව්‍යවස්ථාවක් සඳහා, සම්පූර්ණ නව ව්‍යවස්ථාවක් සඳහා, නව මැතිවරණ ක්‍රමයක්, පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක්, නව මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක්, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් වල සීමා නොවි, සමාජ ආර්ථික අයිතිවාසිකම්, සංස්කෘතික අයිතිවාසිකම්, කාන්තා ළමා අයිතිවාසිකම්, ආබාධිතයන්ගේ අයිතිවාසිකම්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අයිතිවාසිකම්, පරිසරය පිළිබඳ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ඇතුළත් කරපු අලුත් පරිච්ඡේදයක් තිබෙන ව්‍යවස්ථාවක් සඳහා. නමුත් ජනමාර්ග ගැටලුවට දීර්ඝකාලීන විසඳුමක් දෙන ව්‍යවස්ථාවක් සඳහා. නමුත් එය කෙරෙන්නේ නැත්නම්, එය පරක් වෙනවා නම්, එහෙමනම් අපි සහයෝග දෙනවා 20 වෙනි සංශෝධනයට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට. අද එත තිබෙන අතුරු විසඳුමක් හැටියට. ඒ වගේම කියා සිටිනවා එතරින් නවතින්නේ නැතුව සම්පූර්ණ ව්‍යවස්ථාවකට යන්නට ඕනේ කියලා. මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව අපේ අත්දැකීම් ඉතාමත්ම නරකයි. පසුගිය දවස් 52 අත්දැකීම් සාමාන්‍ය ජනතාවට පවා, මේ පිළිබඳව දැනුමක් නොතිබුණු ජනතාවට පවා ඔවුන්ගේ අත්දැකීම් අනුව මම හිතනවා අද අති විශාල බහුතරයක් අතර එකඟත්වයක් තිබෙනවා මේ වෙනස් කළ යුතුයි කියලා. මේ පිළිබඳව මට අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට මම ස්තුතිවන්තයි.
බොහොම ස්තුතියි. Honorable Sumandiran.
Thank you Honorable Deputy Speaker.
බොහොම ස්තුතියි ගරු නියුච්ච කතානායකතුමනි. මම ජනතා විමුක්ති පෙරමුණ නිකර මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරපු කල් තමයි යෝජනා පිළිබඳ වචන කිහිපයක් කතා කරලා සන්තෝෂ වෙනවා. මෙතන ඉදිරිපත් කරලා තියෙන්නේ මේ අවිධායක ජනතා ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන්. මේක හැම ජනාධිපතිවරණයකදීම මේට විරුද්ධව ජනතාව තමගේ තීරණය ප්‍රකාශ කරලා දීලා තිබුණා. ඇත්තටම ජනතාවගේ අවශ්‍යතාවයේ උනේත් මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා දාන එක. මේක කාලයක් තිස්සේ ජනතාවගේ තිබිච්ච අවශ්‍යතාවයක්. 2015 ජනාධිපතිවරණයේදී අපි හිතුවා මේ විධායක ජනාධිපති ක්‍රමය ඉතා ඉක්මනින් අහෝසි කරයි කියලා. නමුත් අවාසනාවකට වගේ 19 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අපිට හැකියාව ලැබුණේ අපි බලාපොරොත්තු ජයෙන් අඩක් කිරීමට පමණයි. 19 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරපු දිනේ මේ සභාවට බොහොම ඕනෑකමින් කියා සිටියා. මේ 19 වෙනි සංශෝධනයෙන් කරගන්න බැරි දේවල් ටික බොහොම ටික කාලයක් තුලදී සිදු කරනවා කියලා. ඒ තුල තිබුණු සුවිශේෂීම කාරණේ තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන කිරීමේ අවශ්‍යතාවය. රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය මේ කාලයේදී ආරම්භ වුණා. ඒ සඳහා වෙන අතුරු කෙටුම්පතකුත් අපි සම්පාදනය කළා. ඒ අතුරු වාර්තාවේ ඒක අපි කමිටු තාර්ක සභා රැස්වීම පැවැත්වුණා. එතනදී සියලුම පක්ෂ එකඟතාවය පළ කරා මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා. නමුත් පසුව වෙන දේශපාලන පක්ෂ තමගේ ස්ථාවරයේ විවිධ කරුණු සම්බන්ධයෙන් තමගේ ස්ථාවරය ප්‍රකාශ කරද්දී මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් යම් සීමාවන් සහිතව කතා කරා. කියන්නේ ඒක අහෝසි නොකළ යුතුයි කියන මතයේ ඉඳගෙනත් සමහර දේශපාලන පක්ෂ කතා කරා තමන්ගේ අදහස් දැක්වීම ඉදිරි දේශපාලන වේදිකාව. නමුත් දැන් ඒ පක්ෂත් මං හිතන්නේ තමන්ගේ ස්ථාවරයන් නැවත සලකා බැලීමකට ලක් කළ යුතුයි. එනිසා අපි තවදුරටත් පමා කිරීමකින් තොරව මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කරන්න ඕන. මේක මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පමණක්ම නෙමෙයි, රටට පොරොන්දු වෙච්ච අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් මේ හා සමාන්තරවම හඳුන්වා දිය යුතුයි, ඉදිරිපත් කළ යුතුයි කියලා මම කියන. මොකද ඒකත් ඒ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමත් මේ විධායක ජනාධිපති ක්‍රම ධූරය අහෝසි කිරීමේම එක කොටසක්. මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීමත් එක්ක අපේ දුටුව තවත් විවිධ වෙනත් කරුණු ඉදිරියට පැමිණෙනවා. විධායක ජනාධිපතිවරයාම ඒ ක්‍රියාවලිය එක් ප්‍රධාන සාධකයක් හැටියට කියන්න පුළුවන්. දැන් මාස අපි දන්නවා, දැන් මේ ආණ්ඩුක්‍රම වේස අරුගදේ මතුවෙලා මාස දෙකක් විතර වෙනවා. ඒ අර්බුදය නිර්මාණය කළෙත් විධායක ජනාධිපතිවරයාමයි. විධායක ජනාධිපතිවරයා තමන්ට නොමැති බලයක් පාවිච්චි කරන්න යාම හරහා තමයි මෙම අර්බුදය නිර්මාණය වුණේ. සමාජලාවට එතුමාට වැරදි උපදෙස් ලැබීම නිසා වෙන්න ඇති, එහෙම වෙන්න ඇත්තේ. නැත්තං ජනාධිපතිතුමා තමන්ගේ මෝනකමින් යම් යම් දේවල් කරන්න ඇති. ඔක්තෝබර් 26 වෙනිදා විධායක ජනාධිපතිවරයා මේ රටේ හිටපු අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් පහ කළ වෙනත් පුද්ගලයෙක් ඒ සඳහා පත් කරා. ඒ බලය විධායක ජනාධිපතිවරයාට තිබුණා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට පෙර අතු. දහනමිනි සංශෝධනයේ 47 වෙනි වගන්තියේ ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ABCAAA කියන කොටසවල බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මොන ආකාරයටද අග්‍රාමාත්‍යවරයාව බලෙන් පහ කරන්න පුළුවන් කිය. ඒ 47 වෙනි වගන්තියේ දැන් මම හිතන්නේ ඒක 46 වෙනි වගන්තිය හැටියට තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව සංශෝධනය තුළ තියෙන්නේ. ඒකේ ක්‍රම දෙකයි තියෙන්නේ අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට. ඒ කියන්නේ ක්‍රම තුනක් තිබුණා ඊට කලින්. නමුත් දැන් තියෙන්නේ ක්‍රම දෙකක් පමණයි. ඒ කියන්නේ ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමේ එක බලයක් ඉවත් කළා තියෙනවා මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මගින්. අද ජනාධිපතිවරයාට තමන්ගේ අභිමතය පරිදි අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමේ බලතලය මෙතනින් ඉවත් කරලා තියෙනවා. කෙසේ වෙතත් ඒ සිද්ධිය සිද්ධ වුණා. ඊට පස්සේ නොවැම්බර් 14 වෙනිදා මෙම සභාව රැස් වෙලා ප්‍රකාශ කරා ඒ ක්‍රියා ජනාධිපතිවරයාගේ ඒ ක්‍රියාව අභිවස්ථා විරෝධී සහ නීති විරෝධී කියලා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වාර අවසන් කළා. ඊට පස්සේ එතුමා කිව්වා 16 වෙනිදා නොවැම්බර් 16 වෙනිදා තමයි ඒ නැවත පාර්ලිමේන්තුව රැස් වෙන්නේ කියලා ඒ වාර අවසන් කිට අනතුරුව. කෙසේ වෙතත් ඊට පස්සේ ඒක තව ඊට කලින් ගෙන් නොවැම්බර් 14 වෙනිදා දින හැටියට ප්‍රකාශ කළා. ඉන් පසු ඔහු ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව විසිරුව හැරීමට කටයුතු කළා. ඒ බලතලයේ ජනාධිපතිතුමාට තිබුණ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට පෙර අද. ඒ කියන්නේ වසරකට පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවේ පත් වෙලා වසරකට පසුව ජනාධිපතිවරයාට හැකියාව තිබුණා පාර්ලිමේන්තුව විසිරුවා හරින්න. නමුත් 19 වෙනි සංශෝධනයත් එක්ක මේ තත්ත්වය සාමූලිකව වගේ වෙනස් වුණා. එතකොට ජනාධිපතිවරයාට තමගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලතලය ඉවත් වුණා. ඒක එතකොට 19 වෙනි සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවේ මුල්වරට ඇසුලා වසර 4 මාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසිරුවා හරින්න බැරිය කියන වගන්තිය ඇතුළත් වුණා. එසේ අවශ්‍ය එහෙම අවශ්‍යතාවයක් මත වුණොත් ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 3/2 බහුතරය ජනාධිපතිවරයාගෙන් විශේෂයෙන් ඉල්ලීමක් කළොත් මිස ඒ විදිහට විසිරුවා හරින්න බැරි තත්වයක් 19 වෙනි සංශෝධනයෙන් මත වුණා. නමුත් මේ පැහැදිලි සහ නිශ්චිත විධිවිධාන නොසලකා හැරෙමින් ගරු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හරින්න පියවර ගත්තා. මේ සභාවේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සහ අනේ පුරවැසියන් එම ජනාධිපතිවරයාගේ එම ක්‍රියාව අභියෝගයට ලක් කරා ශ්‍රේෂ්ඨ අධිකරණයේදී ඒකට හැකියාව ලැබුණේ මොකද 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ව්‍යවස්ථා සංශෝධනයේ හරහා ජනාධිපතිවරයා වෙත ලබා දී තිබූ පූර්ණ මුක්තිය ඉවත් කරලා තිබෙන නිසා ඒ හරහා පෙත්සම් කරුවන්ට අවස්ථාව ලැබුණා ජනාධිපතිවරයාගේ ක්‍රියාව ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ අභියෝගයට ලක් කරන්න. ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඒ හෙල්ලුම් සලකා බැලුවා. විසුරුවරුන් 7 දෙනෙක්ගෙන් සමන්විත විනිසුරු මරිල්ලක් විසින් තමයි එහෙම හෙල්ලුම් සලකා බැලුවේ. අනතුරුව එම විනිසුරුවරුන්ගේ තීරණය වුණේ ජනාධිපතිවරයා විසින් ගත් ඒ තීරණය ව්‍යවස්ථා විරෝධී නීති විරෝධී කියලා. කියන්නේ අවුරුදු 4.5ක් ගත වෙන්න පෙර ජනාධිපතිවරයාට එසේ කිරීමට බලයක් නැතයි කියන එක තමයි ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීරණය කළේ. මෙන්න මේ ක්‍රියාවලිය තුළ බොහෝ පුද්ගලයින් 19 වෙනි සංශෝධනයේ පිළිබඳව විවිධ මත බල කරන්න පටන් ගත්තා. උන් කියා සිටියා ඒ සංශෝධනය බොහොම කඩිමුඩියගෙන ආපු එකක්, ඒ වගේම හරියට ඒක කෙටුම්පත් කළා නෑ කියලා කිව්වා. ඒ ආදී වශයෙන් විවිධ දේවල් කියන්න පටන් ගත්තා. නමුත් ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීරණය කවුරු හරි කෙනෙක් කියුවොත් ඒ කෙනාට බොහොම පැහැදිලිව දැනගන්නට පුළුවන් මේ 19 වෙනි සංශෝධනය කියන කිතා පැහැදිලි නිශ්චිත සහ ගැටලු සහගත නොවන සංශෝධනයක් යකිය. ඒක එමකින් විධායක ජනාධිපතිවරයාගේ බලතල විශාල ලෙස සීමා කළා. ඒ එම තත්ත්වයේ නෙමෙයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා හැටියට ජනාධිපති තරගයේ ඉදිරිපත් වෙන්න පෙර තිබුණේ. දැස් නාතරේ නොවැම්බර් මාසයේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පුවත්පත් සාකච්ඡාවක් කැඳවලා තමන් මේ පොදු අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වෙනවා කියලා පළමුවරට නිවේදනය කරපු අවස්ථාවේ ඔහු මේ රටට පොරොන්දු තුනක් දුන්නා. පළවෙනි පොරොන්දුව තමයි මෙම විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියන එක. ඒක තමයි රටට දුන්නු පළවෙනි පොරොන්දුව. දෙවෙනි පොරොන්දුව තමයි එතුමා මේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනවා කියන එක. සහ තුන්වෙනි එක තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා අග්‍රාමාත්‍යවරයා හැටියට පත් කරනවා කියන එක. ඔන්න ඔය පොරොන්දු තුන තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ රටේ මහජනතාවට දුන්නේ 2014 නොවැම්බර් මාසයේ. 19 වෙනි සංශෝධනයෙන් අපි මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ගොඩාක් උත්සාහ දැරුවත් ඇතරම අපි අද තියෙන එක විධායක ජනාධිපති ක්‍රමය කියන එකම කියලා කියන්න බෑ. මොකද ඒ මීට කලින් තිබිච්ච විධායක ජනාධිපති ක්‍රමයත් එක්ක සසඳද්දි මේක සැබෑ ලෙස විධායක ජනාධිපති ධුරයක් හැටියට හඳුන්වන්නත් බෑ. නමුත් 19 වෙනි සංශෝධනයේ හරහා කරපු දේවල් බොහෝ පිරිසකගේ ඇගේ කිරීමට ලක්ුණේ නැහැ. ජනාධිපතිවරයාට තමන්ගේ අභිමතය පරිදි ක්‍රියාත්මක වීමට තිබිච්ච බලතල විශාල ලෙස සීමා වන්නට වුණා 19 වෙනි සංශෝධනයත් එක්ක. අමාත්‍ය මණ්ඩලය තුල අමාත්‍යවරුන් පත් කිරීම උන්ට විෂයන් හා කාර්යයන් පැවරීම මේ සම්බන්ධයෙන් ඔහුට කළ හැකි බොහොම සීමිත දෙයයි තමන්ගේ අභිමතය පරිදි. 19 වෙනි සංශෝධනය මගින් ගෙනාපු තත්වයේ තමයි අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා කියන පුද්ගලයන් දෙදෙනා එකට එකතු වෙලා උන්ගේ එකඟතාවය ඇතුව යම් යම් දේවල් කළ යුතුයි කියන එක. එහෙම නැත්නම් මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි උද්ගත වෙන්නේ. එනිසා 19 වෙනි සංශෝධනය කියලා කියන්නේ ඒක මූල ආරම්භයක් පමණයි. ඒක නිකන් తాවකාලික සැලැස්මක් මෙතන. يعني ඒකේ තව ගොඩක් දේවල් එක පූර්ණ වීම සඳහා සිදුවන්නට. දැන් අපි භාගයයි කරලා තියෙන අතරම විධායක ජනාධිපති ධුරය අහුස ගැනීම සම්බන්ධයෙන් ඒක පූර්ණ වශයෙන් සිද්ධ කළ යුතුයි. 50යි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් 50ත් සිද්ධ කරන්න ඕන. එහෙම නැත්නම් මේ 19 සංශෝධනය අපේ ඒ කියන්නේ අපිට එහෙම නොකරොත් මේ මෑත ඉතිහාසයේ අපිට අත්දැකීම්ට මුහුණ දෙන්න සිද්ධ වුණා වූ සිද්ධ වෙච්ච වගේ සිදුවීම් තවත් ඉදිරියටත් අපිට දකින්න හම්බ වෙවි මේ ක්‍රියාවලිය සම්පූර්ණ කරේ නැත්තම්. දැන් ජම්පති ක්‍රමවත් මහත්මයා කිව්වා වගේ අපිට දැන් බල කේන්ද්‍රයන් දෙකක් තියෙනවා. මෙතෙන්දී අපි දැන් මේ අවස්ථාවේදී සිදු කළ යුත්තේ මේ රටේ ජනතාව දීපු ජනවරම අනුව කටයුතු කිරීම. මේ පාර්ලිමේන්තුවේ පමණක් නෙමෙයි. ඔවුන් මේක දීලා තියෙනවා දිග කාලයක් තිස්සේ දශක දෙකක් පමණ තිස්සේ ඔවුන් ඒක තමයි කියලා තියෙන්නේ. නමුත් අවම වශයෙන් මේ පාර්ලිමේන්තුවත් ඒක බරපතල විදිහට හිතට අරගෙන ඒ කටයුත්ත කරන්න ඕන. මේ විධායක ජනාධිපති ක්‍රමය කියන එක අහෝසි වෙන්නට උනා. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ අපි මේ සකස් කරමින් ඉන්න නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් ඒක ඇතුළත් වෙන්නට ඕන. ඒකත් ජනතාවට දීලා තියෙන පොරොන්දුව. ඒක ඉෂ්ට කරන්න ඕන. හුඟක් මිනිස්සු හිතනවා දැන් කාලෙ ගිහිල්ලා ඉවරයි, දැන් අවස්ථාව ගිලිහිලා ඉවරයි, මේක කරන්න දැන් හැකියාවක් නැහැ කියන වගේ මතයක් හුඟක් මිනිස්සු තුළ තියෙනවා. නමුත් ඒක එහෙම නෙමෙයි. පසුගිය දින 50 ඇතුළත අපි ඒකත් පාඩම් වලින් අපිට පේනවා. ඒ වගේම ඒ දින 50 අපිට ගොඩක් ප්‍රයෝජනවත්. ඒක ඇත්තටම මේ රටේ ජනතාවත් දැන් බලාපොරොත්තු වෙන ඉන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වගේම මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම. පසුගිය මාසයක කමාර ඇතුළත ඒ අපි ඉගෙනගත්තු දේවල් අපත යවන්න හොඳ නැහැ. ඒවා නිකන් අපරාධය කියලා අපිට කල්පනා කරන්න බෑ. ඒ වගේ විවිධ සංදර්ශන පැවැත්වුණ අපි දන්නවා. ඒ අපේ රටේ ජනතාව ඒ සියලු දේවලුත් දැක්කා. මේ සමස්ත ක්‍රියාවලිය තුළ බහුතර ජනතා ජන කොට්ටාසයට අයිති වෙන්නේ නැති පුද්ගලයින්ට මේ රටේ ජාතික ක්‍රියාවලිය තුළ තැනක් නැහැ කියන එක වගේ දෙයක් තිබුණා. ඇත්තටම මේක හොඳ දෙයක් නෙමෙයි. මේක හොඳ පණිවිඩයක් නෙමෙයි. ඒක 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 සංසරණයේ යුතු කාරණයක් නෙමෙයි. මේ හැම කෙනෙකු මේ රටේ පුරවැසියෝ හැටියට මේ කටයුතු වලදී ඔවුන්ගේ දායකත්වය ලබා දෙන්න ඕන. දැන් මේක මේක ඇතුලේ තියෙන දෙයක්. දැන් මේ පුද්ගලයා කොහොමද මෙතන මේ මේ කටයුත්තට දායක වෙන්නේ වගේ කියන හැඟීමක්. දකලවට ඒක වැඩි කතා බහට ලක් වෙන්නේ නැහැ. සමහරව මේක කතා බහ කරනවා. මේ දේවලුත් අපේ ජනතාව මේ පහුගිය කාලය තුල දැක්කා. දැන් අපේ ජනතාව කියන එකෙන් මම අදහස් කරන්නේ මේ රටේ මේ 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 රටේ බහුතර ජනතාව ඇත්තටම අර වගේ ජන වාර්ගික තත්වයන් පිළිගැනීමට ලක් වෙන්නේ නැහැ. සමහර දේශපාලඥයෝ විසින් මේ වගේ මත වපුරන්න හදනවා, විෂසහිත මත වපුරන්න හදනවා. නමුත් අපි දන්නවා අපි මේ දශක තුනක මහ බිහිසුණු යුද්ධයක් පහු කරලා ලැබිලා තියෙන අපිට නැවතත් ඒ කාලයට යන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ ජයග්‍රහණය අත් කරගන්න නම් එහෙම නැත්නම් ඒ තත්වය අත්පත් කරගන්න නම් මේ රටේ හැම පුරවැසියෙක්ම මොන ජාතියකට මොන ආගමකට මොන භාෂාවකට අයිති වුණත් ජීවත්වන ප්‍රදේශයකමක් වුණත් ඒ හැම පුද්ගලයෙක්ටම සමාන තත්ත්වයක් හිතුව ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕන. ඔවුන්ට මේ රටේ කටයුතු වලට සමාන ලෙස දායක වෙන්න අවකාශය තියෙන්න ඕන. කිසි කෙනෙක් රටේ දෙවනි පුරවැසිය දෙවනි මට්ටමේ පුරවැසියෝ කියලා නෑ. හැම කෙනෙක්ම සමානයි. අනේක තමයි අපේ ජනතාව විසින් වැළඳගෙන තියෙන කරුණ. ඔවුන් ඒකේ වටිනාකම දුටුවා. අනේ ඒ නිසා තමයි මම කියන්නේ මෙන්න මේ මේ සම්දර්ශනවලදී ඇතැම් අවස්ථාවලදී උත්සාහයන් දරනවා ජනවාර්ගික එහෙම නැත්නම් වාර්ගික අදහස් වපුරවමින් මිනිස්සු අතර වෛරය වපුරවන්. එනිසා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන අවස්ථාවේදී අනිත් සියලුම කරුණු අතරින් මේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් කියන එක විසඳුමක් තියෙන්න ඕන. අවුරුදු 70ක් විතර මේ දෙමළ ජාතික ප්‍රශ්නය කියන එක දිග්ගැසිලා තියෙනවා මේ රටේ. ඒ ප්‍රශ්නෙට විසඳුමක් මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එළියට එන්න ඕන. ඒක තමයි අපේ ජනතාවගේ ඕනෑකම. මේ මේ කියන එක සංඛ්‍යාත්මකව මේ රටේ ඉන්න සුළුතර ජනයාගේ මතය නෙමෙයි. ඒක මේ රටේ ඉන්න බහුතර ජනතාවගේ මතය දරනවා. ඒ වගේ ගෝත්‍රවාදී දේවල්, ඒ වගේ වාර්ගික අදහස් මේ රටේ මිනිස්සු තවදුරටත් දරන්නේ නැහැ කියන එක අපිට පැහැදිලි වෙලා තියෙනවා බෞද්ධ අධ්‍යක්ෂකම් තුල. හැම ප්‍රවේශයකම සමානයි. ඒ හැම කෙනෙක්ටම නිසි තැන තියෙනවනේ මේ රටේ. ඒ වගේම ඔවුන්ට හැකියාව සහ ඉඩ ප්‍රස්තාව තියෙන ඕන සමාන පුරවැසියන් හැටියට මේ රටේ කටයුතු වලට දායක වෙන්න. කිසි කෙනෙක් ආබාධිතෙක් හැටියට හඳුන්වන්න බෑ. ඔබ දෙමළ කෙනෙක්, පුද්ගලෙක් දෙමළ වුණොත්, මුස්ලිම් වුණොත්, හින්දු වුණොත්, ක්‍රිස්තියානි වුණොත් ඒගොල්ලෝ අඩු මට්ටම පුද්ගලයන් හැටියට සලකන්න බෑ. සංඛ්‍යාවන්ගෙන් තත්ත්වය නිර්මාණය වෙන්නේ නැහැ. සංඛ්‍යාවන් කිසි කෙනෙක්ට ඉහළ තත්ත්වයන් ලබා දෙන්නේ නැහැ. ඒක සංඛ්‍යාත්මකව ඒවා තීරණය කරන්න බෑ. ඒ පුද්ගලයෙක්ගේ ඕනෑකම සහ කැපවීම කියන එක තුළින් තමයි පුද්ගලයාට යම්කිසි තත්ත්වයක් තැනක් නිර්මාණය වෙන්නේ. අපේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ හරහා නැවත නැවතත් යලි යලි අවධාරණය කළා තියෙනවා මේ නොබෙදුණු එක්සත් කිසිසේත්ම බෙදිය නොහැකි රටක් තුල ජීවත් වීමේ අවශ්‍යතාවය උන්ට තියෙනවා කියන එක උන් පැහැදිලිව පෙන්නලා තියෙනවා. මේ නිසා අනිත් පුද්ගලයෝ මේ සූදානම සැලකිල්ලට අරගන්න ඕන. දිගු කළ තියෙන හස්තය වැළඳ ගන්න ඕන. ඒක එසේ වෙන්නේ නැත්තම් කවුරු හෝ කියනවා නම් මට මේ රටේ ජාතික කාර්යයන් තුළ තැනක් නැතයි කියලා. ඒ පුද්ගලයා රට තුල ඉඳලා වැඩකුත් නැහැ. දැන් මම මේ රටේ සමාන ප්‍රවේශයක් නොවේ නම් මාව මේ රටේ බලෙන් තමයි තබාගෙන ඉන්නේ ප්‍රවේශයක් හැටියට. එනිසා දැන් වරය තියෙන්නේ බහුතර ජනතාවතේ. අපි අපේ ස්ථාවරය බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. අපේ ක්‍රියාවන් තුළින්, අපේ වචන තුළින්, පසුගිය දවස් කීපය තුළ පවා අපි බොහෝම පැහැදිලිව මේ රටට පෙන්නලා තිනවා. අපි මේ ක්‍රියාවලියට දායක වෙන්න කැමති පූර්ණ පුරවැසියන් හැටියට මේ රටේ වෙන දේවල් වලට සම්බන්ධ වෙන්න ඒවට සහයෝගය දෙන්න කැමති කෙනෙක් අපි පෙන්නලා තිනවා. ඉතින් ඒ ඔෆර් එක එහෙම නැත්නම් ඒ අපි පෙන්නලා තියෙන ඒ ශක්තිය ප්‍රතික්ෂේප නොකළ යුතුයි. එහෙම වුණොත් මේ රටට කවදක්වත් ඉදිරි ගමනක් නැහැ. නිසා දැන් අපි දැන් මේ අවස්ථාවේ කතා කරන්නේ මේ විධායක ජනාධිපතිකමේ අහුසි කරනවා කියන බොහොම වැදගත් කරුණ. ගරු නියෝජ කතානායකතුමනි, මම මේ සභාවෙත් රටෙත් අවධානයට යොමු කරන්න ඕන. දැන් මේක ඉතාමත්ම වැදගත් දෙයක්. ඒ වගේම මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා කියන එක තිතා අත්‍යවශ්‍ය දෙයක්. මොකද ඒක ඇත්තටම සමාජ කොන්ත්‍රාත්තුවක්. ඒ සමාජ කොන්ත්‍රාත්තුවට හැම පුරවැසියෙක්ම මේ රටේ තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා අපිට තවමත් අවස්ථාව තියෙනවා. කාලය කෙටි වෙන්න පුළුවන්. නමුත් ඒක අපිට ප්‍රමාණවත් කියලා මම හිතනවා මේ කාර්යවේෂ්ඨ කරන්න. ඒ නිසා මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා අපි මේ අවස්ථාව මග නොහැරිය යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි. ඒ වගේම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ රටට හඳුන්වා දිය යුතුයි. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මේ රටේ සියලුම පුද්ගලයන්ට සමාන තත්ත්වය ඇති විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ගරු රවු ෆකීම් මැතිතුමා, ඊට පෙරාතුව ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා මුලාසනය ගන්න.
කරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, ඔබතුමා මූලාසනයේ සිටින අවස්ථාවේදී අද ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබෙන මෙම කල් තැබීමේ යෝජනාව සම්බන්ධයෙන් අදහස් කිහිපයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් මම සතුටට පත් වෙනවා. ඒ වගේම මෙම රටේ දේශපාලනය තුළ යම්කිසි අර්බුදකාරී තත්ත්වයක් ඇති කරමින් අද පාර්ලිමේන්තුව ඉතාමත්ම සාමකාමී ආකාරයෙන් රැස් වෙන අවස්ථාවක් උදා වෙලා තිබෙනවා. විශේෂයෙන්ම දින 51ක කාලයක් මෙම පාර්ලිමේන්තුව අකර්මණ්‍ය වී තිබුණා. නමුත් නැවත වතාවක් ඉතාමත්ම සාමකාමී ආකාරයෙන් රජයක් පවත්වාගෙන යාමට හැකි අවස්ථාවක් ලැබී තිබීම සම්බන්ධයෙන් සහ මෙම සටනේදී අපි සමග එක්ව සිටි සියලුම දේශපාලන පක්ෂවලටත් සිවිල් සමාජ සංවිධානවලටත් මෙම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතුයි කියන පදනමින් ඒ සඳහා සටන් කරනු ලැබූ සියලුම මහජනතාවටත් අපගේ හෘදයාංගම ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්නට මම කැමතියි.
The question.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව අද අපි සාකච්ඡා කරනවා. 1982 වර්ෂයේ ඉඳලා කලින් කලට ජනාධිපතිවරණයට තරඟ කරපු විවිධ අපේක්ෂකයින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියන පොරොන්දුව ලබා දෙමින් ජනාධිපතිවරණයට තරඟ වැදිලා තියෙනවා. ඒ වගේ මේ සෑම පත්ව ජනාධිපතිවරයෙක්ම ඒ තමන් සඳහන් කළ තමන් ලැබූ ජනවරම උල්ලංඝන වෙන ආකාරයෙන් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මෑත කාලිනව එක් ජනාධිපතිවරයෙකු 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් සදාකාලිකව මේ රටේ ජනාධිපති ධුරය දැරීමට අවශ්‍ය පහසුකම් පවා සලසගත්තා. මෙතනදී බලය තමන් වෙත රඳවා තබා ගැනීමට ඇති ගිජු බව, විශේෂයෙන්ම විධායක බලතල සඳහා තිබෙන මේ ගිජු බව නිසා ජනාධිපති ධුරයට පත් වූ සෑම අයෙක්ම එම ධුරය අහෝසි කිරීමට කටයුතු නොකර තව දුරටත් ඒ තනතුරේ ධුරය හොබවමින් සිට යලිත් වරක් තරඟ වැදීමටත් කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම තමන්ට හැකි අන්දමින් යලි යලිත් එම ධුරය හොබවන්නටත් වෑයම් දරලා තිබෙනවා. විශේෂයෙන්ම අවස්ථා දෙකකදී අපි දැක්කා විධායක ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව පාලනය කරන්න බැරි වුණා. ඒ වගේම පාර්ලිමේන්තුව වෙනත් පක්ෂයක් බලයට පැමිණියා. ඒ තුළින් බලය ද්විත්ව ස්වරූපයකින් රටේ ක්‍රියාත්මක වන ආකාරය අපි දැක්කා. එතනදී බල කේන්ද්‍රස්ථාන දෙකක් රටේ තිබුණා. අපි මේක 2001-2004 කාලයේදී අත්විඳා. එතනදී අතිගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය තමයි රටේ ජනාධිපති නියම වශයෙන් තමන්ගේ දෙවැනි වාර දුර කාලයේ දරමින් සිටියේ. එතුමියට තමන්ට එදිරිවාදී පාර්ලිමේන්තුවක් එක්ක තමයි වැඩ කරන්නට සිද්ධ වුණේ. වත්මන් අග්‍රාමාත්‍යතුමාට තමයි ඒ කාලෙත් පාර්ලිමේන්තුවේ බලය තිබුණේ. ඒ අවස්ථාවේදී මම ඒ නාටකයේදී ප්‍රධාන චරිතයක් නිරූපණය කළා. එතුමියට පාර්ලිමේන්තුවේ බලය නැති වෙච්ච නිසා අමාත්‍ය මණ්ඩලය අනෙත් පැත්තට ගියපු නිසා මට සිද්ධ වුණා මේ සභාවෙන් අනෙක් පැත්තට යන්නට. මම විපක්ෂයට ගියා. විපක්ෂයට ගිහිල්ලා කෙටි කාලයකින් රජයට බහුතරේ නැතුව ගියා. ඉන්පසුව එතුමියට පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට සිද්ධ වුණා. ඉන්පසුව එළඹුණු මැතිවරණයේදී අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක සම්බන්ධ වෙලා ඒ කාලේ තිබුණා එක්සත් ජාතික පෙරමුණ කියලා සන්ධානයක්. ඒ අයත් එක්ක එකතු වෙලා අපි ජනාධිපතිතුමියගේ පොදු පෙරමුණු රජයේ පරාද කරලා අලුත් කරන්න කටයුතු කළා. 2001-2004 කාලයේ ඒ අනුව අපි දැක්කා ඒ එක්තරා ආකාරයක සහයෝගයෙන් වාසය කරන පාලනයක් අපේ රටේ ඇති වුණා. සහජීවනයක් තමයි එතනදී අත්පත් කරගන්න වෑයම් කළේ. එතනදී විධායක ජනාධිපතිතුමාගේ පක්ෂය එක්කතකින් තිබුණා. ඇය පාර්ලිමේන්තුවේ නියෝජනය කරන පක්ෂය තිබුණා. බහුතර පාර්ලිමේන්තුවේ බහුතර තිබුණු පක්ෂය තිබුණේ ගරු රනිල් වික්‍රමසිංහ මහත්මයාට. එතනදී 2004 මැතිවරණයෙන් තමයි මේ තත්ත්වය වෙනස් වුනේ. මේ ආකාරයට සහජීවනයක් බල කේන්ද්‍රස්ථාන දෙකක් දේශපාලන පක්ෂ දෙකකට අයත් වෙලා තිබෙන අවස්ථාවක සහජීවනයක් පවත්වා ගැනීම කියන එක තමයි යලිත්වරක් අද අපි මේ අත්විඳින්නේ. මේ නාටකයේ යලිත්වරක් මම දැන් ප්‍රධාන නළුවෙක් වෙලා තිබෙනවා. වමගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පැත්තේ තමයි ඉන්නේ. අපි අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරයා බවට පත් කරගත්ත ඍජුව වක්‍රාකාරයෙන් අපි සියලු දෙනා මේ සඳහා දායකත්වය දුන්නා. ජනතා විමුක්ති පෙරමුණ පවා මේ අරගලයේදී කලින් සිටි අතිගරු මහේන්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව එමදුරෙන් ඉවත් කරන්නට වෑයම් දැරුවා. 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා එතුමා තමන්ට සියලු විධායක බලතල ආරෝපණය කර ගැනීමට කටයුතු කළා. මෙය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ඉතා බරපතල තර්ජනයක් වුණා. අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මෙවන් වාතාවරණයක් යටතේ තමයි විධායක ජනාධිපති දුරේ සම්පූර්ණයෙන්ම නැති කළ දානවා කියන පොරොන්දු ඇතිව පොදු අපේක්ෂකයෙක් වශයෙන් ඒ වගේම යලිත්වරක් ජනාධිපති දුරේ සඳහා තරඟ කරන්නේ නැහැ කියන අදහසෙන් තමයි ඒ අවස්ථාවේ මැතිවරණ ව්‍යාපාරයට එළඹුණේ. නමුත් වර්ෂයකට කලින් සිදු වූ ඒ තත්වයන් එක්ක අපිට පෙනෙනවා ඒ සිදුකල පොරොන්දුව ආපසු ගැනීමකට එතුමාන් සූදානම් වෙනවා කියා ඒ වගේම ඍජුව හෝ වක්‍රාකාරයෙන් යලිත් බලයට එතුමාගේ අදහසක් තිබෙනවා. ඊළඟ මැතිවරණයේදී යම් ආකාරයකින් අපේක්ෂකයෙක් වෙන්න එතුමාගේ බලාපොරොත්තුවක් තිබෙනවාද කියලා අපිට දැනෙනවා. ඊයේ දිනේදී ගල්මුදරේ තිබුණු රැළිය ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති විශාලතම රැළියක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදය යළිත් රට තුළ ස්ථාපිත කිරීම සමරන්නට මහා ජනකායක් එම ස්ථානයට රැස් වුණා. ඊට කලින් වැරදි ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල නොවන ආකාරයට ජනාධිපතිතුමා විසින් ඇතිකරන ලද ව්‍යාජ රජය ඉවත් කර තමයි මේ තත්වය අපි සාක්ෂාත් කරගත්තේ. එනිසා මේවර අග්‍රාමාත්‍යතුමාගේ දියුරුම් දීම හොර රහස සිදුන බවක් තමයි අපට පෙනුනේ. අවස්ථාවට මාධ්‍ය සහභාගී වුණේ නැහැ. දැන් එක් අවස්ථාවකදී මහින්ද රාජපක්ෂ මෙතුමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දෙනකොට ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දෙනකොට යන අවස්ථා දෙකේදීම මේ දේවල් මේ ආකාරයට සිද්ධ වුණා. ඒ කෙසේ වෙතත් වර්තමානයේදී අපට අහන්න වෙන ප්‍රශ්නයක් තමයි මේ ආකාරයට බලයේ කේන්ද්‍රස්ථාන දෙකක් සමගින් පොරබදමින් අපි ඉදිරියට යනවාද නැද්ද කියන කාරණාව. මෙය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඊතරම් උචිත වන්නේ නැහැ. ඒ වගේම රටේ මැතිවරණ ක්‍රමයට මේ තුල භූමිකාවක් තිබෙන බව අපි අමතක නොකළ යුතුයි. ඒ නිසා තමයි සුළුතර කණ්ඩායම් නියෝජනය කරන අපි අපේ පක්ෂ මේ මැතිවරණ ක්‍රම කියන ගැටලුවත් විධායක ජනාධිපති දුරේ අහෝසි කිරීම කියන කාරණාවත් සමගින් සමගාමීව සලකා බලන්නට අවශ්‍යයි කියලා හිතන්නේ. ඊයේ දිනේදී අග්‍රාමාත්‍යවරයා යෝජනා කරනවා දැක්කා විධායක ජනාධිපති දුරය 3/2 බෞතරයෙන් ඉවත් කරලා පාර්ලිමේන්තු පාලන ක්‍රමයකට යොමු විය යුතුයි. ඒ සඳහා විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කළ යුතුයි කියලා සඳහන් කළා තිබෙනවා. නමුත් එතුමාගේ නියෝජනායක සජිත් ප්‍රේමදාස මහතා විවෘතවම සඳහන් කරලා තියෙනවා අපි මේ රජය ඉදිරි ඔක්තෝබරේ නැත්නම් සැප්තැම්බර් මාසය දක්වා මේ රජයේ පූර්ණ ඒ කාල දුර ඒ වගේම ජනාධිපතිතුමාගේ පූර්ණ දුර කාලය සම්පූර්ණ වුණායින් පසු මැතිවරණයකට ගිහලා මේ මැතිවරණය ජයග්‍රහණය කිරීමට වෑයම් දැරිය යුතුයි කියලා අදහසක් පළ වෙලා තියෙනවා. එතකොට එක්සත් ජාතික පක්ෂයෙන්ම මේ සම්බන්ධයෙන් වෙනස් මත දෙකක් පළ වෙලා තිබෙනවා. මෙතනදී යම් ආකාරයක අපට විපිලිසර භාවයක් ඇති වෙනවා. ඒ නිසා මේ ගැටලුව ආමන්ත්‍රණය කිරීම අපට ඉතාමත් වැදගත් වෙනවා. එසේනම් අපි මෙතන බරපතල දේශපාලන ප්‍රශ්නයක් ඒ මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් තියෙන බරපතල දේශපාලන ප්‍රශ්නයට විසඳුමක් සොයාගත යුතුයි. අපි දන්නවා පළාත් පාලන මැතිවරණ වේලාවේදී ඒ වගේම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට දරු වෑයමේදී අපි බොහෝ ගැටලු වලට මුහුණ දුන්නා. දැන් පළාත් සභා 6ක මැතිවරණ පවත්වලා නැහැ. සීමා නිර්ණ කොමිසම මේ පාර්ලිමේන්තුවෙන්ම ප්‍රතික්ෂේප කරන ලැබුවා. ඒක යෝජනා කරපු ඇමතිතුමා පවා ඒකට විරුද්ධව ඡන්දය දුන්නේ. ඇත්තම මේ වගේ විවිධාකාර දේවල් අපි මේ පාර්ලිමේන්තුවේ දැක්කා. ඒ නිසා මෙතන අපිට ගැටලු සහගත තත්වයක් තියෙනවා. අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය වෙන්නේ ඊටම නිවැරදි හේතු සාධක මත විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නටයි. නමුත් එය මේ ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් සම්පූර්ණයෙන්ම වියුක්ත කරලා ඒක විතරක් ගැනීමට පුළුවන්ද? එතකොට බලයේ බෙදීම කියන කාරණාව ගැන අපි මොකද කියන්නේ? ඒ වගේම අපි මතක තබා ගත යුතු තවත් කරුණක් තියෙනවා. විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීම ජනමත විචාරණයකට යන්නේ නැතුව අපිට කරන්නට බෑ. මේ සම්බන්ධයෙන් ආණ්ඩුකම ව්‍යවස්ථාවේ තියෙනවා යම් යම් ව්‍යවස්ථාවන් වගන්ති තියෙනවා. එතනදී ශ්‍රේෂ්ඨාධිකරණය අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නයට මේ පාර්ලිමේන්තුවට තනියම 3-2 බහුතරයෙන් තීරණය කරන්නට බෑ. එය ජනමත විචාරණයකට යා යුතුයි කියලා නිර්දේශ කරන්න ඉඩ තියෙනවා. ඒ අවස්ථාවකදී සමස්ත ජනකායම්ටම අපිට මේක ඒත්තු ගන්නට වෙනවා. ඇත්තෙන්ම ආණ්ඩුකම ව්‍යවස්ථාවේ කෑලි කෑලි එහෙමහෙ කරන එකට වෙනස් කරන එකට මහජනතාවගේ උනන්දුවක් නැහැ. සමස්ත පාර්ලිමේන්තු සමස්ත ආණ්ඩුකම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය තමයි එයා ඉල්ලා සිටින්නේ. එතනදී ගැටලු සහගත සියලුම අංශ සලකා බැලිය යුතුයි. අපි මෙහෙයුම්කාරක සභාවක් පත් කරේ නිසා තමයි දැන් මේ මෙහෙයුම්කාරක සභාවේ වාර්තාව අවසන් අවධියට එළඹිලා ඒක පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙනවා. ඒක දෙමළ ජාතික සන්ධානයත් එක්කත් මේ සම්බන්ධයෙන් යම් අවබෝධතාවයකට ඇවිල්ලා පෙබරවාරි වන විටවත් මෙය පාර්ලිමේන්තුවට හඳුන්වා දීලා මේ සම්බන්ධයෙන් යම් ආකාරයක අනුමැතියක් 3-2 බහුතරයක් සහිතව ලබා ගන්නට පුළුවන්ද කියලා බලන්නට අපිට කටයුතු කරන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් විවිධ මතවාද තිබෙනවා. බාධා කිරීම නෑ. අපිට අවශ්‍ය වෙන්නේ මේක මේ ආණ්ඩුකම ව්‍යවස්ථාවට වෙනස්කම් අඳුන්වලා දෙන්න පුළුවන්ද කියලා බලන්නයි. ඒකට සියලු පක්ෂවල එකඟතාවය තියෙනවා. දැන් JVP එක කියනවා එයාලට විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය නැහැයි කියලා. සමහර අය කියනවා මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නට අවශ්‍යයි කියලා. ඒ වගේම ඇතැම් අයට තියෙනවා මේ බලය බෙදීම සම්බන්ධයෙන් ගැටලු ආණ්ඩුකම ව්‍යවස්ථාවේ. අතිගරු ජනාධිපතිතුමාට ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය හරහා විනිසුරන්පත් කිරීම ගැනත් යම් යම් ප්‍රශ්න තිබෙන බවක් අපට පෙන්ලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඡන්දය ලබා දීලා ඒක අනුමත කරලා තිබෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් යම් යම් පැමිණිලි තිබෙනවා. ජ්‍යෙෂ්ඨතම විනිසුරන්ට මේ හරහා අවශ්‍ය පත්වීම් ලබා දෙන්නට බැරි වෙලා තියෙනවා කියලා. විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨත්වයේ සලකා බලලා නැහැයි කියලා පැමිණිල්ලක් තිබෙනවාලු. ඇත්තෙන්ම මේ කාරණාවත් එතුමන්ව හමු වෙන්නට කියලා අපිට කැඳවුම් කරලා තිබුණ අවස්ථාවේදී අග්‍රාමාත්‍යතුමා සමගින් අපි සියලු දෙනාම එතුමාට කියන්න තිබෙන කාරණාවන් වලට සවන් දුන්නා. දැන් මෙතන රටේ දේශපාලන නායකයන් 3 දෙනෙක් සම්බන්ධයෙන් තමයි මේ කාරණා තියෙන්නේ.
විනාඩි 5ක් ගන්න පුළුවන් ඔබතුමාට.
මහින්ද රාජපක්ෂ මැතිතුමා යන අය තමයි මේ නායකතුමයන් තුන්දෙනා තමන්ගේ දේශපාලන අනාගතය දිහා තමයි බලන්නේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නැත්නම් වෙස් මිනිස්ටර් ක්‍රමය යාලි හඳුන්වා දීම හෝ අපි කරන කොයි දේ වුණත් එය මේ පුද්ගලයන් තුන්දෙනාගේ අවශ්‍යතාවන් මත පදනම් වෙලා කරන්නට බෑ. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන හෝ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ පෞද්ගලික දේපලක් නෙවෙයි. මේක සදාකාලික ලේඛනයක්. මෙය වන්දනීය පූජනීය ග්‍රන්ථයක්. ඒ ග්‍රන්ථය තමයි මේ රටේ පාලන තන්ත්‍රය ඒ ග්‍රන්ථය මත තමයි ගොඩනැගිලා තිබෙන්නේ. එනම් දැන් මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නය? මහින්ද රාජපක්ෂ ජන ඉදපු ජනාධිපතිතුමා කියනවා විධායක ජනාධිපති ධුරය අවශ්‍ය නැහැ කියලා. එතුමාට දැන් ඉදිරියට ආය විධායක ජනාධිපති ධුරයට තරඟ කරන්නට බෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉතාම චිත්තවේගීය නැත්තම් අතාර්කික ප්‍රචාරණ ව්‍යාපාර වලට යොමු වෙන කෙනෙක් නෙවෙයි. එතුමා ඒව විශ්වාස කරන්නේ නැහැ. එතුමා ඇත්තම පහුගේ ජනාධිපතිවරණ දෙකේදීම තරඟ කළේවත් නැහැ. නමුත් එතුමා හිතනවා රටේ බුද්ධිමත් ජනතාවට කතා කරන නායකයෙක් වශයෙන් චිත්ත වේග නැත්තම් හැංගීම් බර ආකාරයට මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්නවට වඩා එතුමා ඒකට තමයි යොමු වෙලා තිබෙන්නේ. ඒ නිසා එතුමාට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමට තමයි අවශ්‍ය වන්නේ. එතුමා කැමති පාර්ලිමේන්තුවට පත් වෙලා පාර්ලිමේන්තුව හරහා ඒ බලය ක්‍රියාත්මක කරන්න. එතුමාට අවශ්‍ය වන්නේ නැහැ විධායක ජනාධිපති ධුරය කියලා වෙනම බල කේන්ද්‍රස්ථානයක් ඇති කරන්න. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රටට පොරොන්දු වුණේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවයි කියලා. නමුත් දැන් මේ අවස්ථාවේදී එතුමා දෙවන ධුරයක් දෙවන වාරයකට යොමු වීමට අදහසක් තිබෙනවාද කියලා අදහසක් තිබෙනවා. එනිසා මේ ප්‍රශ්නය මේ පුද්ගල මේ යම් යම් තනි දේශපාලන නායකයන්ගේ අදහස් හා හැඟීම් මත තීරණය නොකළ යුතුයි. මේ තුළින් පාලනයට මොන ආකාරයේ බලපෑමක් ඇතිවෙනවද? විශේෂයෙන්ම බල කේන්ද්‍රස්ථාන දෙකක් තිබෙන විට එය කෙසේද සිදුවන්නේ? ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමය තුළ බලය වෙන් කිරීම කොයි ආකාරයට සිද්ධ වෙලා තිබෙනවාද කියන එක අනුව අපි මේක සලකා බැලිය යුතුයි. පහුගිය දින 51 මේ රටට අත්විඳින්නට සිදු වූ දේවල් වලින් අපට පැහැදිලි වෙනවා අතාර්කික ඒ වගේම හැඟීම් බර චිත්ත වේගීය ආකාරයෙන් ක්‍රියාත්මක කරන ජනාධිපතිතුමෙකුට තමන්ට අවශ්‍ය ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වර්ධන නිරූපණය කිරීම තුළින් රටේ පාලනය අස්ථාවර කරන්නට පුළුවන් කියලා අපිට පෙනුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන් 7 ඒකමතිකව තීන්දුව කළා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන උල්ලංඝනය වෙලා තිබෙනවා කියලා. එක්කතකින් අගමැතිවරයෙක් පත් කිරීමෙන් පාර්ලිමේන්තුව විසුරුව හැරීමට කටයුතු කිරීමෙන් යනාදී වශයෙන් අගමැතිවරයා සම්බන්ධයෙන් නම් මම හිතන්නේ ඒ කටයුතු සිද්ධ වුණේ අභියාචනාධිකරණයෙන්. පසුව ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඒකමතික තීන්දුව ආවේ පාර්ලිමේන්තුව විසුරුව හැරීම සම්බන්ධයෙන්. වක්‍රාකාරව පාර්ලිමේන්තුවේ බහුතරය අගමැතිවරයාගේ ඉරණම තීරණය කිරීම ගැන තිබුණේ ගැටලුව දැන් විසඳිලා තිබෙනවා. මේ සංකූලතා සියල්ලම එකම ගැටලුවකින් තමයි ඉස්මතු වෙන්නේ. අපි සිංහලෙන් කියනවා
නම් මේ ගිය දවස් 50ක මේ අරගලේ අපි කවුරුත් දැක්කේ මේකේ ප්‍රධානතම නළුව හැටියට අපේ ජනාධිපතිතුමන්ගේ ඒ උත්සාහය ඇත්ත වශයෙන් කියනවා නම් නටපු තොවිලකුත් නැහැ. බෙරේ පළුවකුත් නැහැ කියන තත්වයකට වැටුණා කියන එකයි අපි දැක්කේ. හරි. එබැවින් අපිට සිදු වෙනවා මේ ඔව් ඒකයි දැන් ඉතින් මෙහෙමනේ you attempt now it's a sagrapes
then මේක ඔබතුමන්ලා පස්ස දොරෙන් බලයක් ගන්න හැදුවා. දැන් ඔබතුමන්ලා ඉස්සරහ දොරෙන් ඇවිල්ලා විපක්ෂ නායක ධූරය ගන්න කටයුතු කරලා තියෙනවා. පස්ස දොරෙන් මේ කටයුතු කරන්න උත්සාහ කරන එක නරකයි. දැන් ඔබතුමන්ලා ඉදිරි දොරෙන් ඇවිල්ලා ඒ දේවල් කරනවා. දැන් ඔබතුමාගේ මේ උපදෙස් නිසා මම අපේ හිටපු ජනාධිපතිතුමා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ තත්ත්වයට නොවැටේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතුමාට මෙතන විපක්ෂ නායක ධූරය පවා එතුමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය පවා අන්තිමේට තේරීම් කරක සභාවකින් තීරණය කරන්න වෙන තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. මම මෙතන පෞද්ගලිකව පහර දෙන්න කැමති නැහැ. මම හිටපු ජනාධිපතිතුමාට ඉහළින්ම ගරු කරනවා. මේ අර්බුදයෙන් පස්සේ මම එතුමාව හම්බ වුණා. ඇයි එතුමා මෙච්චර කලබල වුණේ? ඔබලා එතුමා ඉතාම බරපතල දේශපාලන ගැටලුවකට මැදිහත් කරා. කලින් ප්‍රසිද්ධත්වයේ ප්‍රසිද්ධිය සම්බන්ධයෙන් ඉහළම ශ්‍රේණිගත කිරීම ලබලා තිබුණ පුද්ගලයෙක්. පසුපස දොරෙන් බලයට එන්නට වෑයම් කිරීම තුළින් ඒක අහිමි කරගෙන තිබෙනවා. මම බලාපොරොත්තු වන ඉදිරියේදී එතුමා මීට වඩා අවබෝධයක් ඇති අයගෙන් උපදෙස් ලබාගෙන තමන්ගේ කටයුතු එළඹෙන වර්ෂවලදී හොඳ විපක්ෂ නායකයෙක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ස්තුතියි. ඊළඟට උදේ ගමන්පිල මන්ත්‍රීතුමා.
ගරු මූලාසන ආරූඪ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, පෞගේ අර්බුද සමයේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමාලා කිව්වේ අපිට මේ අර්බුදය අවසන් වුණු වහම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් එතුමන්ලා මේ ගරු සභාවට ගේනවා කියලා. හැබැයි අර මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙව්ව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තිබුණු උනන්දුව ඒ දුන්න පොරොන්දු ඉටු කිරීමට නැති බවයි ඒ කිව් දේ වෙනුවට විධායක ජනාධිපති ධූරය අවෝසි කිරීම පිළිබඳ මේ යෝජනාව ගෙනීමෙන් පේන්නේ. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ විෂයවන සංශෝධනයේ සහ විධායක ජනාධිපති ක්‍රමයේ පිළිබඳ පසුගිය කාලයේ පුරාවට අපි ඇතිතරම් කතා කරා, ඇතිතරම් ලිව්වා, ඇතිතරම් වාද විවාද කළා. ඒ නිසා මම කැමති විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීමට මේ තිබෙන්නා වූ හදිස්සියේ යටි අරමුණු මොනවාද කියන එක ගැන මේ ගරු සභාවේ අවධානය යොමු කරන්න. අපි දැක්කා මේ ආණ්ඩුවට තියෙන ලොකුම බය තමයි මහජනතාවට මුණ දීමේ බය. අර බල්ලට ජලබීතිකාව හැදෙනවා වගේ එක්සත් ජාතික පක්ෂයට ජනබීතිකා රෝගය හැදිලා තියෙන්නේ. ජලබීතිකාව හැදුණු බල්ලා ජලයේ දැක්කම බය වෙනවා වගේම ජනබීතිකාව හැදුණු එක්සත් ජාතික පක්ෂය ජනතාව ඉදිරියට යන්න හරි බයයි. මුලින්ම විධායක බලය පාවිච්චි කරලා සීමා නිර්ණය වාර්තාවකට මුවා වෙලා පළාත් පාලන මැතිවරණය වසර 3කින් කල් දමා ගත්තා. ඊළඟට ව්‍යවස්ථා දායක බලයට මුවා වෙලා පාර්ලිමේන්තුවේදී පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කරලා පළාත් සභා මැතිවරණය දින නියමකින් තොරව කල් දමා ගත්තා. ඊළඟට අධිකරණ බලයට මුවා වෙලා අධිකරණයට පෙත්සම් ගහලා අපි ලබා දුන්නු පාර්ලිමේන්තු මැතිවරණයත් අහෝසි කරගත්තා. මේ සියල්ල කරගත්තත් අහෝසි කරගන්න බැරි මැතිවරණයක් තියෙනවා. ඒ තමයි 2019 ඔක්තෝබර් මාසයේදී ප්‍රකාශ කිරීමට නියමිත ජනාධිපතිවරණේ. සීමා නිර්ණය දාලා පුංචි ඡන්දේ කල් දැම්මට, සීමා නිර්ණය දාලා පළාත් සභා මැතිවරණේ කල් දැම්මට, සීමා නිර්ණය පෙන්නලා පාර්ලිමේන්තු මැතිවරණේ කල් දාන්න ව්‍යවස්ථා කිටුම්පතක් හදලා ඉදිරිපත් කළාට සීමා නිර්ණය මත ජනාධිපතිවරණයක් කල් දාන්න බෑ. ඇයි? ජනාධිපතිවරණයේදී මේ සමස්ත ශ්‍රී ලංකාවම එකම මැතිවරණ කොට්ටාසයක් වන නිසා ඒක ඇතුලේ සීමා නිර්ණයක් නැහැ. ඒ නිසා තමයි සීම කල් දමා ගන්න බැරි නම් ජනාධිපතිවරණේ අහෝසි කරලා හරි ජනතාව ඉදිරියට යෑමට තිබෙන අවස්ථාව මගහරවා ගැනීමේ කූට වෑයමක වර්තමාන ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගයෙන් යෙදිලා ඉන්නේ කියන එක අපි මේ රටේ ජනතාවට සිහිපත් කරන්න ඕනි. අපිට මතකයි අපේ ගරු සභානායක ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා නිරන්තරයෙන් කිව්ව කාරණයක් තමයි 2025 වෙනතුරු අපි තමයි බලේ ඉන්නේ. 2025 නෙවෙයි 2055 වෙනතුරු බලේ හිටියට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මැතිවර්ණ තියලා ඒ වදිනලා ඒ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට අපි ගරු කරනවා. මැතිවර්ණ කල් දමලා මැතිවර්ණ නැති කරලා තමයි බලේ ඉන්නේ. හැබැයි ඒකට තිබෙන ලොකුම බාධාව තමයි ජනාධිපතිවරණේ. අන්න ඒ නිසා ජනාධිපතිවරණේ අහෝසි කරගැනීමේ උවමනාවක් එක්සත් ජාතික පක්ෂයට තියෙනවා. ඇයි මේකට ජනතා විමුක්ති පෙරමුණ කරගහන්නේ? ජනතා විමුක්ති පෙරමුණටත් ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ඉතිහාසයේ තියෙන ලොකුම ඇනේ තමයි ජනාධිපතිවරණේ. පුංචි ඡන්දයේදී හොඳ ඡන්දයක් ගන්නවා, පළාත් සභා මැතිවරණයේදී ඒක වර්ධනය කරගන්නවා, ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණයේදී තවදුරටත් වර්ධනය කරගෙන පාර්ලිමේන්තුවේ දුරස්ථ පාලකයේ වීමේ සිහිනය ජනතා විමුක්ති පෙරමුණ වැළඳ ගන්නවා. හැබැයි පළාත් සභා මැතිවරණයයි පාර්ලිමේන්තු මැතිවරණයයි අතර මැදට පනිනවා හෙන උරා. කවුද? ජනාධිපතිවරණි. ජනාධිපතිවරණ කියන්නේ ප්‍රධාන අපේක්ෂකව දෙන්නෙක් අතර තරඟයක්. මේකදී මේ තුන්වන පාර්ශ්වවලට ඡන්ද ලබා ගන්න දුෂ්කරයි. ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභා මැතිවරණවල ගන්න ඡන්දවලින් 50%ක් විතර තමයි ජනාධිපතිවරණෙක් ගන්නෙ. ඒ නිසා ජනාධිපතිවරණ කියන්නේ ජවි පෙට තිබෙන ලොකුම ඇනේ, මූණ දෙන්න බැරි දුෂ්කරතම අවස්ථාව. 1982 ජවිපේ නිර්මාතෘ රෝහණ විජේවීර මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. 273,000 ඡන්දෙ ගත්තේ. ඊළඟට 1988 ජනාධිපතිවරණේ වර්ජනය කරා. 1994 චන්ද්‍රිකා මැතිණියට සහාය දුන්නා. 1999 ආපහු තරම් කරා. ඡන්ද 350,000ක් වගේ ගන්න පුළුවන් වුණේ. ඊළඟට ආයිනම් ඡන්ද තරම් කරේ නැහැ. 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමාට, 2010 සරත් ෆොන්සේකා මැතිතුමාට, 2015 මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහාය දීදී හිටියා. දැන් සහාය දෙන්න ගිහිල්ලා වෙච්ච දේවල් දිහා බැලුවම ජනතා විමුක්ති පෙරමුණට ජනාධිපති වර්ණයේදී ප්‍රධාන අපේක්ෂකට සහාය දෙන්න බෑ. දැන් අලි අමාරුවක වැටලා තියෙන්නේ. වර්ජනය කරන්නවත් බෑ, තරඟ කරන්නවත් බෑ, සහාය දෙන්නවත් බෑ, කරන්න විකල්ප ඉතිරි වෙලත් නැහැ. එහෙනම් ජනතා විමුක්ති පෙරමුණට අද ජනාධිපති වර්ණයේ සම්බන්ධයෙන් ගත හැකි එකම විකල්ප වෙලා තියෙන්නේ මේ මල ඇනේ අවෝසි කර ගැනීම පමණමයි. එහෙමනම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා මොකද්ද ගේන්න හදන්නේ? මේ පාර්ලිමේන්තු ක්‍රමය කියන හැම රටේම පාර්ලිමේන්තු තියෙනෝනේ. වෙස්මිනිස්ටර් ක්‍රමය කියන ව්‍යවස්ථා දායකයේ ඇතුළෙන් විධායකයේ බිහි කර ගැනීමේ ක්‍රමය. ගරු මුලාසන අරූඪ මන්ත්‍රීතුමනි, 1215 මැග්න කාටා කියන ගිවිසුම එංගලන්තේ බිහිවීමෙන් තමයි මේ පාර්ලිමේන්තු ක්‍රමය පළවෙනි වස්තු බීජය ඇති වෙන්නේ. එතන ඉඳන් එංගලන්තේ ප්‍රභූවරුන් රජතුමත් එක්ක කර නිරන්තර බලාරගලයේ ප්‍රතිඵලයක් විදිහට ක්‍රමානුකූලව රජතුමාගේ බලය අගමැතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලයට ගියා. අවසානයේදී සිද්ධ වුණේ රජතුමා නාවික චරිතයක් බවට පත් වුණා. අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයට සම්පූර්ණ විධායක බලය ලැබුණා. මේ වෙස්මිනිස්ටර් ක්‍රමය තමයි ලෝකයේ පුරා රජවරුන් ඉතුරු වෙලා ඉන්න පෘතුගාලය, ස්පාඤ්ඤය, ජපානය, තායිලන්තේ මේ හැම රටකම ක්‍රියාත්මක වෙන්නේ. බ්‍රිතාන්‍යය තමන්ගේ යටත් විත්වලට නිදහස ලබා දෙද්දී තමන්ගේ වෙස්මිනිස්ටර් ක්‍රමය ඒ රටවලට හඳුන්වලා දුන්නා. අපි තණ්හානුකාරයෙන් මේ යටත් විත්ව මානසිකත්වයෙන්ද මේ ක්‍රමයේ පිටිපස්සෙන් ගමන් කරනවා. මේක ලෝකයේ තියෙන නොදියුණුම ක්‍රමයක්. මේක එංගලන්තේ රජාව තමන්ගේ ව්‍යවස්ථා ආකෘතිය තුළ ඔබා ගැනීමට හදාගත්ත ක්‍රමයක්. එහෙම මිසක් ජනතාවාදී ක්‍රමයක් නෙවෙයි. අද ලෝකයේ තියෙන ජනප්‍රියතම මැතිවරණ රාජ්‍ය ව්‍යුහය ක්‍රමය වන්නේ විධායක ජනාධිපති ක්‍රමය මිස අන් කිසිවක් නොවේ. විධායක ජනාධිපති ක්‍රමය ලෝකයේ රටවල් 95ක තිබියදී වෙස්මිනිස්ටර් ක්‍රමයේ තියෙන රටවල් 44ක පමණයි. ඒ වගේම ලෝකයේ ප්‍රවණතාවය වෙලා තියෙන්නේ වෙස්මිනිස්ටර් ක්‍රමය අත්හරිමින් විධායක ජනාධිපති ක්‍රමයට අනුගත වීමයි. ලෝකයේ විධායක ජනාධිපති ක්‍රමය නම් ජනප්‍රියම ක්‍රමය. ලෝකයේ රැල්ල තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය වැළඳ ගැනීමට නම්. ඇයි මේ ලංකාවේ විතරක්? ගරු මුලාතරණයට මන්ත්‍රීතුමනි මං හිතා විනාඩි 10ක් වුණා හතරට පටන් ගත්තොත් හතරට විනාඩි 5ක් තියලා පටන් ගත්තේ හරි මට විනාඩි 3ක් දෙන්න මයික් වෙන ඉවර කරන්න එහෙමනම් මං කියන්න උත්සාහ කරේ මේක මෙතරම් ජනප්‍රිය ලෝකේ පුරාම ජනප්‍රිය මේ ක්‍රමය ලංකාවේදි විතරක් එපා කියන්නේ ඇයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු කියන සටන් පාඨේ සමස්ත ලෝකෙම්ම ලංකාවේ විතරක් තිබෙන්නේ ඇයි විධායක ජනාධිපති ක්‍රමේ පීඩාකාරී නම් විධායක ජනාධිපති ක්‍රමේ මර්ධනකාරී නම් එයින් වඩාත්ම පීඩාවට පත්ව තිබිය යුත්තේ ඇමරිකාවයි ඇමරිකාවේ විධායක ජනාධිපති ක්‍රමය මේ වන විට වසර 230ක් ක්‍රියාත්මකයි ඇමරිකාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු කියලා උද්ඝෝෂණයක් තබා කෙඳිරිල්ලක්වත් නැහැ ඇයි අපේ රටේ ප්‍රශ්නේ තමයි විධායක ජනාධිපති ක්‍රමේ ක්‍රියාත්මක කළ තියෙන ආකාරය වැරද්ද එහෙම මිසක් විධායක ජනාධිපති ධූරයේ වැරද්දක් නෙවෙයි දැන් අපේ ජයම්පති වික්‍රමරත්න මැතිතුමා මතක් කරා ආචාර්ය එන්.එම්. පෙර මැතිතුමාගේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විවේචනාත්මක විශ්ලේෂණයක් කියන පොත් පිංච ඒ පොතේ 78 ව්‍යවස්ථාව විවේචනය කළා තියෙනවා 78 ව්‍යවස්ථාව විධායක ජනාධිපති ක්‍රමයේ විකෘතියක් කියලා අපිත් පිළිගන්නවා අපි කියන්නේ ඒ නිසා මේ විධායක ජනාධිපති ක්‍රමය සැබෑ විධායක ජනාධිපති ක්‍රමයේ ක්‍රියාත්මක කිරීම සඳහා 78 ව්‍යවස්ථාව නිසි අයුරින් සංශෝධනය කරන්න ඕනි අපේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියන්නේ ඇමරිකාවේ ජනාධිපතිවරයාව සෙනෙට් කමිටු වලට කැඳවලා ප්‍රශ්න කරන්න පුළුවන් එතකොට ඇමරිකාවේ ජනාධිපතිතුමා දන්නවා තමන් ගන්න තීරණයක් සෙනෙට් කමිටුව මගෙන් ප්‍රශ්න කරන්න ඉඩ තියෙනවා මම තාර්කික තීන්දුව වලට එළඹෙන්න ඕනි සාක්ෂි සහිත නිගමන වලට එළඹෙන්න ඕනි ප්‍රශ්න කරොත් මට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනි ඒ වගේම ඇමරිකාවේ ජනාධිපතිවරයා අධිකරණයට ගෙනියන්න පුළුවන් මෑත කාලේ අපි දැක්කා බිල් ක්ලින්ටන් ජනාධිපතිතුමා ජනාධිපති ධූරයේ ඉන්නකොට තමන්ට ලිංගික හිරියර කළාය කියලා මොනිකා ලෙවින්ස් කියලා පෝලා ජෝන්ස්ලා ජනාධිපතිතුමාව අධිකරණයට ගෙනියලා ප්‍රශ්න කෙරෙව්වා ඒ නිසා එවැනි ක්‍රමයක් අපේ රටේ ඉඩ නැහැ මෙතුමාලා 19 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට ලබා දීලා තියෙන මුක්තිය ඉවත් කරනවා කිව්වට ඒක සිද්ධ වුණේ නැහැ ඒ වගේම ජනාධිපති ධූරයේ යම් යම් අත්නෝමතික බලතල තිබෙනවා ඒව වෙනස් කරන්න ඕනි. ඒ නිසා අපේ මතය වන්නේ විධායක ජනාධිපති ක්‍රමය මේ රටට අවශ්‍යයි. ඒ රැකගත යුතුයි. මේ 78 ව්‍යවස්ථාවේ තියෙන අඩුපාඩු සංශෝධනය කරලා විධායක ජනාධිපති ක්‍රමය ප්‍රතිසංස්කරණයට ලක් කිරීම තමයි සිද්ධ විය යුත්තේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 2010 මැතිවරණ ප්‍රකාශනයේ 2015 ජනවාරි ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රකාශනයේ 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රකාශනයේ මේ සියල්ලම තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා නෙවෙයි විධායක ජනාධිපති ක්‍රමය සුදුසු පරිදි සංශෝධනයට ලක් කරන්න කියන කාරණේ අපි එදත් සිටියේ ස්ථාවරේ අදත් ඉන්නේ ස්ථාවරේ ඒ ස්ථාවරේ කිසි මොහොතක අපි වෙනස් කරලා නැහැ ඒ වගේම අපි සිහිපත් කරන්න ඕනි කරු කතානායකතුමනි මගේ මේ කාලයේ අවසන් නිසා මම මේක කෙටියෙන් කියනවා විධායක ජනාධිපති ක්‍රමයේ ජනප්‍රිය වෙලා තියෙන අය කියන එක බලය වෙන් කිරීම කියන න්‍යාය ඩොක්ටරින් ඔෆ් සෙපරේෂන් ඔෆ් පවර්ස් විධායක ව්‍යවස්ථාදායක සහ අධිකරණයේ කියන එක වෙන වෙනම ස්වාධීන ආයතන තුනක් වෙන්න ඕනි දැන් ඇමරිකාව වගේ රටවල පූර්ණ ජනාධිපති ක්‍රමයේ ක්‍රියාත්මක වෙද්දී සැබවින්ම වෙන් කරලා තියෙනවා අපේ රටේ විධායක ජනාධිපතිවරයා ස්වාධීනව පත් වෙන නිසා පාර්ලිමේන්තුව පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ පාලනය කිරීම අවශ්‍යයි. පාර්ලිමේන්තුව ඉස්රෝ ආයරීමේ ජනතා ජනාධිපතිවරයාට බලය ලබා දීලා තියෙන්නේ. පාර්ලිමේන්තුව දේශද්‍රෝහි වෙනවා නම් පාර්ලිමේන්තුව ජනවරමට පටහැනිව ක්‍රියාත්මක වෙනවා නම් විස්රෝ ආයරීමේ බලය ජනාධිපතිතුමාට තිබෙන්න ඕනි. විස්රෝ ආයරියම මන්ත්‍රීවරු යන්නේ ආපහු ජනතාව ළඟට. ජනාධිපතිතුමා ගත්ත තීන්දුව වැරදි නම් ආණ්ඩුව කරගෙන ගිය ජනතාවට උවමනා දේ නම් ආණ්ඩුව කරගෙන ගිය වැඩපිළිවෙල පිළිබඳ ජනතාව සතුටුයි නම් ජනතාව මොකද කරන්නේ හිටපු අගමැතිතුමා ඇතුළු ආණ්ඩුවට තිබ්බටත් වඩා ලොකු ජනවරමක් දීලා පත් කරලා එවනවා මේ රටේ ජනාධිපතිවරු දෙවර පාර්ලිමේන්තුවේම විසුරු ඇරියා චන්ද්‍රිකා මැතිණිය 2000 සන්දාන ආණ්ඩුව විසුරු ඇරියා ජනතාව තීරණය කළා ඔව් හරි මේ ආණ්ඩුව ගෙදර යා යුතුයි කියලා එක්සත් ජාතික පක්ෂයට බලය දුන්නා චන්ද්‍රිකා මැතිණිය නැවත වතාවක් 2004 පාර්ලිමේන්තුව ඉසුරුව හැරියා ජනතාව තීන්දුව හරි අපිටත් ආණ්ඩුව එපා වෙලා හිටියේ කියලා ඒ ආණ්ඩුව ගෙදර යවලා එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය දුන්නා. ඒ නිසා ජනාධිපතිවරු මේ බලය පාවිච්චි කරපු සෑම අවස්ථාවකම පාවිච්චි කිරීම ජනතාව විසින් අනුමත කරලා ජනාධිපතිට තිබිය යුතු නිවැරදිව තීන්දුව ගන්න බලයක් විදියටයි ඓතිහාසිකව ඔප්පු කරලා තියෙන්නේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ රටේ ප්‍රධාන විපක්ෂය, මන්ත්‍රි දුර 97ක් ඉන්න විපක්ෂය කතා කරන්න වෙන් කළ මේ සමස්ත පැය තුනක විවාදේ විනාඩි 10ක්, එයාගේ මගේ සහෝදර මන්ත්‍රීතුමාට විනාඩි 5යි විනාඩි 15ක් වීම ගැන අපි අතිශයින්ම කනගාටුවත් කලකිරීමත් ප්‍රකාශයට පත් කරමින් විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කර පවත්වා ගැනීම ජාතික අවශ්‍යතාවයක් කියන එක සිහිපත් කරමින් නියඳ
වෙනවා.
මාධ්‍ය සභාපතිමනි, අපි උද්‍යෝගමන් පිළ මගේ මිත්‍ර මගේ තිබිච්ච බුද්ධ ශාසන ඇමතිකම උදුරගත්ත මගේ මිත්‍ර මම බොහොම ආදරේ. ඉතින් එතුමා කල කතාවේ මන්ටියකට උත්තර දෙනවා. ඔබතුමා දැන් මෙතනදී කිව්වා විධායක ජනාධිපති ක්‍රමය හොදා කියලා. ඔක ඇති කෙරුවේ අපි එක්සත් මමත් ඒ පාර්ලිමේන්තුවේ තියෙන ජයජම එතුමා කිව්වේ ගෑණි මිනිහා ගන්න මිනිහා ගෑණි කරන්න බෑ කියන කිතරයි. ඔබතුමා පොඩක් අනේ ඉන්නකො ටිකක් අනේ මගේ යාළුවානේ අනේ එහෙම දුවන්නේ නැහැ බුද්ධ ශාසන ඇමතිවරු එහෙම දුවන්නේ නැහැ. ඉන්නකො ටිකක් අයි පයින්නේ අනේ ලැජ්ජයිනේ මම සිවුරක් දෙනවානේ ඉන්නකො ටිකක් මගේ මිත්‍රයා මම ඔයාට ආදරේනේ ඔයා ඩාලින් වගේ මම ඔයාට ආදරේ පොඩ වාඩි වෙන්නකො ටිකක් එන්න හරි ගරු සභාපතිතුමනි මෙතුමාට මම ගරු කරන ඉතින් මේ වෙලාවේ මේ 2005 පාර්ලිමේන්තු ඡන්දය මහින්ද රාජපක්ෂ මහත්මයා චන්ද්‍රිකා විසුරුවා හැරලා එක්සත් ජාතිපක්ෂ රජය ගරු සභාපතිතුමනි එදා ගිවිසුමක් ගැහුවා ප්‍රභාකරණික. මොකද ගිවිසුම මම දන්නවා. ඒ ගිවිසුම තමයි ප්‍රභාකර මතකයේ ඔබතුමාත් මේ මාජනියෝතියෙක් එදා පෑවිසියදින ඉස්සලා කිව්වා ප්‍රභාකර දෙමළ ජනතාවට උතුරේ දෙන්නපා ඡන්දය රනිල් කපටියා රණියල් බානක මිනිහා කියලා සිංහල ජනතාව දෙමළ ජනතාවට කිව්වා රණිල් දෙන්නපා කියලා. එක්කෙනෙක් ඡන්දය දැම්මා කියලා ඇඟිල්ල කපුවා මතක ඇති ප්‍රභාකරන්ගේ ඒක දාලා. එදා ඒ නඩුව අලස්ලාගේ යනවා අධිකරණේ මම කතා කරන්නේ මිලියන 800ක් දුන්නේ ඒකේ. අන්න එහෙමයි එදා දින්නේ මහින්ද රාජපක්ෂ දින්නේ. එනතු දින්න නෙමෙයි ඒක. කපටි වංචාවක් කළේ. එහෙම කරපු තැනක අද විධායක ජනාධිපති අපි දැක්ක මේ පහුගිය මේ දින 50 අවුරුදු එකමාරක් අපේ රට ආර්ථිකයට පස්සර බෑවවා. ලෝක සංචාරකයින්ට ලෝක ජාතික සංවර්ධ සංචාරක ජාත්‍යන්තර සංවිධානය කිව්වා ලෝකේ යන්න හොඳම රට ලංකාව කියලා මේ හිම කාලේ නොවැම්බර් දෙසැම්බර් කාලේ. ඒක විනාශ බව වුණා. බිලියන ගණන් අපේ බෑ වුණා. ගමේ පොලේ මිනිසුන්ගේ මේ දේව ශාපයක් වුණා. කඩේ සල්ලි ටික නැතුව ගියා. මිනිසුන්ගේ සාක්කි නෑ සල්ලි නෑ. පුදුම ශාපයක් කියලා මිනිස්සු අඳුන් ගොඳ වෙලා බලාගෙන හිටියා. විධායක ජනාධිපති ක්‍රමය සීමාවක් කළ යුතුයි කියන එක මම පැහැදිලිව කියනවා මේ වෙලාවේ. කරු සභාපතිතුමනි, ඉතින් මේ අපේ කරු මන්ත්‍රීතුමා අධිකරණය ගැන ප්‍රෙසිඩන්ට් නික්සන්ගේ ජනාධිපති කිව්වත් කෙරුවා ඉම්පීච්මන්ට් එකකින් ටෙලිෆෝන් ටැප් කළා කියලා. ඒ ඇමරිකාවේ තියෙන අද අපේ රටේ ජනාධිපතිව විද අධිකරණ ගෙනියන්න බෑ ඇත්ත. නමුත් අධිකරණයේ අර අපේ ගරු මන්ත්‍රීතුමා පෙන්වුවාගේ මහින්ද රාජපක්ෂ මහත්මයායි වර්තමාන ජනාධිපතිතුමා තමයි අර හත් දෙනා එක්ක මිනිස්සු අධිකරණ විනිශ්චය මණ්ඩලයේ හිටියේ දෙන හත් දෙනා. අපි අධිකරණ ගරු කරනවා. 19 සංශෝධනය නොගෙනානවා නම් මොකද වෙන්නේ ගරු සභාපතිනි? ශිරාණි බණ්ඩාරක මැතිනිය එදා අග්‍රමිනිස්කාරතුමිය අයි දිවි නැගුම පනත අනුමත කෙරුවේ නැහැ කියලා බැසිල් රාජපක්ෂ මේකට විරුද්ධව මෙයා කරලා ඒක ප්‍රතික්ෂේප කළා කියලා අන්තිමට ගෙනල්ලා මෙතන බොහොම ඉතාමත්ම කඩකාඩු හිතුණා මට. එදා අධිකරණ පද්ධතියට කරු නිගරුව ඉතිහාසයේ ශිරාණි බණ්ඩාරක මැතිනිය එළි වෙනකන් මේ නඩු කියනවා කියලා අපේ අනුරාපා මැතිතුමාව එමෙතුමාව සභාපති කරලා කමිටුවක් ඒක පුද්ගලික කමිටුවක් ඇදිලා එදා එතුමියගේ අග්‍රවිචාරකම නැති කෙරුවා. 19 සංශෝධන පිළිසෙදෙන තමයි ස්වාධීන කමිෂන් ඇති වුණේ. ඒ ස්වාධීන කමිෂනින්ද පිසෙදෙන අද ස්වාධීන විදියට ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කළ අපේ මෛත්‍රීපාල සිරිසේන ජනරජතුමා පත් කළ විනිශ්චයකාරතුමාලා නියත්‍යානුකූල පාර්ලිමේන්තුව බනත තුල අන තීන්දුව දුන්නා. එහෙනම් පාර්ලිමේන්තුව උත්තරීතරක් විදියට වේතන ව්‍යවස්ථාදායක විදියට ඒ විදියට අදයි අපි මේ දෙන්න සහයක් ජනතා විමුක්ති පෙරමුණ ගැන විශේෂ සංශෝධනයේ විශේෂ සංශෝධනයක් ගේන්න ඕන යම් සංශෝධන අපි ඔක්කොම එකහුවලා හදන්න ඕන. ඒ ගේන්න මොකද මේ රටේ අපි දැක්කා ඒ යුගයෙන් යුගය විදායක ජනාධිපති ක්‍රමයේ තුල සමහරු පිස්සෝ වගේ හැදිලා පිස්සුව විදියට වැඩ කරලා රට විනාශකාරී මේකෙන් අයත හම්බ කරමුලු මේ රට දූෂණ වංචා වහගෙන ගෙන ගිය ආකාරුත් අපි දැක්කා. ඒ නිසා මෙතනදී ආණ්ඩුක ව්‍යවස්ථාවේ මේ විශේෂ සංශෝධනයෙන් මම හිතලා ප්‍රාර්ථනා කරනවා නවතිවි කියලා. අයි එහෙම මම කියන්නේ. කරු සභාපතිතුමනි ඉන්දියාව මහා ලංකාව වගේ 50 ගුණය ලොකුයි. ඉන්දියාව 41.47 නිදහස ලැබුවේ. අපි නිදහස ලැබුවේ 48. අපි 48. අපේ රටේ ඉන්දියාවේ අම්බේඩ්කර් මැතිතුමා කියන්නේ ඉතාමත්ම ඉන්දියාව තරම් දරුණු විදිහේ කුලහීන තත්ත්වයක් තියෙනවා ඉන්දියාවේ. අම්බේඩ්කර් මැතිතුමා එදා තමයි ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටියේ ඉගෙන ගත්ත කෙනෙක්. එතුමා ඒ ඉන්දියාවේ මේ අධ්‍යාපන ලැබූ ඔක්ස්ෆර්ඩ් එකේ ලැබූ එතුමා ඒ කුලහීන ප්‍රශ්නයකින් සමාජයේ කොංගලීටි පලාතක ඉන්දියාවේ එතුමා ප්‍රාන්තයේ නායකයා. ජවහර්ලාල් නේහරු පළනි අගමැතිතුමා කෙලින්ම අම්බේඩ්කර් මැතිතුමාව පත් කෙරුවා අධිකරණ මැති විදිහට. ඉන්දියාවේ අදත් 47 ඉඳලා එක ව්‍යවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ. අපි 21 ගේනවා. මේ කුඩා දූපතේ දේශපාලක විදිහට මතමන්ගේ මතයට අරගෙන මේක මේ නවත්තනම විහිළුව. මේ විහිළුව නවත්තලා සදාකල් මම ප්‍රාර්ථනා කරනවා විශේෂ සංශෝධනයක් මෙතන නැවතිලා රටක් දියා බහිදියට හිතලා රටක ව්‍යවස්ථාවක් විදිහට මේ පාර්ලිමේන්තුවේ උත්තරීතරකම තියාගෙන යන්න. මම පැහැදිලිව කියලා දෙන්න. මම මේ සභාව නවතත් කියනවා. පාර්ලිමේන්තුවක උත්තරීතරකම තියෙන්නේ මේ ඇඳුමෙන් නෙමේ කරු සභාපතිතුමනි. අයිසක ජනතාව පත් කරලා එවන මේ පත් කළ මහජන හිතුව මහජන සේවකයෝ පාලකයෝ නෙමේ අපි සේවකයෝ. අපේ පක්ෂේ වෙන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂේ. එවන රිල් පක්ෂේ බුල මෛත්‍රීපාල උන්නාගේ වෙන්න පුළුවන්. පෝට් වෙන්න පුළුවන්. ජේපී වෙන්න පුළුවන්. ටීඑන් එක වෙන්න පුළුවන්. දූෂණ වංචා කරලා තියෙනවා නම් මේ ඔක්කොම අධිකරණ ගේන්න ඕන. අපි ජනතාවට වරුන්දා දුන්නා මෛත්‍රීපාල රජේ එදා අපවත් කර දී තුමාව 82. අවුරුදු 3 හමාරක් අපිට බැරි වුණා නියම අධිකරණෙන් එහා වෙනත් ක්‍රමයක් දෛනික අධිකරණ ක්‍රමයක් ගේන්න. ඒකට ඉතිහාස අධිකරණ මැති විජේදාස රාජපක්ෂතුමා. ඒක කැබිනට් එකේ මම කතා කරන්නේ ඒකන. මමමයි ප්‍රශ්න ඇදලා ගත්තේ. ඒ වෙලාවේ තලදා මිතුමේව පත් කෙරුවා. තලදා මිතුමේව පත් කරලා අන්න දෛනික අධිකරණයක් දැන් පටන් ගන්න දිනවා. එහෙනම් මම එකක් කියනවා අපි තෘප්තිමත් වෙන්න බෑ. අපේ රජයක් විතර නැවතත් නීජනකල අධිකරණයත් කතානායකතුමා මහා එඩිතරව පාර්ලිමේන්තුවේ නීජනකල ව්‍යවස්ථාව අනුව තීරණ එඩිතරව එතුමාට පහර දෙදී ඒ ගහපු මිරිස් කොඩු මම මෙතන දෙවෙනි පුටුවේදී මෙතන ඉන්නේ මංගල ඒ ගහන පාරවල් ආලාමිල එඩිතරව මුරු දෙමින් කතා නැතුවට මෙහෙන් ඉන්න බෑ පුටුවේ වාඩි වෙලා. එතුමාට ගහපු පාරවල් ඔක්කොම ඇහැට වැදිලා පොලිස් නිලධාරීන් ඒත් බලල කඩන්න නැතුව කතා නැතුව අරස්ත කරමින් ක්‍රියා කරපු ආකාරයේ ඒ ඉතිහාය මේ ඔක්කොම ජනත් අපේ මිත්‍ර මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙතන ඉන්නවා උතාත් ඉන්නවා බලාගෙන. ඒ ගහද්දී මම දැක්කේ මොකද්ද රතු පාට ඩැයි වගේ දෙයක් වතුරත් එක්ක එනවා. මම දැක්ක කොප්පලි වතුර ගේනවා සේවක මාතුණු කියලා ගේනවාගෙන ඊළඟට ගහනවා අර ආලාමිලාට. මම දැක්ක රතු පාට ඇටට මං හිතුව ඩැයි කියලා. මම මෙතන ඉඳලා දෙවනිය පුටුවේ මට ඉන්න බයයි. මට තේරුණා ගහන පාරවල් මෙහෙම රාඩහාමිල ඔතන ඉන්නේ. මම ආවේ හැටම මෙන්න මෙතෙන්ට අපේ විජේදේහරත් මැතිතුමායි අනුරසිල් මැතිතුමාගා මේක බලන ඉද්දී මට වැදුනේ මහබත්තුමාගේ ඉස්ලාම් භක්තියකින් පොතෙන් මට ගැහිවේ. ඉස්ලාම් ජනතාවගේ මහබත්තුමාගේ පොත මට කෝරන් පොත ගැහිවේ. මෙතන වැදුනේ මගේ බඩට. ඒකම ආවා ගැහිවේ මොකද මිරි දගාස් කල වැදුනා. මම දන්නේ මට වේදනාවත් එක්ක අස්තක අඳ වුණා වගේ දැන් මම පොඩි ඔපරේෂන් උත් කරන්න වෙලා තියෙනවා. ඒකටත් මට කරන්න වෙලා තියෙනවා. ඒ ගැහුවේ මිරිස් කුඩු වතුර. එහෙනම් මේ නින්දිත නීච ඔක්කොම අපේ කතාහෙන තුමා කරුජ මෙතුමාට මගේ උපහාරි පුද කරනවා. ප්‍රජාතන්ත්‍රවාදයෙන් තුමායි. ඒ නිසා මේ ව්‍යවස්ථාවල විතර නෙමෙයි දැන් නඩු ගන්නවා ඔක්කොම කරනවා. ඒ ඔක්කොම කැමරා ගත්ත වීඩියෝ තියෙනවා නඩු ගන්නවා. ඒ ඔක්කොම ගන්නනවා. අනාගත පත්වෙන මන්ත්‍රීවරු හොඳ පිරිසුදු මන්ත්‍රීවරු විදියට මේ සභාවේ හැසිරෙන්න හැදෙන්න මෙයා එන්න ඕන. ඒවා ඔක්කොම එයි. එන දේවල් අපි අධිකරණය කරන්න ඕන. මම කාගවත් වෛරයක් කාගවත් නැහැ. නමුත් කතා නැහැ සභාපතිතුමනි. එහෙනම් අපි මේ අද පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්නේ මෙතන ඇවිල්ලා පෙන්ෂන් එක ගන්න. මට පුළුවන් ඉන්න දෙක් කරන්න කාටවත් මේ සභාවේ නැහැ. ඇයි මම හත්තාතේ පත් වෙලා දිසාමති වෙලා කුරුණෑගල 48 ඉන්දුලංකා ගිවිසුම එක වයඹට ප්‍රධානමති වෙච්ච කෙනෙක්. ඒ වයඹ ඇයි මම ගියේ? මම එලා තවකට ඩිවිෂනක් තියෙනවා. මම ගියේ අලුත් සංකල්පයක් පළාත් සභා ක්‍රමය තුළින් දිසාමති අධ්‍යක්ෂකිනුත් එක්ක වයඹ මම බැබලෙව්වා. ඊළඟට 98 චන්ද්‍රිකා රජ භයානක කාන්තාව නිර්වස්ත්‍ර කරලා ඡන්දෙ පෙට්ටි බිරුවා පළාත් සභාව ඡන්දෙ. මම පක්ෂේරුවෙන් ගියේ පක්ෂේ රනිල් වික්‍රමසිංහ ඇතුළු දිවංගත ගාමිණී අතුහරලා ඒ ඔක්කොම මගෙන් ඉල්ලුවා ඇවිල්ලා UNP දිනවන වයඹ මැතිවරණ ඉන්න කියලා. ඒ ඡන්දෙ ඉඳ මම අවුරුදු ගණන් ගෙදර හිටියා. අයි ගෙදර හිටියේ ඡන්දෙ උදුරගත් ඉඳ ඡන්දදායකයාගේ. එහෙනම් මේ සභාවේ මට තියෙන අයිතියක් මට ඇඟිල්ල දික් කරලා කතා කරියාගේ මේ සභාවේ ඕන කෙනෙකුට. කාටවත් මට ඇඟිල්ල දික් කරලා චෝදනාවක් කරන්න බෑ. මේ සභා උත්තර දෙකම තියා ගන්නවා. එහෙනම් දෛනික අධිකරණ මේ රජයේ රනිල් වික්‍රමසිංහ දැන් අපේ පක්ෂයේ මේ රටේ නායකයලා ඉන්නවා. අපි දෑවන්ත එක්සත් පෙරමුණක් අපි හදනවා. එන වහාම මේ මහබැංකුවේ වෙච්ච වංචාව කියලා කතා කරනවා. මම සභාගත කරනවා. නවත් කබ්‍රාල්ලා මෙතන බිලියන 300 ඒ වෙච්ච 300 ගා නෙමෙයි බිලියන 1000කට වැඩිය 1900 2007 ඉඳලා ගරු සභාපතිතුමනි රාජපක්ෂ යුගයේ ඉඳලා නවල් කබ්‍රාල් මහබැංක අධිපති කාලේ ඉඳලා ග්‍රීසියට දුන්න නොයෙකුත් වංචාවල් බිලියන 1000කට වැඩි වෙලා තියෙනවා. මේ ඔක්කොම වංචාවල් දෛනික අධිකරණ තව දෙක තුනක් දානවා කියලා පොරොන්දු වුණා. කෙරෙන්න ඕන. මම එතන ඉන්නේ. මම මොකද අවුරු තුනක් බලලා සරත් අමුණු මෙතුමා ඒ වෙලාවේ අසංගත්ත මගෙනුත් අපි අපෙන් මොකටද වෙනව ඒ දෙක කියන්නේ පහ කුරුළුද හිමි ගන්නෙ
නෑ නෑ නෑ
හරි මේ වෙලාවේ සරතමුණ මෙතුමා අපේ අසංගත්ත දෛනික අධිකරණයක් වෙනම විශේෂ අධිකරණයකින් නඩු අහන්න නීතිපති කිව්වා තුමා කිව්වා එහෙම බෑ දහනමට සංශෝධනය තුල අධිකරණය තුල දෛනික හඬකක් කරන්න බලන් කියලා. නමුත් අවුරුදු තුන ආභාරක් කරන්න බැරි වුණා. අන්න එතනදී මම ඇද්දේ මම විජේදාස රාමසිංහතුමා එක්ක තරහක නෙමෙයි. මම ඇහුවා මොකද්ද මේකේ අපි ඇයි මේ අහන්නේ? විජේදාස රාමසිංහතුමා කෙලිම කිව්වා ජනාධිපතිනි සිවිල් නඩු ඒජිස් ඩිපාර්ට්මන්ට් එක නීතිපති දෙපාර්තමේන්තුවේ තියෙනවා 18000ක්. මේ වහන නැතුව මේ නඩු අහන්නද කියන්නේ කියලා කිව්වා. ඒ වෙන ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයේ ඔක්කොම නිස්සබ්ද හිටියා. ඊළඟ සතිය මම තීරණ කෙරුවා මම කැවින් මණ්ඩලය ඇහුවා අපේ න්‍යාය පත්‍ර වැඩි ඉවරලා නැගිටින හදේ මම ගෝ ජනතුමා පොඩ්ඩක් වාඩිවෙන්න මම හැමදාම මට තීරණ දෙ මම කියනවා කියලින් මට වහන්න දෙයක් නැහැ නැමෙන්න දෙයක්වත් නැහැ. එදා මගේ මිත්‍ර විජේදාරා පක්ෂමැතිතුමා මෙන්න මෙහෙම එකක් කිව්වා නඩු 18500 කොහෙ සිවිල් නඩු තියෙනවා නීති පරිපාලනයේ හේතියදී කොහොමද මේ අනිත් නඩු අහන්නේ අවංචා දූෂණ හල්ලස් කරගෙන මම එහෙනම් ඔබතුමාට 62% ඡන්දය දුන්නේ එතුමාට තමගේ නිදහසෙන්න බෑ. ඇසියට දාගත් තියෙන්නේ. එහෙන දුන්නේ අපිට මේ ඔක්කොම නැති කරන්න. එහෙන අධිකරණ දාන්න බැරි නම් මම පාලක කැබිනට් මණ්ඩලයෙන් අදහස් වෙනවා කිව්ව. මේ කියපු වචනේ මම කියන්නේ. මම ගාවයක තීරණ කරන්න ඕන කියලා. මම විජේදරය පක්ෂෙම එතුමාගේ තරහක් නෙමෙයි කිව්වා. ජනාධිපතිවරයා කියලා බිම්බලාන ඔක්කොම හිටියා කැබිනට් එකේ. හරි මට තේරෙනවා කියලා නැගිට්ටා. සතියෙන් ඊළඟට මාව බුද්ධ සාසන හැමති කෙරුවා. තරද හැමති මේ අධිකරණ හැමති මේ කියලා කරලා තමයි අන්න දෛනික අධිකරණ ඇති. එහෙනම් අපේ යුතුකම දැන් කරන්න ඕන. මේ අධිකරණ මගින් මහා රට විකුණව රට කාව හැම කෙනෙක්ගම මෙය කරලා ගේන්න නම් මේ අපි අද අභිනාඩි ඉවර කරනවා. මේ ක්‍රමය අපි ගේන්න නම් මේ ආණ්ඩු ක්‍රමයේ ව්‍යවස්ථාව 21කින් අපි හැමදාම ජෝ කරලා වෙන්න එපා. දේශපාලන ලංකාව මම ඉල්ලීමක් එක එක පාලක වෙන ගමනට මම කියන්නේ මේව නවත්තන්න ඕන. එක ස්ථාවරත්වයක් ඇති කරලා අපි නීතියට ගරු කරන පාර්ලිමේන්තු නීතියට ගරු කරන අධිකරණේ පෙන්වුවා කතානායකතුමා පෙන්වුවා මේක පිරිසුදු සුද්ධ භූමියක් එන්න ඕන. හැබැයි ලේල තියාගන්න මේ එන්නේ එක එක සබා ධර්මයෙන් දඩුවම් කරගෙන
බොහොම සුදේ
මාර්තු වෙද්දී ඒ වෙලා අන්න අලුත් යුගයකට අපි එනවා. මේ අවස්ථාවේ මේ ඉතා වැදගත් අපි ඔක්කොම සැහැදෙන්නේ සබා ධර්මයෙන් මේ ඇතිකල ක්‍රමය තුල විශේෂ සංශෝධනයේ සංශෝධනක ඒකීය භාවය ඇති රටක මේ රටේ එක්සත් භාවය ඒකීය භාවය තියෙන්න ඕන. බුද්ධාගම මුල් තැන දෙන්න ඕන. ඒක අපි ප්‍රකාශ කරනවා. ඒක දීලා අපේ ජාතිකමකේ තව විනාඩියේ දෙමළ 58 විතරයක් මම කියලා නාස්තනවා. 1958 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරදී මම නානන්ද වඩිකොල්ලෙක් සිංහල රාජ්‍ය
භාෂාව
උතුරේදායට සිංහල කතා කර දුන්නෙත් නැහැ. උතුරේයට දකුණේයට දෙමළිකෙන්වෙත් නැහැ. ඉංග්‍රීසි අපෙන් ඈත් කෙරුවා. අද ඒකේ දුක අපි අද මේ ත්‍රස්වාදයට ආවේ. අද රජයේ සේවක ඉන්න අප සෙන්ට්‍රල්
කොන්ෆරන්ස්
ඉංග්‍රීසි කතා
කරන්න ඕනේ මන්ත්‍රීතුමා.
හොඳමයි. ඒ නිසා අපි රටේ ඒකීය භාවය තියාගෙන යම් යම් වරදල මම මොකද ප්‍රධානමති විදිහට මම ගියේ බලතල ශක්තිමත් කරන්නයි. ඒ නිසා ඒකත් කළ යුතුයි.
හොන්ඩබල්
එන බොමි ස්තුති.
හොන්ඩබල් සේගාන් සේමසිංහ.
ගරු මූල ගරු නියෝජක ආරක්ෂක සභාපතිතුමනි බොමි ස්තුති. තම කෙටි කාලයක් තියෙන්නේ. අද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදය අරගෙන එනවා. අපි විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණට මතක් කරන්න කැමතියි මේ 20 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත්ම අපේ රටේ යහපත සඳහා සිදුවෙන සංශෝධනයක් නෙවෙයි. මේ සිදුවෙන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට කවදාවත් මේ රටේ මැතිවරණයකින් ජයග්‍රහණය කරන්න බැරි හින්දා ජනතා විමුක්ති පෙරමුණ ලවා 20 සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඔහු කෙටි මාර්ගයෙන් ජනාධිපතිවරයා වෙන්න පුළුවන්ද කියන කාරණාව. අනික ගරු මූලාසන මන්ත්‍රීතුමනි මේ කාරණාව කොතරම් අසාධාරණද කියලා බලන්න. මේ යෝජනා කරන්නේ ආණ්ඩු පක්ෂයත් එදා හිටපු ආණ්ඩු පක්ෂයත් මේ යෝජනා කරන්නේ මොකද්ද? මන්ත්‍රීවරු 113කගේ එකගතාවේ 90 රටේ ජනාධිපතිවරයෙක් පත් කරන්න. අපි දකිනවා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කී දෙනෙක් එහා මෙහා යනවද? දැන් අදත් උදේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායම රැස්වීමට සම්බන්ධ වෙන මන්ත්‍රීවරු කීප දෙනෙක් පාර්ලිමේන්තුව රැස්වුනාම ගිහිල්ලා එහා පැත්තේ වාඩි වුණා. එහා පැත්ත අහගන්න කැමතුමා. එහා පැත්ත කට්ටිය ඇවිල්ලා මේ පැත්තේ වාඩි වෙනවා. ඒ හින්දා ගරු කාර්යක සභාපතිතුමනි මේ මූලික කාරණාව තියෙන්නේ එක මන්ත්‍රීවරු 113කගේ කැමැත්ත මත මේ රටේ ජනාධිපතිවරයා පත් කිරීම නම් මේ පාර්ලිමේන්තුව කරන්න යන්නේ මේ රටට කරන්න පුළුවන් ලොකුම විනාශය තමයි ඒක එන්නේ යන්නේ. ඒ හින්දා UNP එක හීන දකි JVP එක හරහා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපති වෙනවා දකින්න. හැබැයි මතක තියාගන්න අපි ආණ්ඩුවට මතක් කරනවා මේ රටේ ජනතාව ඡන්දයක් තමයි ඉල්ලමින් ඉන්නේ. ඔබලා ඡන්දකට බයයි. 122ක් අධිකරණයට ගියේ මේ රටේ ලක්ෂ 150ක් වෙච්ච ඡන්දදායකයන්ගේ අයිතිය සුරක්ෂිත කරන්නද කියලා අපි අහනවා ආණ්ඩුවේ. මේ ඉන්න කණ්ඩායම ආණ්ඩුව නියෝජනය කරන අයත් දෙමළ ජාතික සන්ධානයත් ජනතා විමුක්ති පෙරමුණත් කියන මේ සියලුම දෙනා මැතිවරණ වලට බයයි. අපි කියන්නේ
තමන් බය නැත්තම් අපි අද බලාපොරොත්තු වුණේ දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමායි කාණ්ඩ කිව්වේ නැවත වාරයක් අගමැති වෙච්ච වහාම පාර්ලිමේන්තුව ඡන්දකට යන්න සූදානම් කියලා. අපි අද පාර්ලිමේන්තුවේදී බලාපොරොත්තු වුණේ මහා දවස් 50ක් බලහත්කාරයෙන් අල්ලිගහ මන්දිරේ රැඳී ඉඳලා අපි බලාපොරොත්තු වුණේ අද ආණ්ඩුව හරහා 3-2 යෝජනාව ගන්න 3-2 අනුමැතිය ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න මේ පාර්ලිමේන්තුව විසිරවන්න ජනාධිපතිතුමාට යෝජනා කරන යෝජනාව වරන් එයි කියලා. මොන පිස්සුද මේ කොහෙද මෙයාලා කතා කරන්නේ? මෙයාලා කතා කරන්නේ 2025 වෙනකම් මේ රටේ ඡන්ද නැතුව පාලනයක් කරගෙන යන්න. ඒ හින්දා මූලාසන අනුරුද්ධ මන්ත්‍රීතුමනි ඔබතුමාගෙන් විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරනවා. අපි දැක්කා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අගමැති ධූරය අහිමි වුණාම මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අගමැතිවරයා බවට පත් කරාම ජනාධිපතිතුමා විසින් කතානායකතුමා ක්‍රියාමාර්ග ගත්තා මේ ගැලරියට මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍ය ආවරණය ලබා දෙන්න ඒ සියලු කණ්ඩායම් වලට අවසරය දෙන්න. එහෙනම් අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති වුණාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අගමැති ධූරය අහිමි වුණාම අර විදිහට මාධ්‍ය ආයතන වලට ආවරණය දෙන්න අවසර දුන්නා වගේ මේ පාර්ලිමේන්තුව රැස් වෙන හැමදාකම මේ අවසරය දෙන්න. ඇයි දවස් 6කට 7කට ඒක සීමා කරන්නේ? ඇයි දවස් 6කට 7කට පමණක් ඒක සීමා කරන්නේ? කරුණා කරලා ප්‍රජාතන්ත්‍රවාදය නම් අවශ්‍ය මේ පාර්ලිමේන්තුවේ සිදුවෙන සියලුම ක්‍රියාකාරකම් රටට පෙන්වන්න අවශ්‍ය නම් වහාම සියලුම මාධ්‍ය ආයතන වලට අර රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරපු අවධියේදී අවසර දුන්නා වගේ වහාම අවසර දෙන්න කටයුතු කරන්න කියන ඉල්ලීම අපි ඉතාම ගෞරවයෙන් ඔබතුමාගෙන් කරනවා. ඒක මං හිතනවා කතානායකතුමා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් නම් ඒ කටයුත්ත කරලා මාධ්‍යවේදී සහෝදර සහෝදරියන්ට ඒ ආයතන වලට අවසරය ලබා දෙයි කියලා. ඒ වගේම ගරු නියෝජකාරක සභාපතිතුමනි අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණත් එක්සත් ජාතික පක්ෂය පහුගිය දවස් 50ක ආණ්ඩුව ගැන කතා කරා. හැබැයි අපි මතක් කරන්න කැමති මේ කතා කරන අය මේ අවුරුදු 50 ගැන දවස් 50 ගැන කතා කරන අය දවස් 1460ක් මේ රට පාලනය කරලා තියෙනවා. දවස් 1460ක් පාලනය කරලා තියෙනවා. අපි අහනවා දවස් 50ක් තුල මහින්ද රාජපක්ෂ අගමැතිවරයා දැකපු ඒ ජනතාවගේ තිබිච්ච දැඩි පීඩනයට සහන දෙන්න බැරි වුණේ ඇයි? තෙල් මිල වහම අඩු කර, බදු ප්‍රමාණය අඩු කර, අත්‍යවශ්‍ය බඩුවල මිල ගණන් අඩු කර, ඒ වගේම පොහොර සහනාධාරය නැවත රුපියල් 500 දෙන්න කටයුතු කරා. අපේ රටේ මහින්ද රාජපක්ෂ මේ රටේ අගමැති වුණාට පස්සේ මේ දවස් 50ට පුරන් වෙච්ච හැම කුඹුරක්ම අස්වැද්දිලා තියෙන්නේ ගරු මූලාසන අනුර මන්තුමනේ. හැම කුඹුරක්ම අස්වැද්දිලා දෙනවා ඒ මේ රටේ ගොවි ජනතාව ඉල්ලපු ඒ අවශ්‍යතා ඉටු කරපු හින්දා. ඒව ගැන කතා කරන්නේ නැහැ. ඒ හින්දා විපක්ෂ නායක ධූරයේ අහිවීම, විපක්ෂයේ සංවිධායක ධූරයේ අහිවීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශ්වයන් වලට කලකිරීමක් ඇති, හිත් වේදනාවක් ඇති. හැබැයි අද රටේ ප්‍රශ්නේක නෙවෙයි ගරු මන්ත්‍රීතුමනි, මේ පාර්ලිමේන්තුව මේ විදිහට යන්න බෑ. මේ පාර්ලිමේන්තුව පවත්වන හැම දවසකම අපි රටේ ජනතාවට කරන්නේ අසාධාරණයක්. හැම වියදම් කරන හැම සතයක් තුලින්ම සිදුවෙන්නේ ජනතාවට අසාධාරණයක්. ඒ හින්දා අපි ජනතා විමුක්ති පෙරමුණේ ඉල්ලීමක් කරනවා ඔබතුමාලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවසාන වශයෙන් අගමැති කරන්න අවශ්‍ය කාර්යය කරා. ඒ හින්දා දැන් ඔබ අවශ්‍ය වෙච්ච දේ ඉටු වෙලා තියෙනවා. දැන් අපි විපක්ෂයක් හැටියට වැඩ කරමු. අපි දෙමළ සන්ධානයටත් කියනවා ඔවුන් රනිල් වික්‍රමසිංහ අගමැති කිරීමේ සටන ජයගත්තා. අපි දැන් විපක්ෂයක් හැටියට සියලු දෙනා එකතු වෙලා කටයුතු කරමු. අපේ මූලික පරමාර්ථය විය යුත්තේ මේ අස්ථාවර පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මේ රටේ ජනතාවට නැවත අලුත් පාලන තන්ත්‍රයක් ඇති කිරීම සඳහා අවශ්‍ය අයිතිය ලබා දෙන එක. ජනතාවගේ අයිතිය බලහත්කාරයෙන් උදුරාගත්ත පාර්ලිමේන්තුවක් පවත්වා ගැනීමේ අරමුණ මොකද්ද? ජනතාව නෙවෙයිද ඒකෙන් පැලෙන්නේ? ජනතාවගේ ප්‍රශ්න නෙවෙයිද පාර්ලිමේන්තුවක් තුලින් විසඳන්න බලාපොරොත්තු වෙන්නේ? ඒ හින්දා නැවත වාරයක් අපි මතක් කරනවා ආණ්ඩුව පක්ෂයට, ඔබතුමාලා ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීම. හෙට පාර්ලිමේන්තුව රැස් වෙනවා, අපිට ආරංචියි සිකුරාද පාර්ලිමේන්තුව රැස් වෙනවා කියලා වහාම හැකි ඉක්මනින් රටට ආදරේ නම් ඡන්දවලට බය නැත්තම් ගෝල් ෆේස් පිටට සෙනඟ ගෙනාව කියලා හිතනවා නම් හැකි ඉක්මනින් මේ යෝජනාව අරගෙන එන්න. අපි එක්සත් ජනතා නිදහස් සන්ධානය හැටියට ඕනෑම මොහොතක සහයෝගය දක්වලා 3-2 අනුමැතිය ගන්න අවශ්‍ය කටයුතු කරනවා. බොහොම ස්තුතියි.
How Sajan till 1 p.m. tomorrow.
සභාව හෙට 1 දක්වා කල්තවද ලැබේ.
සභාව හෙට කටයුතු හෙට පස්වරු එක දක්වා කාලතබන ලැබෙනවා.